അത് ദിദാസ് വിസിദക്കെ ഒക്ടോബർ മാസേ നമവന ഇറിദ ആധുനിക സാത്യമാത് ഭവ പുഹുണുകരണൻ സദാഹവന വെടസടഹൻ മാലാവേ ഇക്കസിയ ദഹയന വെടസടഹനതായി അപസിയുദിനാമ സംബന്ധവേ ചിട്ടിന്നേ ഈ സന്ദഹ നിസ്സരന്മാനയിൻ സഹഭാഗിവന നമുക്കി അനവസരായി ഗാലേ ധമ്മസരണ സ്വാമിൻ വഹൻസേവത് പൂജ്യ ഹോമാഗമ ധമ്മകുശല സ്വാമിൻ വഹൻസേവത് പാദ നമസ്കാര കൊട്ട ഗൗരവൻ പിലിഗണ്ണവ വെടസടഹനേ മൂലിക അങ്കേ ലെസ അപ്പട തിബെന്നേ ഗൗരവീയ സ്വാമിൻ വഹൻസേഗേ ധർമ്മ ദേശനാവകട സവന് ദീമായി ഇൻപസു സതിമത് അദ്ദേഹീം ഇതിരിപത് കിരീമത് വാചിക പ്രശ്ന ഇതിരിപത് കിരീമത് അനുതുരുവ പുണ്യാനുമോദനാവൻ അപ്പി വെടസടഹന സമാപ്ത കരണവ വെടസടഹനേ മൂലിക അങ്കേ വന ധർമ്മ ദേശനാവകട സവന് ദീമട അപ്പ സീലു ദനാമ സൂദാനാം ബെമു ഏ സന്ദഹ ഗൗരവീയ സ്വാമിൻ വഹൻസേട്ട് പാദ നമസ്കാര കൊട്ട ആരാധന കരണവ അവസരായി സ്വാമിൻ വഹൻസ് സാധു സാധു സാധു
හොඳයි අපි ධර්මදේශනාව ආරම්භ කරන්නයි සූදානම් වන්නේ ඒ සඳහා සූදානම් වෙලා සාදුකාරය පවත්තලා
සාදු සාදු සාදු
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අතකෝ අඤ්ඤතරෝ භික්ඛු ඒනං අඤ්ඤතරෝ භික්ඛු තේනුපසංඛමි උපසංඛමිत्वा තම් භික්ඛුං ඒතද වෝච කිත්තාවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දසනං සුසුද්ධං හෝති ති
සාදු සාදු සාදු
ශ්‍රද්ධාවන්ත පින්වත්නි මේ අපි මුලින් තබාගත් පාඩය සම්බන්ධ වෙන මේ ඒ විස්තරයක් අපි ධර්මදේශනාව තුළ එකතු කරගන්නයි සූදානම් වන්නේ. අතන මේ අහන්න ලැබුණේ මේ ළඟදී ලොකු සාන්නාංශේ වැඩම කරා මේ පූගොඩ ස්ථානයකට මේ ධර්මදේශනාවක් කරන්න තිබ්බා. එතකොට එයාගේ විමසනකොට මේ උපාසිකාවක් කිව්වා කෑල ගහේ උපමාව තියෙන මේ දේශනාව කරන්නයි කියලා. ඊට පස්සේ අපිට හොයන්න වුණා මේ මොකද්ද කෑල ගහේ දේශනාව. ඊට පස්සේ නම කිව්වා අපි ඊට පස්සේ හොයාගත්තා. අන්තර්ජාලයෙන් මේ හොයාගත්තා. හොයාගෙන ලොකු සාසල් ලබා දුන්නා. ඒ අවස්ථාවේදී මේ හොයනකොට ඒ වෙලාවේදී කියවන්න ලැබුණා. ඒ වෙලාවේ තිබ්බ නිසා මේ ධර්ම දේශනාව මේ අවස්ථාවට යෙදිච්චත් එක්කත් එක්ක මේ ඒක මතක් වුණා. ඒකම යෝජනා කරගත්තා, හිතාගත්තා දේශනාව සඳහා යොදා ගන්නවා කියලා. ඉතින් මේ විස්තරයේදී එන්නේ එක් අවස්ථාවක එක්තරා ස්වාමීන් වහන්සේ නමක් බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න සමයේ මේ හිතට එනවා ගැටලුවක්. ගැටලුව ආපු ගමන් ඒ ස්වාමීන් වහන්සේ තව කෙනෙක් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙත වැඩම කළා. විමසනව අර අපි කලින් කතා තියාගත්තු පාඩේ. කිත්තාවතානුකෝ ආවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. එවත් ඒ කියන්නේ එවත් මහණනි දර්ශනයේ කෙතකින් සුවිසුද්ධ වේද? ස්වාමීන් වහන්ස දර්ශනය කොහොමද පිරිසිදු වෙන්නේ? කොහොමද දැක්ම පිරිසිදු වෙන්නේ කියලා විමසනවා. එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. ස්පර්ශ ආයතනය සයෙහි සමුදයත් අස්තංගමයත් තතුසේ දන්නවා නම් දර්ශනයේ පිරිසිදුයි කියලා. ස්පර්ශ ආයතන හයෙහි ඇතිවීම නැතිවීම දන්නවා නම් එපමණකින්ම මේ දර්ශනයේ පිරිසිදුයි කියලා උන්වහන්සේ උත්තර දෙනවා. ඒ උත්තරේ දුන්නට අර ස්වාමීන් වහන්සේ සතුටු නෑ දැන්. ඒකේ සතුටු වෙන්නේ නැහැ. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ආවද? ගෙහෙල්ලා විමසනවා අර විදිහටම. එවැනි මහණුගේ මේ දර්ශනය සුවිසුද්ධ වෙන්නේ පිරිසිදු වෙන්නේ දැක්ම කොහොමද? කතකින්ද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ උත්තර දෙනවා. එවැනි යම් මහණෙක් පංච උපාදානස්කන්ධයන්ගේ සමුදයත් අස්තංගමයත් හරියටම තතුසේ දන්නවද? ආන්න යාගේ දර්ශනය සුවිසුද්ධයි. ඒ දැක්ම පිරිසිදුයි කියලා. පංච උපාදානස්කන්ධ යන්ගේ හට ගැනීම අස්තංග වීම කියන්නේ නැතිවීම කියන එක කියලා වචනේ ගන්න පුළුවන්. හට ගැනීම, නිරුද්ධ වීම, සතුසේ දන්නවනම් කියලා දෙවෙනි සාමිනාසෙ උත්තර දෙනවා. දෙවෙනි සාහස සතුටු නැහැ. තුන්වෙනි සාමිනාසෙ ගාවට වඩිනු. හේල විමසනෝ. කිතාවතානුකෝවසෝ භික්ඛුනෝ දස්සනං සුවිසුද්ධං හෝති. සාමිනාස කෙනෙක්ගේ මහණෙක්ගේ දර්ශනේ සුවිසුද්ධ වෙන්නේ කොහොමද? කොහොම කොතකින්ද? ඕන්න එතකොට ඒ සාමිනාස උත්තර දෙනවා. දැන් දෙව තුන්වෙනි උත්තරයක් ඉන්නේ. අර පළවෙනි එක වෙනස්, දෙවෙනි එක තව එකක්, තුන්වෙනි එක සතර මහා භූතයන්ගේ සමුදයත් වයත් තතුසේ දන්නේ කියලා වුණා. තුන්වෙනි උත්තරෙත් ලැබෙනවා. ලැබෙන්න ලැබෙන්න අවුල් යනවනේ, සාධාරණයි අහන කෙනෙක්. දැන් ඔන්න තුන්වෙනි උත්තරය අහම ඒකටත් දැන් සතුටු නැත. හතරවෙනි සාමිනාසගාවටත් වැඩි. ඒල වෙනස සාමිනාස කෙනෙක්ගේ දැක්ම පිරිසිදු වෙන්නේ, දෘෂ්ටිය ඍජු වෙන්නේ කොහොමද, කොතකින්ද? ඒ සාමිනාස උත්තර දෙනවා. අපි දන්න ප්‍රසිද්ධම දේ, යංකින්චි සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මං කියලා බුදු පියාණන් වහන්සේ දේශනා කරනවානේ. අපේ කොණ්ඩඤ්ඤ සාමිනාසේ අවබෝධ කරපු ගමන් පළවෙනි දේශනාවේ ධම්මචක්ක සූත්‍රයේදී උන්වහන්සේගේ අවබෝධය ප්‍රකාශ කරන්නේ දෘෂ්ටිය ඍජු වීම මේ කාරණෙන්. අන්න යම් කිසික් හට ගන්නවා ස්වභාව කොට ඇද්ද, ඒ සියල්ල නැසීම ස්වභාව කොට ඇත්තේයි. යම් කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං, හට ගන්නා සියල්ල නිරුද්ධ වේ නැසී, අන්නේ ස්වභාව කොට ඇති කියලා තතුසේ දනීද එවත් මහණනි. අන්න එහෙම කෙනා තමයි දර්ශනෙන් සෝවිසුද්ධ කියලා. මේ එහෙම කියලාගේ දෘෂ්ටි ඍජුයි කියලා වුණා. දැන් හතරවෙනි උත්තරෙත් තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේගේ අපි ප්‍රසිද්ධම වාක්‍යනේ ඒක, අපිට දන්න දර්ශනීය සෝවිසුද්ධ වීම සඳහා. ඉතින් කාරණේ තියෙන්නේ දැන් මේ හතරවෙනි උත්තරේටත් සතුටු වෙන්නේ නැහැ මේ ස්වාමීන් වහන්සේ. හැබැයි සතුටු වෙන්නේ නැතුව ඒකට ගතු කී කිය මේ තැන් තැන් වල ඇවිදින්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මේ අර අරිය ගිරොත් ඇහුවා, මේ ආගිරොත් ඇහුවා, මේ හතර දෙනාගේ ඇහුවා වැටක් නැහැ කියලා කියන්නෙත් නැහැ. ඒ වගේම මේ ඒවා එකිනෙක ගැටන්නෙත් නැහැ. සංසන්දනය කරගෙන අරග හරි මේක වැරදි මෙයාගේ කරා හොඳයි එහෙම එකකුත් නැහැ. උන්වහන්සේ වඩිනවා බුදු පියාණන් වහන්සේගාට. ඒකෙන් සතුටු වෙන්නේ නැතුව හතරෙනු උත්තරෙනුත් මොන භාගතුන් වහන්සේ බැහැ දකින්න වඩිනවා. වැඩලා මේ විස්තරෙත් කියන උන්වහන්සේ. මේ බුදු පියාණන් වහන්සේ වෙත වැඩම කළා භාගතුන් වහන්සේ. මම මෙන්න මේ මට මේ ගැටලුව ආවා. කිත්තාවතානුකෝ බික්කුණෝ දස්සනං සුසුද්ධං හෝති කියන ගැටලුව ආවා. යම් කෙනෙක් මහණෙක් එහෙම නැත්නම් පුද්ගලයේ දෘෂ්ටිය ඍජු වෙන්නේ, දැක්ම පිරිසිදු වෙන්නේ කෙතකින්දයි කියන පැනේ මාතුල පැන නැග්ගා. ඒ පැන නැගීම නිසා මම ස්වාමීන් වහන්සේ කෙනෙක් ගාවට ගිහිල්ලා විමසුවා මේ ගැටලුව. එතකොට ඒ ස්වාමීන් උත්තර දුන්නා ස්පර්ශ ආයතන හයේ ඇතිවීම නැතිවීම හොඳට දන්නවා නම්, හොඳට දැකලා තිනව නම්, දැකලා තිනව නම් එයාගේ දර්ශනය සුද්ධයි කියලා. මම සතුටු වුණේ නැත ස්වාමීන් වහන්සේ. මම ගියා දෙවනි ස්වාමීන් වහන්සේ ළඟට. උන්වහන්සේ උත්තර දුන්නා පංචපාදානස්කන්ධයන්ගේ සමුදයත් වයත් සමුදයත් අස්තංගමයත් හොඳට තදසේ දන්නව නම් එයා දැක්ම පිරිසිදු කෙනෙක් කියලා. මම ඒකෙන් සතුටුුනේත් නෑ ස්වාමීන් වහන්සේ. මම ඊළඟ සාසකාවට ගියා. උන්වහන්සේ උත්තර දුන්නේ සතර මහා භූතයන්ගේ සමුදයත් අස්තංගමයත් දන්නව නම් තතුසේ දන්නව නම් අන්න යාසුසුද්දයි කියලා දර්ශනේ. ඒකටත් මට සතුටක් ආවේ නැහැ. මම හතරවෙනි සාසකේ විමසුවාම යංගින්ජි සමුදේ ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියන කාරණේ තමයි මතු කරේ. යම් කිසිවක් හට ගැනීම ස්වභාවය ඇත්තේ නැහැ, ඒ සියල්ල නැසීම් ස්වභාවයට යනවා. ඒ බව තතුසේ දන්න කෙනා ඒ දර්ශනේ සුසුද්දයි කියලා හතරවෙනි සාන්නාසිකුව. ඒකටත් මට සතුටු නැහැ. මම වහන්සේ මේ බැහැ දකින්න වැඩියා. ඉතින් ස්වාමින්වහන්සේ දර්ශනීය විසුද්ධ වෙන්නේ කෙතකින්ද කියලා ඔන්න භාගතුන් වහන්සේ කිනුත් ඉමුසුම් මේ ස්වාමින්වහන්සේ. කොතකින්ද මේ මේ ප්‍රශ්නේ බුදු පියාණන් වහන්සේට දානවා. ඊට පස්සේ බුදු පියාණන් වහන්සේ පිළිතුරු දෙනවා. මහණ එක පුද්ගලයෙක් මේ උපමාවකින්ම මේ කාරණේ විස්තර කරනවා. කෑල ගස දැකලා නැහැ. මේ කෑල ගස දැකපු නැති පුද්ගලයෙක් එක මිනිස්සෙක් වෙත ඔන්න ගිහිල්ලා අහනවා, මේ පින්නත් පුරුෂය කෑල ගස කැමඳුද? කෑල ගස කොයි වගේද කියලා. අර පුද්ගලයා උත්තර දෙනවා, කෑල ගස පිච්චිච්ච කණුවක් වගේ, පිච්චිලාගේ කණුවක් වගේ කළුම කළු පාටයි කියලා. එතකොට ඒ පුද්ගලයා ඒකට සතුටු වෙන්නේ නැතුව මේ යනවා. ඒ භාගතුන් වහන්සේ පෙන්නනවා ඒ පුද්ගලයා ඒ කෑල ගස ඒ වෙලාවේ දැක්කේ ඒ විදිහටද, ඒ දැකපු විදිහ අනුව ඒ උත්තරේ හරි කියලා. කණුව කළු කණුවක් පිච්චිච්ච කණුවක් අවස්ථාවේදී මෙයා දකින්නේ. ඉතින් දැක්ක නිසා එයා කියන එක බොරුවක් නෙවෙයි. ඒක ඒක ඒ විදිහමමයි කියලා බුදුපියාණන් වහන්සේ කියනවා. උන්වහන්සේ දේශනා කරනවා නැවතත්. ඊට පස්සේ ඒ පුරුෂයා ඒ පළවෙනි කැලගස ගැන ගහපු එකෙන් සතුටු වෙන්නේ නැහැ. දෙවෙනියා ගාවට යනවා. තව එක්කෙනෙක් ගාවට ගිහිල්ලා අහනවා, මේ කැලගස කොයි වගේද කියලා. ඒ මනුස්සයා පිළිතුරු දෙනවා, කැලගස මස් වැදල්ලක් වගේ රතු පාටයි, ලේ බේරෙනවා වගේ රතු පාට ගතියෙන් තියෙන්නේ කියලා. ඉතින් ඒ පුද්ගලයා දකින්නේ මහණ, ඒ පුද්ගලයා යම් වෙලාවක ඒ කෑල ගස හඳුනාගත්තේ ඒ විදිහටද, ඒක ඒ විදිහමයි එයා ප්‍රකාශ කරන්නේ, ඒකේ වරදක් නැත. එයා දැක්ක වෙලාවේ එයාගේ සතහන් වුණ වෙලාවේ මෙන්න මෙහෙමයි තිබුණේ ගස. ඉතින් ඒ නිසා ඒක බුරුත් නෙවෙයි කියලා. ඊළඟට මේ පුරුෂයා තව කෙනෙක් ගාවට යනවා කියලා බුදුගණන් වහන්සේ දේශනා කරනවා. ඒ ගෙනාගෙන් අහනවා කෑල ගස කෙසේද කියලා. එතකොට උත්තර දෙන්නේ, කෑලගස මාරි ගහක් වගේ හරියට පැසුණු කරල් ඇති ගැලවුණු පොති පොතු ඇති එකක්. මේ පුද්ගලයා දැක්ක විදිහට ඔන්න එතුමා ඔන්න විස්තර කරනවා. ඒක බාගතුනා දෙනවා. අන්න එයාත් ඉතින් එයා දැක්ක වෙලාවේ ඇයි තිබ්බ විදිහේ සටහන අනුව එයා දේශනා කරා. එයා කියනවා මේ ගහ මෙහෙමයි කියලා. දැන් තුන්වෙනි එකනේ, දැන් මේක උපමාව අනුව හතරවෙනි ගාවටත් යනවා. කෑලගස එයා කියන්නේ කෑල ගැස නුගරුකක් වගේ හොඳට හෙවන තියෙන එකක් කියලා ඔන්නේ කියලා කිව්වා. ඒ විදිහට කිව්වහම භාගදාස වෙන්නනවා, මෙන්න මේ නිසා මේ හතර දෙනෙක් හතරක් කිව්වා තමයි මහන. එක එක්කෙනා ඒ අවබෝධ කරන වෙලාවේ ඒ සත්පුරුෂයන්ගේ දැක්ම ඒ වෙලාවේ පිරිසිදු උනේ කොයි වෙලාවේද, ඒ වෙච්ච වෙලාවේ තියෙන අත්දැකීමෙන්, ඒ තියෙන තමන් සතු කාරණෙන් තමයි පිළිතුරු දෙන්නේ. ඒ නිසා ඒ දැන් පිළිතුරු දෙන මේ ධර්මයේ පිළිතුරු දෙන ළඟ අය සත්පුරුෂයන් හරියටම මේ දර්ශනේ සුසුද්ධ වුණා නම් අන්නේ වෙච්ච අය ප්‍රකාශ කරන්නේ ඒ ඒ අයගේ ඒ දැක් ඒ වෙලාවේ තිබ්බ අත්දැකීම සහ තමන්ට සතු ශක්තිය අනුවයි ඒ සත්පුරුෂයන් විසින් ඒ ඒ පරිදි පවසනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කියලා බුදුපියාණන් වහන්සේ දේශනා කරා. ඔන්න දැන් භාගතුන් වහන්සේගේ කාරණේ ළඟයි. බුදුපියාණන් වහන්සේටත් මේ ප්‍රශ්නේම සුවානේ. දැන් මහණ ඔන්න එක රජතුමාගේ පවුරු පදනම් ඇති, හොඳට පවුරු බැඳපු උපකාරිකා ඇති ආරක්ෂක මේ වැටවල යොදපු දොරවල් හයක් තියෙන හොඳ නුවරක් තියෙනවා. මෙන්න මේ නුවර ආරක්ෂාවට ඉන්නවා දොරටුපල්ලේ හොඳට පණ්ඩිත කෙනෙක්, නුවණ තියෙනවා. දන්නේ නැති අය ඇතුළට ගන්නෑ, අන් දන්න අය විතරයි ඇතුළට ගන්නේ දොරටුපල්ලෙක් ඉන්න. මේ දොරටුපල්ලා ඉන්න මේ නුවරට වේගයෙන් ගමන් කරන යෝඩුවක් ඇවිල්ලා මේ දොරටුපල්ලාගෙන් අහනවා, එඹල පුරුෂය මේ නුවර කවුද ස්වාමියා, නුවර හිමියා කොහෙද කියලා. අන්න එසේ විමසුහාම දොරටුපල්ලා ඔන්න ප්‍රකාශ කරනවා, මේ නුවර මැද හතරවන් හන්දියේ ඉන්නවා නුවර හිමියා කියලා. එතකොට අර දූත යුවල නුවර හිමියා හමු වෙලා එයාලාගේ යම් ගෙනාපු පණිවිඩයක් සහිත වචනය ඒ නුවර හිමියාට ලබා දීලා ආපු පාරෙම ආමගට පිවිසෙනවා කියලා. ඉතින් මේ පළවෙනි යුවල ගැන සඳහන් කරන මේ අය ඉන්නේ පෙරදිගින්. ඒ අය පැමිණිනවා. එතකොට නැවතත් පෑලදිගිනුත් මේ වගේ ඔන්න යුවලක් එනවා. ඒ අය ඇවිල්ලා අර විදිහට දොරටුපල්ලගෙන් අහනවා මේ නුවර ස්වාමියා කොහෙද ඉන්නේ කියලා. එතකොට දොරටුපල්ලා පෙන්නනවා මෙන්න මැද හතරමං හන්දිය නුවර මැද ඉන්නවා කියලා. එතකොට ආන්න අර විදිහට වරගෙන ආපු පණිවිඩේ වචනය බාර දීලා අර කට්ටිය ආපු පාරේම ආපස්සට ආමගට වැටෙනවා. ඒ අය නැවත ගමන් කරනවා ආමගට පිළිපදිනවා ආමගට සම්ප්‍රාප්ත වෙනවා කියලා. ඒ කියන්නේ ගෙන හිරින් දැන් මේ බට හිරින් එනවා. ඊට පස්සේ දකුණු දිගින් එනවා කියලා. මේ දකුණු දිගිනුත් මේ අය ආවම දොරටුපල්ලා යොමු කරනවා තමන්ගෙන ආපු වචනේ පණිවිඩේ බාර දීලා මගට පිළිපන් වෙනවා. උතුර දිසිනුත් කියලා මේ විදිහට දිසා හතරම පෙන්නනවා. දිසා හතරින්ම පිළිපදිනවා කියලා. ඉතින් මෙන්න මේ උපමාව අනුව තමයි මේ බුදු පියාණන් වහන්සේගේ මේ කාරණේ මේ දේශනය විස්තර කරන්නේ. දැන් සතිය වඩන අයට කොහොමද මේක සම්බන්ධ වෙන්නේ? ඔන්න ඒකෙදි විස්තර වෙනවා ඔන්න අර කාරණා ටික. මොනවද මේ මහණ මම මේ නුවර කියලා කිව්වේ මේ දෙමාපියන් දීපු උදව්වෙන් ගත් හැදිච්ච ඒ වගේම බත් ආහාර ලබාගෙන සකස් කරගෙන මේ මිදිලා වෙනසලා යන ස්වභාවයක් තියෙන මේ ශරීරයට කියන නමක් නුවර. ඒ උපමා වගේ මේ දොරවල් හය කිව්වේ මේ ආයතන හයට. ඇහැ කන දිව නාසය කය මනස කියන ආයතන හයට තමයි දොරවල් හය කිව්වේ නුවර තියෙන. දොරටුපල්ලා කියලා කිව්වේ සිහියට. ශීඝ්‍ර දූත යුවල කියලා මේ වේගෙන් එන ජෝඩුව තමයි සමත විදර්ශනාව. නුවර හිමියා තමයි විඥාන. මැද තියෙන හතර මංහන්දිය තමයි සතර මහා ධාතු. පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා ධාතු තමයි මැද තියෙන්නේ කියලා විස්තර කරන භාගය. අර ගෙනාපු පණිවිඩය නුවර හිමියට ලබා දුන්න පණිවිඩය තමයි නිවනට නම කියේ වචනේ. anu නිවනට නමක් නිවන කියන වචනේ පණිවිඩේ තමයි ගෙනලා දුන්නේ. ආමග මොකද්ද? ආමගට පිළිපන් කියවනේ. ආමගට සම්ප්‍රාප්ත උනා. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයටයි ආමග කියලා කිව්වේ කියලා භාගතුන් වහන්සේ දේශනා කළා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ ජවනිකා ඒ විදිහට මේ කතාන්දරය අනුව අවසන් වෙනවා. ඉතින් මේ කාරණේ ඔන්න දැන් අපිට තියෙනවා අපේ මේ කටයුතු වලට අපි මේ දිනදා කරන වුණු වීමට ඒ බුදු පියාණන් වහන්සේ දුන්නේ බුද්ධ ඥානයෙන් උන්වහන්සේ අපට කළා තියෙන උපකාරය අපි කොහොමද එකතු කරගන්නේ කියන දේ තමයි ඊළඟට වැදගත් වෙන්නේ. මෙහි ඒ සඳහා එතකොට මෙහි විස්තර කරනවා පටන් ගන්නකොටම අර ස්වාමීන් වහන්සේ ඉතින් ගිහිල්ලා විමසනවා. ඒක ඉතා වැදගත් ප්‍රශ්නයක් නේ. ඉස්සෙල්ලා තමන්ගේ දැක්ම පිරිසිදු වෙලා ඉන්න ඕනනේ කටයුත්ත යෙදෙන්න කලින්. ඉතින් මේ දැක්ම පිරිසිදු වෙනකොට මේ බුදු පියාණන් වහන්සේ පෙන්නන විදිහට ඒක එක් එක් ආකාරවලින් තමයි කෙනෙක් නා පිරිසිදු වෙච්ච කෙනෙක් නම් උනත් පිරිසිදු වෙච්ච කෙනෙක් උනත් මේ කාරණේ විස්තර කරන්නේ පැහැදිලි කරන්නේ ඒ තමන්ට අදාළ ආකාරය අනුව. ඉතින් මේ අහපු උත්තර හතරම බුදු පියාණන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. විස්පර්ශ ආයතන හය ඇති වෙනව නැති වෙනව හොඳටම තතුසේ දන්නව. චක්සුදක්සේ අත්දැකලා තියෙනවා. පංචපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම අත්දැකලා තියෙනවා. සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම අත්දැකලා තියෙනවා. යම්කිසි කට ගන්නවද ඒ සියල්ල නිරුද්ධ වෙන ස්වභාවයයි කියලා හොඳට ප්‍රත්‍යක්ෂව දන්න. මෙන්න මේ හතර ම දන්නවා. එනම් මේ හතරම දැක්ම පිරිසිදු වෙන්න වැදගත් කියලා බුදු පරණසේ පෙන් දේශනා කරනවා ආරම්භයේ දේශනා කරා. ඒ නිසා එතකොට කොහොමද අපි මේ කාරණේට යෙදෙන්නේ? අපි සිහිය වඩනකොට අර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු නුවර තමයි අපි උදව් කරගන්නේ. මොකද්ද මේ කය ශරීරය සතර මහා භූතයන් සකස් වෙච්ච අර දොරවල් හයක් තියෙන ඇහැ කන නාසය දිවකය මනස සහිත මෙන්න මේ ඇඟ තමයි යොදාගන්නේ මේ අවබෝධය එහෙම නැත්නම් දැක්ම පිරිසිදු කරගෙන ඉන් ඉදිරියට යෑම සඳහා. එතකොට බුදු පියාණන් වහන්සේ අපට දේශනා කරන්නේ සිහිය වර්ධනය කිරීම එහෙම නැත්නම් සතර සතිපට්ඨානය සතිමත් බව වර්ධනය කිරීම සඳහා යොදා ගන්නයි සතිපට්ඨානයේ මුලින්ම සඳහන් වෙලා තියෙන කායානුපස්සනා. කයත් එක්ක සිහිය වඩන්න. කය සමග සය උදව් කරගෙන සිහිය වඩන්න. වේදනානුපස්සනා වේදනාව උදව් කරගෙන සිහිය වඩන්න. චිත්තානුපස්සනා සිත අනුව සිහිය වඩන්න. ධර්මානුධර්මතා අනුව සිහිය වඩන්න කියලා බුදු පියාණන් වහන්සේ මුලින්ම කායානුපස්සන කයත් එක්ක උපකාර කරගන්න. එතකොට මේ ධර්මතා හතරම තමන් තුළ සිද්ධ වෙනවා. ධර්මය තමන් තුළ වැඩිලා එන බව දේශනා කරලා තිනවා පැහැදිලි වෙනවා. ඉතින් අන්නේ කාරණේත් අරගෙන මෙතනදී බුදු පියාණන් වහන්සේ පෙන්ලා දෙනවා මේ කයත් එක්ක සිහිය වැඩි වීම සඳහා මේ දොරටු පල්ලව තමයි අපි එතකොට වර්ධනය කරන්නේ. දොරටු පල්ලා කියන සිහිය ඒ කියන්නේ දොරටු පල්ලා ශක්තිමත් නැත්තම් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. බුදු පියන් වහන්සේ පෙන්නන විසුද්ධිය ලැබෙන්නේ නැත. එහෙනම් දොරටු පල්ලා ඉන්නට ඕනේ මේ සඳහන් විදිහට මේ නොහඳුනන අය වළක්වන. හඳුනන අය විතරක් ඇතුළට ගන්න. පව්වලින් වළක්වන වැරදි කාරණා පිළි නොගන්න. හරි කාරණේ බාර ගන්න. කෙනෙක් බවට පත් වෙලා ඉන්නට ඕන. මුලදිම වෙනවා කියලා හිතන්න බෑ එහෙම. මේක නේ මේ කාරණේ. මුලදි වෙන්නේ නෑ. එතකොට අපි සීය වඩන්න පටන් ගත්ත ගමන්ම මේ දැක්ව පිරිසිදු වෙලා එක පාට වෙන එකක් නෙමෙයිනේ. අපි සක්මන් කරනවා, වාඩි වෙලා හුස්මත් එක්ක ඉන්නවා, එදිනෙදා වැඩ සිහියෙන් කරන්න උත්සාහ කරනවා. මේ කරනකොට හරි යන වෙලාවල් එනවා, වැරදි වෙලාවල් එනවා. ඉතින් මේවා දැක දැක අපිට ගැටලු ඇති වෙනවා. වැටෙනවා සම්පූර්ණයෙන්ම සියල්ල අතහැරින්න ඕනේ මේව කරලා හරියන්නේ නැහැ කියන මට්ටමටම වැටෙන අවස්ථාව එනවා. නැවත ඒ වුණාට අතහරින්නේ නැහැ බුදු පියාණන් වහන්සේ. ශ්‍රද්ධාව වත්තාගෙන තියෙනවා මේකට යොමු වෙච්ච කෙනෙක් සතිය වඩන්න නැවත ආපස්සට ගිහිලා සියල්ල මේ සතිය වැඩිම සම්පූර්ණයෙන් අතහැරීම වීම ඉතාම අඩුයි. මොකද මේ දානේ වගේ දෙයක් නෙවෙයිනේ ඊටත් එහා අතහැරීමක්. සීලයත් වගේ නෙමෙයි, වැරදි අතහැරිනා වගේ නෙමෙයි, ඊටත් එහා දෙයක්. දාන සීල සමාධි ප්‍රඥා කියන්නේ භාවනා කියන්නේ මේ පැත්තට යොමු වෙලා තිනෝ සතිය වඩනවා කියලා. තමන්ගේ හිතේ තියෙන මේ සංසාරගත වැරදි පුරුදු අතහැරීම කරන්න පුළුවන් වෙයි. ආන් ඒ කිරීම හරහා අපේ දැක්ම පිරිසිදු වෙයි. ඒ පිරිසිදු වීම හරහා අපට පුළුවන් වෙයි බුදු පියාණන් වහන්සේ මේ පෙන්නලා දෙන ඒ සදා සැපේ සතුට ලබා ගන්න කියන විශ්වාසයත් එක්කනේ ඉන්නේ. ඉතින් එහෙම කෙනෙක් පොඩ්ඩක් වැටුණත් නැවත යොමු වෙනවා. නැවත යොමු වෙලා නැවත මේ සතිපට්ඨාන වැඩිම සීය වැඩිම කරනවා දාන සීල භාවනාවන් යෙදෙනවා සතිමත්ව. ඉතින් අන්න එතකොට බුදු පියාණන් වහන්සේ මේ පෙන්නලා දෙන නුවර කියන කය හරහා අපි කයත් එක්ක හිත තියලා සිහිය වඩනවා. දොරට පල්ලා ක්‍රමක්‍රමයෙන් අන්න ශක්තිමත් වෙනවා, ඒක පණ්ඩිත වෙනවා, ව්‍යක්ත වෙනවා. නුවණ ඇති කෙනෙක් බවට මෙයාපත් වෙන්නේ මේ පුහුණුවත් එක්ක. ඇවිදිනකොට යටිපතුලට, ඇවිදිනකොට කකුලට දැනෙන දැනීම, මං ඇවිදින භවයේ ඉන්නවා කියලා දැනුවත් බව. ඇවිදගෙන යනකොට උන් හොඳට දැනෙනවා. සමහර ලාට හිත දුවනවා. සද්දාහන යනවා, තක්කනේ වට යනවා. රිදිනේ වහෙම එනවා සද්දට. නු නැත්තම් ඇහැට පේනේ වටත් යනවා. ඉතින් ওই විදිහට එහෙම හි දුවනවා. දිව්වට අපි නැවත සිහියට එනවා. ඇවිදින බවට නැවත පැමිණෙනවා. පැමිණිච්ච ගමන්ම ඔන්න නැවතත් පැමිණි බව දැනගන්නවා. දැනගන්නකොටම අපි අර තිබුණ බාධා සුද්ධ කරගත්තා වෙනවා. මේ බාධා අස්සේ අවකාශය අපි දොටුවා වෙනවා. ඉතින් අන්න ඒ විදිහට කරගෙන කරගෙන යද්දී ඔය සද්දේ වුණත් අසතියම නෙවෙයි නේක, කරදරයක් නෙවෙයි. දැන් මේ වර්තමානයේ මොහොතේ මම මේ සද්දේ අහනවනේ කියන මට්ටමකට ඔන්න හිත එනවා. අන්න එතකොට අර දොරට පල්ලා ව්‍යක්ත වෙමින් ඇවිල්ලා නුවණක් ඇති කරගෙන ඥානයක් පහළ වෙලා මේ එහෙමේ දුවනවා කොට ඒ දිවන එක මට අයිති දෙයක් නෙවෙයිනේ, මං හිතලා කරන එකක් නෙවෙයිනේ. මේකත් මේ දැන් මේ වර්තමානයේ මං අහන් ඉන්නේ සද්දයක් මට ඇහෙන්නේ කියලා වුණ එයාට අදහසක් ගන්න පුළුවන්. ඒ ගන්නවා කියන්නේ නිකන් නෑ. අර විදිහට හිත ගිහිලා අයියෝ සද්දෙකට ගියා නෙමේ, ඇඟේ හිත තියන්න දෙන්නේ නෑනේ, පොඩ්ඩක් ගත්තා විතරයි කියලා දුක් පටන් ගන්නකොට වෙලා තමයි වැටිලා තමයි නැගිටින්නේ. ඊට පස්සේ තේරුම් ගන්නවා කාලයක් කරගෙන යද්දි මේකත් මේ වර්තමාන වෙන්නේ. කන්නේ ඇඟ මන් දකින්නේ, ඇවිදින බව හොඳට දැනෙන්නේ මේ වෙලාවේ. ඒ වගේම ඔන්න දකින්නවා සද්දේ මේ වෙලාවේ කියලා දකින්නවා. සිතුවිලි මේ දැන් එන්නේ, සිතුවිලි වල ඉන්නේ, අනික කකුලෙත් නෑ, ඇඟෙත් නෑ හිත කියලා ලොකු දැක්ම, එහෙම නැත්නම් ලොකු හැකියාවක් ලැබෙනවා. අන්න එතකොට අර දොරට පල්ලා පටන් ගන්නකොට තිච්ච දුර්වල බව නෑ, ගත්තයි. එතකොට යා මේ ඔය දකින්න ඒවෙන් ඉන, එහෙම නැත්නම් ඇහෙන ඒවෙන් මතක් වෙන ඒවෙන් ඉන ඒවා ඔස්සේ ගිහිල්ලා මේ අනාථ වෙලා ඒවා මත්තේ ගිහිල්ලා අදහසක් ආවා. ඒක හරි ෂෝක්, සැපක් ලබන්න තියෙන ක්‍රමයක්, ඒකට යෙදෙන්න ඕනෑ කියලා දමලා ගහලා අර ඒක මත්තේ ගිහිල්ලා ජීවිතේ පවා විනාශ කරගන්න තත්ත්වෙට යන්නේ නැහැ. ඒ අදාළ නැති දේවල් වළක්වනවා. ඒ කරන්නේ අන්න සිහිය නිසා. ඒ මත්තේ යන්නේ නැහැ ප්‍රපංච කරලා. ගිහිල්ලා අපි තියෙන සතුට මේ දැන් ඉන්න ඇඟත් එක්ක මේ සිහියෙන් ඉන්න සතුට නැති කරගන්නේ නැහැ. කාමයන්ට හිත ගිහිල්ලා ඒ වයින් සැපයි කියලා හිතාගෙන කරන කටයුත්තට යන්නේ නැහැ. මේ සැපය නිරාමි සැපේ තේරුම් අරගත්තු කෙනෙක්, සිහිය වඩන කෙනා. දැන් පොත් කියවනකොට හෝ මේ කාරණා හිතලා බලන කෙනාට ඒ මොකුත් නැහැ. එයා කටයුතු කරන්නේ මනස සම්බන්ධ වෙන්නේ. කය පිළිබඳ අදහසකුත් නැහැ. කයට හිත තියලත් නැහැ, කළලත් නැහැ. එහෙම කෙනෙක් පොතපතක් කියවලදී හොඳට මේවා තේරෙන්න පුළුවන්. තේරුණාට తాවකාලිකයි. ඒ හිතත් එක්ක යන්නේ ගන්න తాවකාලිකව හිත මේක ස්වභාවය මෙහිමයි නේ, මේවා සියල්ල අතහැරලා ඉන්න පුළුවන් නේ, මේ දැක්ම පිරිසිදුව හොඳට හැමදේම දකින්න පුළුවන් නේ කියලා ඔන්න කියවනකොට නැවත නැවත හිතනකොට ඔන්න මේ විදිහට ටික වෙලාවක් හිත හිටිනවා. හිටියට මේක අර සතිමත් බව වර්ධනය කළා දුරුටපාලයා දක්ෂ කරගෙන. දුරුටපාලයා වෙන ඕනෑම වෙලාවකදී සූදානමින් ඉඳලා වැරදි පෙන්නන කෙනා බව නෙවෙයි. මේක ටික වෙලාවකින් අර වෙච්ච මොහොනේ නැත්තම් ඒ තත්වගත වීම ඔන්න අඩු වෙලා නැති වෙලා යනවා. ඒ නැති වෙච්ච වෙලාවදී නැවතත් සාමාන්‍ය උත්ජන ස්වභාවේ විඳින්න තියෙන දුක් ටික. කාමයන් නැත්නම් ගිනි අඟුරක්, පිච්චෙන ගිනි අඟුරක් මේ අතින් මේ අතට මාරු කරනවා. අත පිච්චෙනකොට අනිත් අතට. මේක පිච්චෙන මේ අතට. ඔහොම මාරු කරලා ලබන සැපේ අර පොඩ්ඩක් පිච්චෙන්නේ නැති වෙලා තියෙන සැපේ තමයි හොඳම සැපේ කියලා හිතාගෙන කාමයන්ට යන සැපය, යොමු වෙන සැපේ ලබනවා. ලබලා අර අත පිච්චෙන්නා වූ මහා දුක්ඛන්දට කැමති වෙනවා. ඒක බාරගෙන දුක් විඳගෙන ඉන්නවා. හැබැයි සතිමත් බව යෙදිච්ච කෙනා, පුහුණුවට වැඩිච්ච කෙනා, හක්මන් පරියංක, එහෙම නැත්නම් මේ වගේ මෙදිනෙදා කටයුතු වලදී සිහිය පිහිටවන හුරු වෙච්ච කෙනා, එයාටත් දුක් විඳින්න වෙනවා. පොඩි පොඩි දේවල්, පොඩි කිව්වට එයාටත් පොඩි නෑ. දැන් ඒ මතුවෙලා එන වෙලාවේ හරි ලොකුයි වගේ තමයි පේන්නේ, මහා විනාශයක් වගේ. ඇයි? සතිමත් භාවනේ හරහා මේවා අත්දකින්න ඉතා කුඩා දේවලුත් ලොකුවට පේනවා. ඒ වෙලාවේදී ලොකු දුකක් වගේ තමයි පේන්නේ. හැබැයි මේ ධර්ම මාර්ගයට යොමු වෙච්ච කෙනෙන්නේ, එතකොට එයාට ඒ ලැබෙන දුක නිරාමිස දුකක්. ඒක අර අත පිච්චෙන වගේ දුකක් නෙමෙයි, කාමයෙන් ලබන ආමිසෙන් ලබන දුක නෙමෙයි, නිරාමිස බවට ඇවිල්ලා නෙක්කම්මයට, ඒ කියන්නේ අතහැරීමට ඇවිල්ලා නෙක්කම්ම දුක්. මේවා අතහැරීම නිසා හටගත් දුක්. ඉතින් මේවට මූණ දෙනවා, දෙන්න හැබැයි ගුරුට පල්ලා එක්කනේ ඉන්නේ. එයා එතකොට එයා ශක්තිමත් වෙමින් තමයි යන්නේ. මේ දුකට මූණ දුන්නම ඊළඟ ওই වගේ දුකක් අහම ඒක ගානක් නැහැ. ඒ වගේ එකක් හොඳට තමන් අත්දැකලා කාලා ඉන්නේ. ඒ නිසා ඊළඟ එක ඇච්චර ගානක් නැහැ. අන්න ඒ විදිහට මූණ දෙනවා. ආන්ගේ මූණ දීමත් එක්ක සිහිය වැඩෙනවා. ඉතින් ඇඟට එන වේදනාවල්, කයත් එක්ක ඉඳලා ගත්තු දුක්, ඒ වගේම ලැබපු සැප වුණත් ඊට පස්සේ එන්න එන්න මේ සැප දුක් එච්චර මහා දෙපැත්තට සීසෝ එකේ ලොකුවට පැත්තෙන්න තරම් ගණන් ගන්නේ නැහැ. මේ දෙකම සම්බර විදියට ඔන්න හිතන ටික ටික හුරු වෙනවා. දොරටු පල්ලක් තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට යන මේ දොරටු පල්ලා විස්තර කරන උදභ්‍යාසෙ මේ දොරටු පල්ලා එහෙම දක්ෂුණන් පස්සේ ඔන්න පැමිණෙනවා අර දූතයෝ වල. කවුද? සමත විදර්ශනා කියලා අපි අහලා තියෙන භාවනා වලට කියන ප්‍රධානම නමනේ. දෙකකට බෙදෙන කොටස් දෙක සමත සහ විදර්ශනා වශයෙන් තමයි භාවනාව දෙකට බෙදෙන්නේ. ඉතින් අන් ඒ කාරණේ තමයි මෙතනදි පෙන්නන්නේ. එහෙනම් දොරටු පල්ලා නියම විදියට ශක්තිමත් වුණොත් තමයි මේ ජූත යුවල පැමිණෙන්නේ. නෑ, සිහිය හොඳට අපි හදාගන්නකොට තමයි ආන්ගේ සිහියට තමයි නියම සමත විදර්ශනා හසු වෙන්නේ, ලක් වෙන්නේ. නියම විදර්ශනාවට තමයි සමතය සමානීම සතිමත් බවට තමයි සමත විදර්ශනාව ගැබ් වෙන්නේ. එතකොට අන්නේ දූතයෝල ඇවිල්ලා අහනකොට මේ ගොරටු පල්ලගෙන් කෝනුවර හිමියා කියලා අන්න එතකොට නියම නුවර හිමියාව පෙන්නන්න හරියටම පාර කියන්න හැකි වෙන්නේ දොරටු පල්ලා ඒ මට්ටමට දක්ෂණං සහ ඒ වගේම දූතයුවලත් හරි දූතයුවලයි කියලා, ඒ අය වැරදි අය නෙවෙයි, නිවැරදි පිරිසක් කියලා දන්න දොරටු පල්ලා තමයි මේ කාරණේ නුවර හිමියාව හරියට පෙන්වන්නේ. වැරදි කෙනෙකුට පෙන්වන්න පුළුවන් වැරදි මට්ටමකට ආපු දොරටු පල්ලෙක් නම්. සිය මදිනම් එනම් නියම සමත විදර්ශනාව නැත. ඒක තමයි අදහස. එතකොට අන්න මේ දූතයුවල ඔන්න යොමු කරනවා. ඒ විදිහට දොරට බලලා ඊට පස්සේ එතන කාර්තව ඉවරයි. මොකද දැන් ඔන්න යුවල පිවිසෙනවා. පිවිසිලා අර නුවර හිමියන්ට පවරන වචනේ මොකද්ද? නිවන්, නිවන කියන වචනේ පණිවිඩය පවරනවා සිව්බන්සලේ ඉන්න දොරට මේ නුවර හිමියන්ට. සතර මහා භූතයන් ඇසුරු කරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ තද ගතිය, ගලන ගතිය, රස්නේ සීතල ගතිය, හමන ගතිය, මෙන්න මේ ගති මුල් කරගෙන කටයුතු කරන විඥාණය වෙන් කරන කෙනා වන්න පවරා දෙනවා. වචනය සම්පති විදර්ශන තුළින් නිවන පෙන්වනවා. මොහොතකට විඥාණයට මේ සීග්‍ර දූත යුල සම්පති විදර්ශන දෙන්න. පෙන්නලා නාමකට පිළිපන්. මාර්ග අෂ්ටාංගික මාර්ගයට වැටුණා කියන්නේ ඔන්න මේ පණිවිඩය විඥාණයට ලැබිච්ච මොහොතේ පටන්. එතන ඊට පස්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔන්න වැඩෙන පටන් ගන්නෝ නියම විදියට. ඒ කියන්නේ දෘෂ්ටි පිරිසිදු වෙනවා. එතෙන් පටන් තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නියමාකාරයෙන් වැඩෙන්න පටන් ගන්නේ. මොකද තමන්ගේ දැක්ම කියන්නේ ප්‍රඥාව පහළ වෙලා ප්‍රඥා සීල සමාධි විදිහට ඔන්න ආරෂ්ඨානි මාර්ගයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා සම්බන්ධ සම්මා ජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි ආදී වශයෙන් ඔන්න වැඩෙනවා කියලා බුදු පියාණන් වහන්සේ මේ කාරණේදී පෙන්නනවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ විස්තරයේ මේ කතා පුවතේ සඳහන් කාරණා ටික තියෙනවා. ඉතින් අපිට මේ තවත් එක්තරා පරියායක් කතාවක් එක ක්‍රමයක්. හැබැයි මේක මේ අපි හිතන ගොතන කතාව වගේ නෙවෙයි. බුදු පියාණන් වහන්සේගේ ඥාණයෙන් දේශනා කරපු කාරණයක් උපමාවක්. ඉතින් ඒ නිසා අපිට ඒක විමස ගන්න විස්තර කරගත්තට ගැටලුවක් වෙන්නේ නැහැ. කියන්නේ පෞසිද්ධ වෙන්නේ නැහැනේ පැහැදිලිවම. ඒ නිසා. ඉතින් මේ විස්තරේ අනුව අර ස්වාමීන් වහන්සේට ආපු ගැටලුව නිසා තමයි මෙච්චර මේ දුරට මේ කාරණේ යන්නේ. ඉතින් මේවා ඒ ගැටලුවේ වැරදකුත් නැහැ දැන් බුදු පියාණන් වහන්සේගෙන් ධර්මයක් අහගන්නේ මේක නිසා. ඉතින් මේ පින්වත්නි මේ අවස්ථාවේදී අර අපි සතිමත් බව වඩනකොට යම් කෙනෙක් ඒ දර්ශනීය පිරිසිදු වීම එහෙමනම් කොහොමද වෙන්නේ? කොහොමද මේ දැක්ම පිරිසිදු වීම යන්නේ? අපි ඉස්සරහ කතා කරා වගේ ඔන්න ඇවිදිනකොට අපිට මේ සද්දේ වුණත් සිහියෙන් අහන්න. හිතුවිල්ල වුණත් සිහියෙන් මේ දැන් කියලා දකින්න පුළුවන් වෙනවා. ඉතින් අන්න ඒ වෙලාවේදී අපිට මේ ඇවිදීමේම හිත තියෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. දැන් ඇවිදීම හිත තියෙනවා නම් ඒ වෙලාවේ ඒ බව දන්නවා. සද්දේ හිත තියෙනකොට ඒ වෙලාවේ ඒ බව දන්නවා. හිතුවිල්ලේ බව දන්නවා. නිදිමතේගෙන එනකොට දැන් නිදිමතකුත් ඇවිල්ලා දැන් ඔන්න වැනි වැනි යන්නේ බීපු මිනිස්සෙක් වගේ මේ සක්මණ සිද්ධ වෙන්නේ. අර පටන් ගත්ත අය ලස්සන්ට යන ඉරිය පිටින් ඇවිදින මේ මාච් කර යන හමුදා නිලධාරියා වගේ වම දකුණ වගේ යන ඒ ගතිය නෑ කියලා ඔන්න තේරෙනවා ටිකට. ආ මේ වෙනකොට අපි මේ කකුලට ප්‍රධාන දන දුන්නට හිතේ හිමේ දුවදී නැවත යටිපතුලට ඇවිදීමට හිත ගන්න එකට මුල් තැන දීලා ඒ කාරණියත් එක්ක ගියාට ඊට පස්සේ ටික වෙලාවකින් අර සද්ද වගේම අර හිතුවිලි වගේම කකුලත් ඇවිදින එකත් ඕන් දැනෙන අඩුයිනේ කියලා ඔන්න තේරෙනවා. ආන් එතකොට ගොඩාක් අය ආදුනික කෙනෙක් විශේෂයෙන්ම ඔන්න හිතනවා දැන් නම් වැඩි හරි නෑ. දැන් සිහිය අඩු වෙලා තියෙන්නේ. දැන් මේ කරන වැඩේ මම වැරද්දට වැටිලා කියලා. නෑ නමුත් අපි සිහිය වඩන විදිහට ඔන්න තේරුම් ගන්න ඕනව ටිකක් වෙලා කරගෙන යනකොට මේ ලැබෙන විස්තරේ මේ මාරු වෙන ගතිය මේ එකින් එකට සද්දෙට යනවා හිතට යනවා අපෝ ඇඟටත් එනවා සමහරලාට එකක්වත් ගානන්නේ උගේ ඇවිදිනවා මේ විදිහට අපිට මේක දකින්න ආන්න මේ දැක්ම ඇති වෙනවා. ඒක සිහියේ වර්ධනයක්. දුරට පල්ලා එතකොට මේ තව නුවණ ඇති බව කෙනෙක් බවට වික්ත කෙනෙක් බවට දක්ෂ කෙනෙක් බවට පත් වෙලා මේ කාය උපපේක කරගෙන මේ නුවර ඉන්න දුරට පල්. ඉතින් මේ தත්ත්වය ඇති වුණාන් පස්සේ ඔන්න අපිට තව කෝණ කරද්දි මේක කරගෙන යද්දි අපිට තේරෙන්න පුළුවන් දැන් ඇවිදිනවා ඒ වගේම. හැබැයි මේ සද්දෙක හිටියට ඇවිදීම මෙහෙ යනවා. මතක් වෙවි හිතගෙන හිතුවේ හිටියට ඇවිදීම නැවතිලා නැත. නිදිමත ආවට මං කොහොම හරි ඉස්සරහට යනවා. හැරෙනවා ආපස්සට එනවා. මේ පැත්තට ඇවිල්ලා නැවත හැරෙනවා. මේ සක්මන ක්‍රියාවලිය යනවා කය කියලා අපිට හිතා දැක්මක් මේ වෙලාවේ අපිට ගන්න පුළුවන්. එහෙනම් මේක තේරුම් ගන්නෙත් හොඳ සිහියක් නිසා කියලා ඔන්න අපිට තේරෙනවා. අන්න ඒ විදිහට කරගෙන යනකොට මේ එකකටවත් හිත දුවන්නේ නෑ. අපිට ඕන සද්දේ අහන්න පුළුවන්, ඕන හිතුවිල්ල දකින්න පුළුවන්, ඕන දකින රූපේ වර්තමානයේ හොඳට දැන් මේ රූපේ දකින කියන කාරණෙත් එක්ක ඉන්න පුළුවන්. ඉන්න ගමම්ම අපිට අදහස ගන්න පුළුවන් ඕන දැන් මේ රූපේ බලනවත් එක්කම අර ඇවිදීම කොහොමද වෙන්නේ රූකඩේ වගේ කයත් ඇවිදිනවා. හැබැයි මම ඉස්සෙල්ලා මේ රූප බලන්නේ කී තමයි ඉන්නේ කියලා හිතියේ කියලා. ඒ ගමම්ම දැන් රූප බලන වෙලාව ඇවිදීම කොහොමද කියලා එක පාට නිකන් අපිට අදහසක් හිතක් යන්න පුළුවන්. ආන් ඒ වගේ වෙනකොට හොඳ සිහියක් වර්ධනයක් වෙලා ඇති වෙලා අන්න එතකොට අර එහෙකකවත් හිටින්නේ නැහැ. ඒ වගේ තත්වයකදී ඔන්න අපිට කෙනෙකුට කියන්න පුළුවන් මොකක්වත් නැහැ වෙලා හට ගන්න මේ ඇහැ කියන ආයතනේ නැහැ, 100%ක්ම නැහැ. ඇහැට රූප පෙවුනට මට අදහසක් තියෙන වෙලාවේ කය ගැන ඇවිදිනවද, කය ඇවිදීමේ කොයි වගේද කියන කාරණේ මේ රූපේ දකිද්දි. එතකොට රූපෙත් ලොකුවට හිත නැහැ, මේ ඇවිදින එකෙත් නැහැ පැහැදිලිවම. ඇයි රූපයක් ගැනනේ අදහස තියෙන්නේ. ආන් ඒ විදිහට මේ දෙකේම නැති මේකනම් ස්පර්ශයක් වෙන්නේ නැති ස්වභාවයක් කියලා අපිට අත්දකින්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් මේ කරන පිරිසලට මේක අත්දැකීමුත් ඇති. ඉතින් මෙන්න මේ විදිහට අපිට අර සඳහන් කරා වූ ස්පර්ශ ආයතනයන්ගේ සමුදේ වය දකින්නවා කියන කාරණයට අපිට එන්න පුළුවන් මොහොතකට. මෙන්න මෙහෙම දෙයක් මේ සතිය වඩනකොට අත්දැකීමක් තියෙනවා කියලා. හුස්මත් එක වාඩිලා ඉන්නකොට හොඳට කයත් එක්ක ඉන්න හොඳට හුස්ම මුලදී මුළු පටන් ගන්නකොට තේරෙන්නේ නෑනේ හුස්ම එකපාරටම එකපාරට ඔන්නේ දුවන හිතුවිලි ගොඩක් එක වාඩි වෙන්නේ. අපි ඉතින් කයට යොමු කරගන්නවා. යොමු කරගෙන අපි උත්සාහයක් ගන්නවා හුස්මට යොමු කරගන්න හිත. ආනේ යොමු වුණොත් ඔන්න හුස්ම තදට දැනෙනවා කයත් එක්ක වැඩෙන හැටි, හුස් පහත් වෙන ගතිය, නහය ගාව හරි බඩ ගාව හරි මෙන්න මේ විදිහට අත්දකපු කෙනා ඒ රළුවට දැක්ක හුස්ම ඔන්න හොඳට තවදුරටත් දොරට පාලයව ශක්තිමත් කරොත් මේ නුවර ඉන්න ඔන්න ක්‍රමක්‍රමේන අපිට සීය වැඩෙන වෙන්නේ ක්‍රමක්‍රමයෙන් අස්තංගමේ දක්වා යෑම තමයි. නැති වී යෑම, අඩු වී යෑම ඔන්න පෙන්වනවා. හැබැයි හොඳ අවධානයෙන් ඉන්නවා, ඉන්න ඉන්න අර සැර බාල වුණාට, අර යගේ අලු ගතිය අඩු වුණාට සීය මේ පැත්තෙන් ගිය අනුපාතයෙන්ම වැඩි වෙනවා. ඉතින් අන්නේ වැඩි වෙන්න ඔන්න සමහර වෙලාවට අනේ උස්ම නෑනේ කෝ කියලා හොයන මට්ටමකට එනවා. ඉතින් මේ ගමන් මගේදී ඔය එක එක විස්තරේ මෙහෙම ගියාට පළවෙනි සමහර උස්ම අහුවෙනකොට ගැටලු ඇති වෙලා මේ දුවලා වැරදිනවා. ආපහු ඉතින් උපදේශ අහලා කාරණා විමසගෙන නැවත කරනකොට ඔන්න රළු මේක ස්වභාවයක්. මේ සීය වැඩි වෙනකොට ඔන්න ගේ වෙන තැනට එන ඔන්න එතනදී ගැටලු ඇති කරගන්නවා. ආපහු හොයන්න හදනවා උස්ම, ආපහු වැරදුණයි කියලා හිතනවා. ඒ විදිහට දහසකුත් එකක් එහෙමකුත් හිතලා එක්ක නැත්තම් එතනින්ම හිතවිලි ගෝචාවට දෙයලා ප්‍රපංච කරන්න හදලා ඒව හරහා වී යනවා. ඉතින් ඔන්න ඔය විදිහට වරදින ගතිත් ඇති වෙනවා. ඒ තමයි මේක ඉන්නේ. ඒක තමයි අර කාලයකදී වෙන්නේ. නැතුව මේ දැන් මෙන්න මේ විදිහට ගමන් මගක් පෙන්වුවාම එකපාරට මේ ඉන්න ගමන් මග ගියා මේෙන් ඉවරුණා කියන එකක් නෙවෙයි. ඉතින් ඔය අතරේ ඔය සිද්ධ වෙනවා ක්‍රියාදාම. ඒක තමයි පුහුණුව කියන්නේ. ඒක තමයි ප්‍රතිපදාව. දාන සීල භාවනා තුල සතිය වඩන එක තමයි ඔක. ඉතින් ඕන ඔය විදිහට ඉන්නකොට හුස්මත් ගෙවුණා කියමු. ඔන්න එයා කලබලුනෙත් නෑ කියමු. කාලයක් පුරුදු කළා දැන් බරට පල්ලව ශක්තිමත් කරගෙන ආපු කෙනෙක් ටික ටික අන්න ගෙවුණා පස්සේ හුස්ම සමහරවට එක වෙලාවකට ඕන තිනු. ඕන එක වෙලාවකට සද්ද, ඕන තව වෙලාවකට සිතුවිලි, ඕන තව වෙලාවකට මොකක්වත් නෑ. මේ විදිහට වේගයෙන් ඔන්න වැඩ කරන්න ගන්නෝ නිකන් ගෝජාවක් වගේ, ගලණියක් වගේ ඔන්න ගෝජයක් වැඩ කරන්න පටන් ගන්නවා. අරකට දිනෝ මේකත් දිනෝ මේකත් දිනෝ. හැබැයි කරන්න දෙයක් නෑ, බලාගෙන ඉන්න එක තමයි කරන්නේ. කවුද දොරටු පල්ලා? හිතට අවධානයෙන් ඉන්නේ මොකද්ද මේ? කවුද එන්නේ කට්ටිය කියලා. ඕන් මේ කාරණේ වෙනකොට ඔන්න දූත යුලට අවස්ථාව එනවා. හොඳට එකඟ වෙනවනේ. මේ වෙනස් වෙන සන්තතියේ වුණත් හිත හොඳට එකඟයි. මේක දිහා බලන් ඉන්න එකඟ බවක් තියෙනවා. මේ වෙලාවේ හොඳට හිත ඉරියව්ව යොදලා නිකන් බලන්න අවස්ථාවක් આવුත් අනිරහත් වෙච්ච කයක් හොඳට තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට හොඳ සන්තතිය දකින හොඳ එකඟ බවක් සමතේ තුල දකින සන්තතිය පිළිබඳ අදහස ඒ සන්තතිය දිහා කිසිම මේ නම් කිරීමක් නැතුව මේක වේවා මේක නොවේවා කියලා බලාගෙන ඉන්න අන්න විදර්ශනාවක් ඇති වෙනවා. ඉතින් අන්න ඒ විදර්ශනා සමතු විදර්ශනාවට තමයි ඔන්න දොරට පල්ලට අවස්ථාව එන්නේ පණිවිඩේ ලබා දෙන්න. ආන්ගේ විදර්ශනා සමතු විදර්ශනා යුවලට ඔන්න හොඳ සිහියෙන් වෙන දේ බලාගෙන ඉන්න කෙනා දොරට පල්ලා හරහා ඔන්න අවස්ථාවක් කියනවා මේ වේගයෙන් වෙන සන්තතිය මේ ඇති වෙලා නැති වෙන තද ගති උහමන ගති තද කරන ගති රස්නේ සීතල ගති එහෙම නැත්නම් ගලන වැగిරෙන ගති වෙන් කර කර මේ මේක මේ මේක මේ මේක කියලා සියුම්ව වෙන් කරන කෙනෙක් එහෙම නැත්නම් මේකේ අයිතිකාරය ලොක්ක විදිහට ඔන්න දකින්න සක්මනේත් අපි අර කතා කරා වගේ අන්න එහෙම කෙනෙක් එහෙම ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවය පිළිබඳව නොසැලී මෙන්න මෙහෙම කෙනා ඉන්න බව තේරුම් ගන්න වෙලාවක ඔන්න අපිට ඇති වෙන්න පුළුවන් අර බුදු පියාණන් වහන්සේ පෙන්නන දැක්ම හරියයි කියලා. ඉතින් ඒකට ඔය වගේ වෙලාවකට ඔන්න කීයට හැකි පංච පාදානස්කන්ධ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ කාරණා මේ විදිහට වෙන් කරන විඥාණය වෙන් කරන මේ කාරණා හතර රූප වේදනා සංඥා සංස්කාර මේ සියල්ල තමයි ඔය සංසතියක් විදිහට අපි දකිමින් යන්නේ. ආන් ඒවා දිහා මේ විදිහට net සැරහෙලාගෙන අවධානය දීගෙන බලාගෙන ඉන්න දොරටුපල්ලට ඔන්න සමත විදර්ශනා යුවලගේ පණිවිඩය දෙන්න යොමු කරන්න අවස්ථාව එනවා. ආන්ගේ බලාගෙන ඉන්න කෙනාට පුළුවන් වෙනවා මේ වෙනස් වීම වලට නම් නොදී මේ තියෙනා වූ ස්වභාවයේ ඒ විදිහටම වෙන අනිස්තිර භාවය මේ සියුම්ම මෙච්චර හිත සියුම් කළා මේ බලාගෙන ඉන්න සක්මනේ සහ එක්ක මේ පරියන්කේ මේ බලාගෙන අවධානය දීගෙන ඉන්න මේ ක්‍රියාවලියේදී අනිත්‍ය බව ස්ථිර නැති බව මේ ස්ථාසියුම් ස්ථිර නැති බවක් තියෙන මෙච්චර මේ චූටි තත්වයේ තියෙන ස්ථිර නැතිකම නිසා තියෙන දුක්ඛ ස්වභාවය. එහෙනම් මෙන්න මේ වගේ සියුම් තැනකින් තමයි මේ කාරණය හටගන්නේ. මේක ඊට පස්සේ අපි සාමාන්‍ය දිනදා ජීවිතයේ වැඩ කරනකොට නීවරණත් එකතු වෙලා හැකරණ දිවනාසය සියල්ල වැඩ කරන මට්ටමක් දක්වා ගිහිල්ලා මේ චූටි දේ මෙතන පටන් ගන්න මේ මුල ඔන්න ඔය සිද්ධ වෙන දේ තමයි මම මගේ ආත්මය කර ගැනීම නිසා තමයි අර විදිහට පුද්ගලෙක් හැදිලා තෝතෝ වරපල කියාගෙන ලොකු ගැටලු ටිකක් ඇති කරගන්න තත්වයක් ඇති වෙලා තියෙන්නේ කියලා ඔන්න එයාට අදහසක් ගන්න පුළුවන්. ඒ වගේමයි දැන් අර අපි කතා කරා ඉස්සරහ බුදු පියන් වහන්සේට මේ ස්වාමීන් වහන්සේ මතක් කරන සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම. ඉතින් ඒත් ඒ වගේ තදවීම, තද ගතිය, හමන ගතිය, වැగిරෙන ගතිය, මේ තද කරන, තස්නේ සීතල ගතිය මේ වෙන් කරන ස්වභාවයේ ඇතිවීම තියෙනවා. ඒ වගේම මේක ඔක්කොම එක ගොජේට යනකොට මේක එක එකක් වෙන් කරන්න මෙහෙම බෑ කියන ස්වභාවය. එතකොට අර මේ මොන කාරණෙන් කිව්වත් අපි අර සිහිය වඩලා ලබන අත්දැකීමට මේ කාරණේ මොකකින් කිව්වත් එකක් කියන විස්තරිතයි බුදු පියාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් එහෙම කෙනාට තමයි ඕන මේ හට ගැනීම. යම් මොනවා හරි හට ගන්න මෙච්චර මේ සියුම් වෙලාවෙත් මොනවා හරි හටගත්තා. ඒවත් නැති වුණා නම් ඊට පස්සේ ඇහිං කණින් දිවෙන් නාසයෙන් හට ගන්න මේ රළු තත්වයන් ඇති වෙලා නැතිවීම ඉතින් තාර අලුව අපි දැකලම තියෙනවනේ කියන එක පැහැදිලි වෙනවා. ඒක මොන නුවණක් බවට පත් වෙනවා තමයි. ඉතින් මෙන්න මේ විදිහට අපිට සතිය වඩන කෙනාට සක්මනේදී ඒ වගේම සීයෙන් වාඩි වෙලා ඉද්දි ඒ වගේ විතරක් නෙමෙයි එදිනදා වැඩවලදීත් හොඳට දොරටු පල්ලව වර්ධනය කරගත්ත සීය හදාගත්ත කෙනෙකුට මේක මේ වගේ දේවල් අතින් අත් විඳින්න පුළුවන් අත් විඳිනවා ඇත්තටම අත් දකින්නවා ඉතින් ඒක අපි නැවත නැවත කටයුතු කළා මේක වත්තියන් කර ගැනීම තමයි මේ කටයුත්තේ මේ සතිය පුහුණු වීමේ වැදගත්කම ඉතින් ඒකට යොමු වෙලා ඉන්න එක තමයි මේ තී තමන්ට සතුට වෙන තියෙන කාරණේ මොකද අද කාලේ මේ වගේ සමයක මේ කාලෙක මේ වගේ දෙයකට යොමු වෙන්න යොමු වුණත් ටික දවසකින් නවත්තන්නේ නැතුව වැටි වැටි හැරි නැගිට නැගිට යොමු වෙලා ඉන්නක. එහෙම නැත්තම් මේ සඳහා යොමු වෙනවා අය කියලා වෙනමම පැවිදි වෙන එහෙම නම් ජීවර ධාරී වෙන පිරිස් අතිනොත් වෙන අනන්ත වැරදි වෙන සමයක එහෙම යොමු වෙච්ච අයගෙනොත් අර දොරට පල්ලා ශක්තිමත් නොකිරීම නිසා යුවලයි කියලා වැරදි සමතදු විදර්ශනා යුවලකට රැවටෙන අනන්ත වූ මේ ධර්ම පරියායන් බුද්ධ දේශනා මේකයි මේකයිමයි කියලා ඒකට මෙන්න මේවයි වෙන්න ඕනෑ කියලා ඇහෙන කාලෙක එහෙම නට අපි හොඳට දන්න දේවල් මේ ලංකාවේ බුදුහාමුදුරු පුදුනා ඒක විශ්වාස කෙරුවොත් තමයි වැඩි හරියට ඒක මං කියන එක මහාන ඒක එහෙම ඇහුවොත් විතරයි වැඩි හරියට මේකම නැවත නැවත අහන එතකොට තමයි වැඩි හරියට කී කී එක එක විදිහේ දේවල් තියෙනවා ඉතින් දොරටු පල්ලකක් තිමත් මේ විදිහට නොකරන මේ පිරිසක් නම් අර වැරදි අයට ඇතුල් වෙන්න දීලා වැරදි කාරණා හරහා මේ ක්‍රියාවලියම අවුලක් ඇති කරගෙන ජීවිතෙත් අවුල් තාවකාලික සමහර විට සැපතක් ඉඳලා ඊටාම පහත් කඩා වැටීමට වැටෙන්න ඕන අවස්ථාව තියෙනවා. ඒ නිසා අර ඊටාම වටින අවස්ථාව තමයි වැටිච්ච සතුටු වෙන්න තින්දේ තමයි මම මේක යෙදිලා ඉන්නවනේ. මම කොහොම හරි මට කල්යාණ මිත්‍රයෝන්ගෙන් උදව්වෙන් මට මේ වගේ දේවල් වලට සම්බන්ධ වෙන්න ලැබෙනවනේ. ඒවත් එක්ක මට ගුරු උපදෙස් ලැබෙනවා. ඒ ලැබෙනවත් එක්ක මම යෙදිලා ගත කරනවා. සතුටෙන්, සැහැල්ලුවෙන්, සාමාන්‍ය විදිහට ඉන්නවා. ඉන්න ගමන් එදිනෙදා සක්මනත් පරියන්කෙත් කරගන්නවා. ඒ ගමන්ම එදිනෙදා වැඩවලදී පුළුවන් වෙලාවෙ කැමරික දාගෙන ඉන්නවා. CCTV කැමරයකට වැඩ කරන්න ඇරලා මම සතුටින් එදිනෙදා වැඩ ටික කරන්න දෙන යුතුකම් ටික කරගෙන කළ යුතු දේවල් කරගෙන ඒ අතරේ වරදිනකොට ඒ වයිට් වෙන හැලහැප්පිලි වලට මුණ දීගෙන මේ නුවර වැඩ කරගෙන යන හැටි මේ කය වැඩ කරගෙන යන හැටි බලාගෙන ඉන්න දොරටුපල්ල ශක්තිමත් වෙනවා. දොරටුපල්ල ශක්තිමත් වීමත් එක්ක ඔන්න යුවල නියම යුවල පැමිණෙනවා. නියම යුවල පැමිණෙනාන් පස්සේ අපිට වෙලාවකදී පුළුවන් වෙනවා නුවර හිමියා කොහෙද කියලා අහන වෙලාව ආපු ගම නුවර හිමියව දක්වලා ඒ නුවර හිමියට ලැබෙන පණිවිඩය නිවන් මග නිවන කියන පණිවිඩය අර අකුණු ක්ෂණයක පහළ වෙනවා වගේ ඒ වෙලාවේ දකින්න ඊපස්සේ විඥාණය ඒ නිවන හඳුනාගත්තාන් පස්සේ ඉඳන් ඒකටම තමයි වැඩ කරන්නේ. ආමගට පිළිපන් කියන්නේ නැවතර වඩාගෙන ආපු සීල සමාධි ප්‍රඥා කියන ක්‍රමයට වැඩිච්ච ආරෂ්ඨාංග මාර්ගය. ඒ කියන්නේ සම්මා වාචා සම්මා සම්බන්ධ සම්මා ආජීව වලින් සීල රැකලා පටන් ගන්න. හොඳ කෙනෙක් වෙලා තමයි සීය වඩන්න ටික ටික පටන් ගන්න. ඊට පස්සේ සීය වඩන්න ඕන සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන සමාධි කොටස ටික ටික සකස් වෙගෙන එනවා. ඒක සකස් වෙගෙන ඇවිල්ලා ඔන්න දොරටුපල්ලා නියම මට්ටම සකස් වුණාන් පස්සේ තමයි පණිවිඩේ හරියටම නුවර හිමියට පෙන්නන මට්ටමට එන්නේ. අන්න පණිවිඩේ දීපු ගමන් ඔන්න ප්‍රඥා කියන කොට සම්මා දිට්ඨි සම්මා සංකප්ප ඇති වෙනවා. අන්න ඊට පස්සේ ඉඳන් ඒ කෙනා ආපස්සට යෑමක් නැහැ. ආමගටයි පිළිපන් වෙන්නේ. මේ සමති දර්ශනා දෙන ආමගට පිළිපන් වුණා කියනනේ. අන්න ඒ වගේ ආරෂ්ඨායන් මාර්ගය ඊට පස්සේ ප්‍රඥා සීල සමාධිය තමයි යාට. යා ප්‍රඥාවෙන් තමයි ඊළඟට සීල්වත් බව. එතකොට ඒ රකින්න සීල් එකක්වත් මේ සීලබ්බත පරාමාස වෙන්නේ නැහැ. නිකන් වැරදියට හිතාගත්තු මවාගත්තු අන්තිකට වැටෙන සිල්පද රැකෙන්නේ නැහැ. ඒ මොන සිල්පදයකත් ඒක නිවනට අදාළව ප්‍රඥාවෙන් වෙන දෙයක්. ප්‍රඥාවතෝ සීලවන්තා සීලවන්තෝ ප්‍රඥාවන්තවාද කියන විදිහට ප්‍රඥාවන්ත කෙනා සිල්වත්, සිල්වත් කෙනා ප්‍රඥාවන්ත වෙන බවට අදාළ වෙන්නේ ඔන්න ඊට පස්සේ. ඔන්න ඊට පස්සේ ඒ ප්‍රඥාවත් එක්ක ඔන්න නැවත නැවතත් කරන්න තියෙන්නේ මොකද්ද? එහෙනම් මෙච්චර මේ කියන ওই වචනයි පාළි ආරෂ්ඨායික මාර්ගය මේ උපමා හරහා මොකද්ද මේ අපි දැනගන්න තියෙන්නේ? කරන් යන මේකමයි කරන්න තියෙන්නේ. සක්මනමයි වෙනද වගේම කරන්න තියෙන්නේ. පරියංකේ වෙනද වගේම හොඳ අවධානය සිහියෙන් වෙන දේ බලාගෙන ඉන්න එකමයි කරන්න තියෙන්නේ. නහං ආරෂ්ඨාංග මාර්ගය වැඩෙනවා කියන්නේ ඒකටමයි. ඉතින් ඒකට උපකාර කරන වචන සහ කාරණා තමයි මෙහිදී අපි මේ එකතු කරගන්නේ. ඉතින් ඒ නිසා ඒවා ගැටලු ඇති කරගන්න හොඳ නැහැ. ඒවයිදී මේකත් තවත් ධම්ම පදාරම පරියායක්. ඉතින් ඒ නිසා මේ පරියාය ඇතුලේ තියෙන ඒවා හරහා මේ හිත හදන ගැටලු හරහා මේක කොහොමද වෙන්නේ? මේක මෙහෙම උනාද? අර කෙ මෙහෙමනේ? එහෙම කියලා ඒකෙත් මම යට ඉඩ දෙනවා නෙවි. ඒ නිසා අපි කරන්න ඕන හරි මේකෙත් ක්‍රමයක්. මේ කතාව එක විදියක්. ඇත්තටම කරන් තියෙන එකම දෙයයි අර වැල් වට ආරමින් කියාගෙන ආවත් ආව වන්දේවර කියන්නේ මොකද්ද? සක්මන වෙන දවගේ කරන්න පුළුවන් නම් වැඩි කරලා කරන්න. පරියන්කේ වෙනදට වැඩි පොඩ්ඩක් තව එකක් වැඩි කරන්න විනාඩියක් දෙකක් තුනක් හතරක් පැයක් හරි තව වැඩි කරගන්න. එදිනදා වැඩි පුළුවන් තරම් නැවත නැවත සිහියට ඇවිල්ලා පුළුවන් වෙලාවෙ ගත කරන්න. අසිහියේ ඉන්න හිටියා ඉස්සෙල්ලා කියලා ඒකට දුක් නොවි අසිහියට හොඳට සිහිය පවත් ගන්න තත්ත්වය ඇති කරගන්න. පශ්චාත්තාපෙන්නේ නඩු කරගන්න. සා එදිනදා වැඩ වෙනද වගේම ලස්සනට කරගෙන යනවා. ගැටලුවක් නැහැ සිහියෙන් ඉන්නේ. මම සිහිය නැති වෙලාවලුත් තියෙනවා. හැබැයි මට ගැටලුවක් නැහැ. දැන් ඒක ඉවර වෙච්ච ගන්නේ දැන් අලුත් එකක්. අලුත් මොහොතක් අලුත් තත්ත්වයක් මම ඒකට මොන දෙනවා. ඒකෙදි ඉන්නවා. මේ මොහොතේ මම දැන් මේ වැඩේ කරනවා. මම දැන් මෙතන කොතන හිටියද? මෙන්න මේ කාරණේමයි කරන්න තියෙන්නේ කියලා අපිට තියෙන්නේ මෙන්න මේ ධර්මපරියායනොත් උදව්වට ගන්න. ඉතින් නැත්තම් වෙන්නේ දැන් ඔය අපි සිය වඩන අය කියනවා තව ගැටලුවක්. මේ දැන් අපි අහලා තියෙනනේ හටපාඩම් කරලා පොත් ගැට හොයලා මේවයි මේ සුත්තමේ විතරයි චින්තාමේ විතරයි තියෙන කට්ටිය අහු වෙන ගතියක්. ඒත් ඉතින් මමනේ හොඳටම සිය වඩන්න නෑ දොරටු පල්ලා ගැන අදහසක් නෑ. අනේ අර මම තමයි දැනුම බවට පත්තලා මම තමයි මේ අහගෙන ඉන්නේ කියලා ඒ අනුව මමම හිතලා මම හදාගත්තු නිවනක ඇඳි. ඒක හරි. දැන් ඒක අතහැරපු කුයි ඒවා ඒ වගේ බොරුවල් වල වැටෙන්නේ නැහැ. එච්චර ලොකු ඒවයි උන අපි යොමු වෙනවා මේ කාරණයට සිහිය වඩන්න. වඩන්න යොමු වෙච්ච මම මොකද කරන්නේ? හොඳට සිහිය වැඩෙන්න වැඩෙන්න අනේ තීරුම් ගන්න ඔය මොන කතන්දර කිව්වත් කරන්න තියෙන්නේ ඇවිදීමනේ සිහියෙන්. කරන්න තියෙන සිහියෙන් වාඩි වෙලා ඉඳලා ගන්න අත්දැකීමනේ සිහියෙන් හාන්සියලා හිටිය ලබන අත්දැකීම සිහියෙන් හිටගෙන ඉන්න වෙලාව එහෙම නැත්නම් කනකොට එනකොට යනකොට ගුණකොට වැසිකිලි කැසිකිලි මේ හැමදේදීම සිහියෙන් ඉඳලා ලබන අත්දැකීමෙන්නේ ධර්මය මා තුළ උකහා ගන්න ධර්මය වැඩින්නේ කියලා තේරුම් ගන්නමින් යන කෙනාට තව ලෙඩක් එනවා ඊට පස්සේ. විස්තර වෙන මේ ධර්ම පරියායක් ඇහුනම එහෙම නැත්නම් ධර්ම කාරණයක් ඇහුනම අමාරුයි. ආපෝ මේ බෑ බෑ අපි මේ සුනීත සෝපාක්‍රමයේ අපි ඇවිල්ලා මේ එදිනේ මේ හොද්දට මේ වර්තමානයේ ඉන්න ප්‍රායෝගික කට්ටිය අපිට ওই වචන ඕනේ නැහැ. අපිට ওই ධර්ම මේ විඤ්ඤෝ විඥාන නාම රූපෝ වැඩක් නැහැ. මේ ඒක නම් කමකුත් නැහැ අඩු ගන්න. දැන් සතිය සම්බන්ධව සති කියන වචනේ සති ඉන්ද්‍රිය සති බල සති බොජ්ජංග මේ සති ස්පෝධිපාශික ධර්මවල සඳහන් කළා දෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කාර්යයක් ඇහුණා මට නම් ඔය තේරෙන්නේ නෑ මේ. හැබැයි මං කරගෙන යනවා මේවා කියලා ඔන්න ඒවත් ගැටලු ඇති කරගන්න. එහෙම වෙන්න ඕනේ නෑ. අපිට ඒ කාරණේ යම් අදහසක් තමන් වඩන කෙනා එහෙනම් මෙතෙන්දී මේ විස්තර වෙන ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය කියන්නේ මේ වගේ එකක් වෙන්න කියලා අදහසක් ගන්න. තමම් සති බලය කියන්නේ මේ වගේ එකක්. සති බොජ්ජංග මෙහෙම ඇති. පස්සේ වෙනස් වෙයි. ගැටලුවක් නෑනේ. අපි කරගෙන යන අයනේ. අපි බහැලා වතුර පීනන අයනේ. ඒ නිසා අපිට ඒක ගැටලුවක් නෑ මොන දේ ඇහුණත් අපිට තියෙන්නේ ඒ කාරණයට යොමු වෙලා තමන් කරගෙන යන වැඩේ කරගෙන යනවා. එතකොට සුද්ධ වෙලා සුද්ධ වෙලා පැමිණෙයි. එතකොට ලැබෙන ඒ අහන් ලැබෙන දේවලුත් සමහර විට ඒවයි තියෙන වැරදි අතෑරලියයි. හරි අහන් ලැබුණා ඒක හරි කියලා තමන් ඇතුළට ගන්න දොරටුපල්ලා ශක්තිමත් වේ. ඉතින් අන්නේ විදිහේ දොරටුපල්ලා ශක්තිමත් කරගෙන මේ විදිහේ මේ ක්‍රියාවලියකින් මේ දෘෂ්ටිය කෙතකෙයිද සුද්ධ වෙන්නේ කියන කාරණේ තේරුම් අරගෙන ඉතකින් නොනැති ආරාමකට පිළිපන් විදිහට විහාරෂ්ඨායික මාර්ගය සම්පූර්ණ කරගෙන ප්‍රාර්ථනා කරන ඒ උතුම් නිර්වාණ ශාන්ති දක්වා යන්නට මේ අද අපි මූලික කරගත්ත කිංසුකෝපම සූත්‍රය සංයුත්ත නිකාය සඳහන් ඒ සූත්‍රයේ සඳහන් මේ කාරණේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනෙන් අපි ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.
සාදු සාදු සාදු. බොහොමත්ම ස්වාමීන් වහන්සේ අද දිනෙත් අප කෙරෙහි අනුකම්පාවෙන් ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. අපි සුපුරුදු පරිදි සෑම දිනකම ධර්ම දේශනාව අවසානයේදී පසුව සම්බන්ධ නායකගේ පහසුව පිණිස පොඩි සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමක් කරනවා. ඒ සඳහා එදී මගේ මට ඇහිච්ච විදිහට එදී මගේ අතින් යම් වරදක් සිදු වුණොත් ත්‍රිවිධ රත්නයෙන් සියලු දෙනාගෙමත් සමාවෙදස් වෙනවා. අද ධර්ම දේශනාවට පාදක වුණේ බුදුන් වහන්සේ වැඩ සිටි කාලයේ සිටි යම් භික්ෂුන් වහන්සේ නමකට ඇති වූ යම් ගැටලුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ධර්ම දේශනාවකුයි. මොකද මේ ප්‍රශ්නය හෝ ගැටලුව වුණේ එම භික්ෂුන් වහන්සේට ඇති වුණා මෙන්න මෙහෙම අදහසක්. කෙසේ නම් දර්ශනය පිළිසිඳ දකින්නේද කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා හතර නමක් ළඟට ගොස් මෙම ප්‍රශ්නය ඉදිරිපත් කරා. ඉතින් එකම ප්‍රශ්නයට පිළිතුරු හතරක් ලැබුණා. මේ පළවෙනි පිළිතුර ලෙස ස්පර්ශ ආතන හයේ ඇතිවීම නැතිවීම ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින්නේද ඔහු දර්ශනය පිළිසිඳ දකින්වයි කියලා. දෙවනුව පංච උපාදානස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම පිළිසිඳ දකීද. තුන්වෙනුව සතර මහා භූතයන්ගේ ඇතිවීම නැතිවීම පිළිසිඳ දකීද. හතරවන අවසානයේදී හටගන්නා යමක නැති ඇතිවීම සහ නැතිවීම යන ධර්මතාවය පිළිසිඳ දකීද යන පිළිතුරු හතරයි ලැබුණේ. නමුත් මේ එක පිළිතුරකින්වත් ස්වාමීන් වහන්සේ සෑහීමකට පත්ුනේ නැහැ. අවසානයේදී බුදුන් වහන්සේ ළඟට ගොස් මෙම ප්‍රශ්නේ ඉදිරිපත් කරා. ඉදිරිපත් කරාම බුදුන් වහන්සේ උදාහරණ දෙකක් උපයෝගී කරගෙන ගැටලුවට පිළිතුරු ලබා දුන්නා. එහිදී බුදුන් වහන්සේ මතු කර පෙන්වුවේ යමෙක් දකින අවස්ථාවේ ඇතිවන සටහන අනුව යමක් ප්‍රකාශ කරන බව පැවසුවා. ඒ අනුව එම ස්වාමීන් වහන්සේලා හතරම ගෙන පිළිතුර හරි එහි වැරද්දක් නෑ කියලා ඉවරලා කෑලගස උපමාව ඉදිරිපත් කරා. කෑලගසේ කොහොමද හතර දිනක් දකින්නේ විවිධ අවස්ථාවලදී. ඒ අවස්ථාවේ ඇතිවන ඒ සලකුණු අනුව ඒ ගහේ ස්වභාවය පැහැදිලි කරනවා. ඊට අමතරව ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපට ඉදිරිපත් කරා තවත් බුදුන් වහන්සේගේ උපමාවක්. මේ නුවර සම්බන්ධ උපමාවක්. කය යන නුවරට පිවිසෙන ස්ථානයේ තියෙන දොරටු හයක සිටින මේ දොරටු පල්ලා කියන සතිය සම්බන්ධ කරගෙන කොහොමද මේ නුවරට ඇතුල් වෙන්න එන මේ යුවලකට සති සමත විපස්සනා කියන මේ යුවල කොහොමද නිවැරදි දිශානතියට යොමු කරන්නේ. මොකද මේ දිශානතිය නුවර හිමියා සිටින තැන නිවැරදිව කොහොමද හරියට කියන්නේ කියන කාරණාව මතු කර පෙන්නුවා. ඉතින් අපි මේ අපගේ අභිප්‍රාය විය යුත්තේ මේ දොරටුපල්ලාව ශක්තිමත් කරන්නේ කොහොමද? මේ සතිය කියන දොරටුපල්ලා. ඉතින් ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කරා කොහොමද අපි මේක වැඩි දියුණු කරගන්නේ. අවසානයේදී මේ පුහුණු කරන විට මේ ක්‍රියාවලියේ අවසානයේදී අපිට යම් ප්‍රත්‍යක්ෂ නුවණක් කරා යෑමට අවස්ථාව ලැබෙන බව ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඉතින් අප වෙනුවෙන් අනුකම්පාවෙන් ඉතාමත් සරල ලෙස ධර්ම දේශනාව ඉදිරිපත් කරා. ඒ වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුති පුද කරනවා. සාදු සාදු සාදු. වැඩසටහනේ ඊළඟ අංගය ලෙස අපට තිබෙන්නේ සතිමත් බව පුහුණු කරන ආධුනිකයින් සඳහා නිසරණ වනයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා විසින් සකස් කරන ලද අත්පත්‍රිකාව ඉදිරිපත් කිරීමටයි.
නදීප් මට සමා වෙන්න අවසරයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මට පොඩි කරුණක් මතක් කරන්න අවසරයි. මේ ගෞරවනීය ධම්මසරණ ස්වාමීන් වහන්සේට වගේම ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරා ස්වාමීන් වහන්සේලා දෙනමතම හේතුව මේ ධම්මසරණ ස්වාමීන් වහන්සේ සංචාරයේ යෙදෙන නිසා ගැටලුවක් මත වුණොත් කියලා මම ධම්ම කුසල ස්වාමීන් වහන්සේට ආරාධනා කරා. ඒ ස්වාමීන් වහන්සේලා දෙන්නටම ආරාධනා කිරීම සම්බන්ධයෙන් කිසියම්ම හෝ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට අපහසුතාවයක් පත් වුණා නම් ඒ ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් මම පාද නමස්කාරයෙන් සමාව ඉල්ලා සිටිනවා. බොහොම පිං ස්වාමීන් වහන්සේ මේ වැඩසටහනට වැඩම කළාට පෙරුවන් සරණයි. නදීපා කරගෙන යන්න.
මෙම වාර්තාව මගේ ස්ක්‍රීන් එකේ මම ෂෙයා කරලා තිබෙනවා. ආධුනික උපදේශ පත්‍රිකාව මෙහිදී වීඩියෝ කොට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් අපි ධර්ම දේශනාවට මේක පොඩ්ඩක් කලපගත්තොත් එහෙම මේ දොරටුපල්ලව ශක්තිමත් කරන්න සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම කොහොමද අපි පුහුණු කරන්නේ කියලා ඉතින් මේ වීඩියෝ පිට දෙකේ මූලික කාරණා ඉදිරිපත් කළා තියෙනවා. ඉතාමත්ම පැහැදිලිව එම වීඩියෝ පිට දෙක නරඹලා ඒ පිළිබඳ යමක් යම් අදහසක් ඇති කරගෙන වඩාත් වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. හැක්කිනම් දිනකට විනාඩි 5ක් පමණ වේලාවක් හෝ සුළුවෙන් පටන් අරගෙන සතිමත් හැවිදීම සතිමත් හිඳ ගැනීම හැක්කිනම් යම් වේලාවක් වෙන් කරගත්තොත් ආරම්භයේදී එය උපකාරී වෙයි. පුහුණුව නොකඩවා සතියක් පමණ කරලා පෑ දෙකක් පමණ තමන්ගේ පුහුණුව සම්පූර්ණ කිරීමෙන් පසු අත්දැකීම් වාර්තා අපට ඉදිරිපත් කරන්න පුළුවන්. එම අත්දැකීම් සහ වාර්තා ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට අපට ඉදිරිපත් කරනවා. අත්දැකීම් සහ වාර්තා ලිවීම සම්බන්ධයෙන්ුත් පත්‍රිකාවක් සකස් කළා තියෙනවා. එම පත්‍රිකාවත්
සර් වැඩසටහන මගරිරි මේ දවස්වල පාග පාග දාගනි සර්.
මම වාර්තා ලිවීමේදී සතිමත් ඇවිදීම සතිමත් හිඳ ගැනීම සම්බන්ධ කරලා ඒ වගේම තමන්ගේ දින්දා ජීවිතයේදී තමන් සතිය සතිමත් කරපු දේවල් සියල්ල අතුරුලත් කරලා වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. මම වාර්තාව ඉදිරිපත් අප වෙත යොමු කිරීමට Google Form එකක් සහ ඊමේල් ඇඩ්‍රස් එක මෙහි ඉදිරිපත් කරලා තිබෙනවා. ලබා දෙන උපදෙස් අනුව තමන්ගේ වාර්තාව හරියට ලියලා මොකද ඒ වාර්තාව තමන්ගේ සතිය වර්ධනය කර ගැනීමටත් ඉහි ඊටමතර වැඩසටහන සම්බන්ධ වෙලා ඉන්න අයගේ ගැටලු වලටත් වක්‍රාකාරව උපකාරී වෙනවා. එම ගැටලු නිරාකරණය කර ගැනීමට ඒ සඳහා හැකිතරම් තමන්ගේ වාර්තා ඉදිරිපත් කරන්න කියලා කාරුණිකව ඉල්ලා සිටිනවා. වැඩසටහන මෙතන පොඩි වෙනසක් වෙලා වෙනසක් තියෙනවා මෙල්බන් වෙලාවෙදි. ශ්‍රී ලංකා වෙලාවෙන් උදේ 7 සිට 8:30 දක්වා පැවැත්වෙනවා. මේ සම ටයිම් එකේදී මෙල්බන් වල අපි 12:30 සිට 2 දක්වා වැඩසටහන පවත්වන්නේ. ඒ ලෙසම නවසීවන්ත වෙලාවත් සුළු වශයෙන් වෙනස් වෙනවා. වැඩසටහනේ සූම් අංකය සහ මුරපදයක් මෙහි සඳහන් කරලා තිබෙනවා. සියලු දෙනාටම ඉල්ලා සිටිනවා සෑම දිනකම වැඩසටහන සම්බන්ධ වෙන්න තමුන්ගේ අත්දැකීම් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා සමගත් අප සමගත් එදා හදාගෙන තමන්ගේ සතිය වර්ධනය කර ගන්නා ලෙස. මීළඟට තිබෙන්නේ අපට ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. මම වාර්තා ඉදිරිපත් කිරීමට මම නාමන්තකෙන් ඉල්ලා සිටිනවා. අද අපේ වැඩසටහන සම්බන්ධ වෙන ගෞරවනීය මම කියන අවස්ථාවේ හොමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේවත් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. සාදු සාදු සාදු. නාමන්ත ඔබට
බොහොම පින්නදී තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ අවසරයි. අපට ලැබී තිබෙන වார்த்தාව දැන් ඉදිරිපත් කරන්නම් ස්වාමීන් වහන්ස. අවසරයි පින්වත් ස්වාමීන් වහන්ස. සතිමත් පරයන්කය තෙරුවන් වන්දනා කොට බද්ධ පරයන්කෙන් වාඩි වුනිමි. හුස්ම රැල්ල වෙත අවධානයේ ආයාසකින් තොරවම යොමු විය. ඉතා සූදායක ලෙස හුස්ම රැල්ල වැටහුණි. ඊය දෙස බලා සිටින විට ආශ්වාසයේ දිගු ලෙසත් ප්‍රශ්වාසයේ කොට ලෙසටත් වැටහුණි. හුස්ම රැලිවල මුල මැද අග බලා සිටිය හැකි විය. එවිට මුල හුස්ම සියුම් ලෙසත් මැද හුස්ම ඝන ලෙසත් අග හුස්ම නැවත සියුම් ලෙසත් වැටහුණි. සිත බොහොම තැන්පත් ගතියකට පත් වුණි. එහෙත් ටික වේලාවකින්ම ටීවී එකේ විටක ඇති වී නැති වී යන සුදුහා කළු තිත්වෙනි දෙයක් පෙනෙන්නට විය. නැවත හුස්මට සිත යෙදුණි. බද්ධ පරයන්කින් වාඩි වී සිටි නිසාද දකුණු කකුලේ වේදනාවක් ඇති විය. මේ දෙස බලා සිටින බවක් දැනුණද සිත තවමත් නාසිකාග්‍රයේ ඇති බව තේරුණි. වම් කකුලේ මහපට ඇඟිල්ල හා ඉතිරි ඇඟිලි හතරක්ම උඩ අතර නැවෙන ලෙසක් දැනුණි. ඇඟිලි ගැලවෙන තරමටම වේදනාව උග්‍ර විය. කය තද වී කෙලින් වෙන ලෙසක් දැනුණි. ක්‍රමයෙන් වේදනාව තුනී වී නැවත හුස්මට සිත යන බවක් තේරුණි. මේ චක්‍රය 3-4 වතාවක් වුණි. පැයක පර්යාංකයෙන් නැගිටිනේ ඔරලෝසු නාද වීමෙනි. පින්වත් ස්වාමීන් වහන්ස, පුහුණුවේ වැඩියත් නම් කරුණාකර උපදෙස් දෙන්න. එදිනදා ජීවිතයේදී බොහෝ විට નિરાයාසයෙන් හුස්ම වෙත සිත යන බවක් තේරෙයි. එසේම ගැටීම් ඇති විය හැකි අවස්ථා බොහෝ විට සතියෙන් මගහැරෙන බවක් තේරෙයි. සිටගෙන සිටින බොහෝ අවස්ථාවල දෙපතුලේ ස්පර්ශය වෙත සතිමත් වෙයි. කමඨහන් සුද්ධ කරමින් අපට මාර්ගයේ පහදා දෙන සහ වැඩ සිටින සියලු ස්වාමින්වහන්සේලාටත් මේ වැඩසටහන් සියල්ල කරගෙන යන සැමටත් සහභාගී වෙන සියලු දෙනාටත් උතුම් නිර්වාණ අවබෝධයටම මේ පින් හේතු වේවා. තෙරුවන් සරණයි. වාර්තාව අවසන්යි ස්වාමින්වහන්ස.
නාමන්ත ඇහෙනවද?
එහෙමයි ස්වාමින්වහන්ස, ඇහෙනවා හොඳට.
හොඳයි, එතකොට මේ ඉදිරිපත් කරපු කෙනා යෙදිලා තියෙන විදිය හොඳයි. ඒක එහෙම මේ අඩුපාඩුවක් එහෙම විශේෂයෙන් පෙන්වන දෙයක් නැහැ. ඉතින් ඔය ශක්තිය සාමාන්‍යයෙන් ලං කරගන්න පුළුවන්. සාමාන්‍ය අපි හිතමු කොහොමද කියන්නේ, කියන්නේ අපි හිතමු ඔය විදිහට ටිකක් ටිකක් පුහුණු වෙනකොට ඔය පමණට ඔය හැකියාව ඔය විදිහට පුහුණුවක් පිළිබඳ අදහසක් ලං කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ටික දවසක් නේවාසිකව නැවතිලා ඉඳියාම මේ දේ හඳුනගන්න පුළුවන්. නමුත් මෙන්න මේ පුහුණුව තුළ වටිනා කොටසක් තියෙනවා. මොකද්ද? නැවත නැවත කිරීමක් පිළිබඳ. ඉතින් මේ අඳුනගත්ත දේ කොහොමද තම තමන්ගේ ජීවිතයට ලං කරගන්නේ? එතකොට සඳහන් කළා තියුණා මේ විදියට ඉදිරිපත් කළ උපදෙස් ගන්න කතාවක්කුත් කියුණා. අනේ විදියට ටිකෙන් ටික තමන් යෙදෙමින් නැවත නැවත මේ සඳහා යම් කිසි උපදේශයක් ලබාගෙන දිගට දිගට කරගෙන යන්න ඕනි. සාමාන්‍යයෙන් ගොඩ දෙනෙක්ට අර එක දිගට පැවැත්වීමක් පිළිබඳ අදහස අඩුයි. ටික කාලයක් කරනවා, අතහැරලා දානවා, ටික කාලයක් බොහොම ජයට කරගෙන යනවා. නමුත් අන්න කාලෙත් එක්ක මග ඇරෙනවා, අමතක වෙනවා. ඉතින් ඔහොම දේවල් තියෙනවා. ඉතින් ඒ ශක්තිය අර නිකන් කාගෙන ලොකු වීරයකින් යන ගමනකුත් නෙමෙයි. ඒ වෙනුවට ක්‍රමානුකූල ප්‍රතිපදාවක්, ක්‍රමානුකූල වීරයක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් අර මැරතන් එකක් දුවනවා වගේ හිමීට තමුන්ව පේස් කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි මේ තියෙන්නේ. ඒ ක්‍රමය ටිකෙන් ටික දියුණු කරගන්න පුළුවන්. සමහර කෙනෙක් මැරතන් එකේ පළවෙනි මීටර්ස් 300 200 විතර බොහොම වේගෙන් දුවගෙන යනවා. එතකොට එයා පළවෙනියා පළවෙනි 300. නමුත් එහෙම නෙමෙයි මේ තරඟය අවසන් වෙන්නේ. ඒ වෙනුවට දිගට දිගට කරගෙන යන්න ඕනේ. කාලෙත් එක්ක යන්න ඕනේ. ඉතින් එන්නේ විදිහේ දෙයක් තමයි තියෙන්නේ. ඒකට හොඳ ආරම්භයක් තියෙනවා. මේ විදිහට දැන් ලියන්න තේරෙනවා, ඉදිරිපත් කළ උපදෙස් ගන්න තේරෙනවා, ඊට පස්සේ පුහුණුව තේරෙනවා. ආ ඊට පස්සේ දැන් කොහොමද මගේ ජීවිතේ කොටසක් බවට මේක පරිවර්තනය කරගන්නේ? කොහොමද ඒ විදිහේ කැපකිරීමක් දිගෙන් දිගට කරන්නේ? මේ දවස පුරා සිහියෙන් ඉන්න කියලා අපි කියන්නේ නැහැ. ඒ වෙනුවට දවසට යම් කිසි වෙලාවක් ওই විදිහට වෙන් කරගන්න. පැය භාගයක්, පැයක්, දෙකක් වෙන්න පුළුවන්. තමන් වපුරන විදිහට ප්‍රතිඵල තියෙනවා. ඒ ඉන්වෙස්ට්මන්ට් එකේ හැටියට ප්‍රතිඵල තියෙනවා. එහෙම ප්‍රතිඵල තියෙනකොට අන්න මොකද කරන්නේ? මේ දවසට පැයක් හරි කියමුකෝ, පැය දිගට දිගට පවත්වන්න පුළුවන්. දවස් දෙකක් මැගෑරුණාට ගැටලුවක් නැහැ. දිගට පවත්වන්න පුළුවන්ද කියන හැකියාව, ශක්තිය තමයි මේ උරගාලා බලන්නේ. එහෙම කරන්න පුළුවන් වුණ කෙනෙක්ට තේරෙනවා අන්න කාලෙත් එක්ක මොන විදිහේ ජීවිත පරිවර්තනයක් සිද්ධ වෙනවද කියලා. ඒක එක්තරා විදිහක ටිකක් අමාරු වීරයක්. දිගට පැවැත්වීමක් පිළිබඳ අපිට හරි අමාරුයි. ඒ පිළිබඳ ශක්තියෙන් අපි අල්පයි. නමුත් කාලෙත් එක්ක ඒ දේ ගොනු කරගත්තොත් අන්න තේරේවි, අන්න මේ කරන පුහුණුව නිසා මට කොයි විදිහේ වෙනසක් වෙනවද. දැන් පහුගිය දවසක කෙනෙක් කියනවා මට සමහර වෙලාවට මේ සතිය ගැන හිත හිතෙන්න වෙලාවක් නැහැ. එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු කරනකොට ඒ සිටුේෂන් එකට මුණ දෙන්න වෙනවා. ඒකට මුණ දෙන්න වෙනවා, ඒකත් එක ඩීල් කරන්න වෙනවා. එතකොට එහෙම ජීවත් වෙන්න එපා, එහෙම ගනුදෙනු කරන්න එපා කියන අදහසක් අපේ නැහැ. දැන් මොකක් හරි වෙච්ච වෙලාවක සතියකෝ කියලා පිටිපස්ස හැරෙන්න බල බල ඉන්නවා නම් ඒක අමුතු පුහුණුවක් නේ. එහෙම එකක් නෙමෙයි. ඒ වැඩේට බැස්සා, ඒ වෙලාවේ ඩීල් කරා, ඒ ප්‍රශ්නේ ආපුවා, ඒකට මුහුණ දුන්නා. අන්න ඒ එහෙම කරගෙන යනකොට තේරෙනවා සතියක් තියෙනවා, සිහියක් තියෙනවා, මේ වැඩේට බැස්සා ඒක කරා. එච්චරයි. ආයි වටපිට බල බල ඉන්න තියෙනවා නම් මේ ඒ පුහුණුවෙන් ඇති වැඩක් නැහැ නේ. එහෙම නෙමෙයි. ආ මාත් එක්ක ඉන්න ඕනේ. ප්‍රතිපදාව හරිනම් ආරක්ෂාවට එන්න ඕනේ කියන අදහසින් අන්න ටිකෙන් ටික කරගෙන යනවා. අර විදියට එදිනෙදා ජීවිතේට මුහුණ දෙනවා. හැබැයි අමතක කරන්න එපා තමුන් දවසේ කොටසක් අන්න ඇවිදීම් හිඳීම් විදිහට කරන්න අමතක කරන්න හොඳ නෑ. ඒ සඳහා කාලය වැය කරන්න මතක තියාගන්න ඕනේ. ඉතින් එහෙම එහෙම ටික ටික ඉදිරියට යන් කියලා තමයි මට මේකේ අදහස ආවේ අහනකොට.
එහෙමයි ස්වාමීන් වහන්සේ, බොහොම පිං. ඊළඟට ස්වාමීන් වහන්සේ තව වார்த்தාවක් අද දැන් ටික වෙලාවකට කලින් අපිට ලැබුණා. ඒත් ඉදිරිපත් කරනම් ටික ටික දීර්ඝ වார்த்தාවක් ස්වාමීන් වහන්සේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඉරිදා ආදුනික වැඩසටහන මනා පිටුවහල කරගෙන දැනට උදෑසන පැයක කාලයක් සක්මනද පැය භාගයක පමණ පරයන්කයකද නිරත වුනිමි. මුළුතැන්ගේ කටයුතු කරන අතරද කාර්යාලයට යන එන අතරද හැකි පමණින් සතිමත් වුනිමි. එහෙත් දැනට සති දෙකක පමණ සිට සක්මන කරන අතර පාදයක වේදනාවක් ඇති විය. එය ක්‍රමයෙන් දිනපතා වැඩි වූ අතර සක්මන විනාඩි 10කට පමණ සීමා කළෙමි. අවසානයේදී භාවනාව සම්පූර්ණයෙන් නැවතිනි. මුළු ශරීරයේම තලා පෙලා දමා ඇති ලෙස පීඩාවකට පත්විය. කාර්යාලයට ගියේද නොන්ඩි ගසමිනි. තෙල් බේත් ප්‍රතිකාරවලින් සුවයක් නැත. හදිසියෙම ඊයේ උදේ පාදයේ වේදනාව සම්පූර්ණයෙන් නැවතිනි. වහා සක්මන් භාවනාවට යමු නෙමි. සක්මන ලනුපැදුර ඔසවා එලා ගැනීමට තරම් කයද සනීපයක් නැති නිසා ටයිල් පොළවේ සක්මන ආරම්භ කළෙමි. සක්මන ඉතාසෙමිනි. පාදය ගෙන යනවා තබනවා ලෙස මෙනෙහි කළෙමි. පසුගිය සති දෙකක පමණ කාලයක් පුරා මට අවශ්‍ය ලෙස මෙහෙවා ගත නොහැකි වූ ශරීරය ගැන සිතේ අමනාපයක් ඇති විය. එබඳු මට අවනත නැති ශරීරයේ ඇවිදින ආකාරය ඔහේ නිරීක්ෂණය කළෙමි. වරින් වර සිතුවිලි මතුවිය. පැය භාගයකින් පමණ ශරීරය ප්‍රාණවත් විය. සක්මන වේගවත් විය. විලුඹ මැද කොටය ඇඟිලි වශයෙන් පොළොවට ක්‍රමයෙන් වදින පාදයක් පසුව සම්පූර්ණ ශරීරයේ බර ඔසනවත් සමගම ශරීරයේ ඒ පැත්තට බර වී පසුව අනෙක් පාදයේ එසවෙන ආකාරයත් නැවත නැවත මෙම ක්‍රියාවලිය නිරීක්ෂණය කළෙමි. පැයක පමණ කාලයකින් සක්මන නිමා කළෙමි. ඊළඟට සොයනස පරියන්කය. සක්මන අවසානයේ පරියන්කයට වාඩි වූ අතර ශරීරයට වෙනසක් දැනිනි. පපුව වේගයෙන් ගැහෙන බවක් දැනිනි. විනාඩි දෙක තුනක් පුටුවේ වාඩි වී බලා සිට පසුව පාදයේ පටන් හිස දක්වා සිත යොමු කර කැඹුරු හුස්මක් ගෙන පිම්බීම හැකිලීම වෙත සිත යොමු කළෙමි. පිම්බීම හැකිලීම යන්තමින් දැනුනි. වරින් වර සිතුවිලි මතුවිය. මුහුණේ තැනින් තැන කසන ස්වභාවයක් දැඩිව දැනුනි. අපහසුවෙන් ඉවසා සිටියෙමි. ඒ වෙත සිත යොමු කළෙමි. ටිකකින් ඒ ගතිය නැති වී ගියේය. නොදැනීම හිස ඉදිරියට නැවී ගොස් ඇති බව දැනුනි. සෙමින් හිස කෙලින් කළෙමි. සති දෙකකට පෙර මතු වූ පාදයේ වේදනාව නැවත මතුවේ. මේ මාගේ සිතින්ම ඇති වූවක් බව සිතුනි. වේදනාව වෙත සිත යොමු කළෙමි. ටිකකින් වේදනාව නැති වී ගියේය. නැවත නැවතත් විවිධ සිතුවිලි මතුවිය. විවිධ සිතුවිලි වල සම්බන්ධයක් හෝ අවසානයක් නැත. තනිකරම විකාරයක් වැනිය. පැය භාගයකින් පමණ පර්යංකයෙන් නැගිටෙමි. නිසි උපදෙස් ලබා දෙන සේක්වා. වර්තාව අවසන්යි ස්වාමීන් වහන්ස.
හොඳයි. එතකොට දැන් ওই විදිහට අමාරු අපහසුතා මතුවලා එනවා. ඇත්තටම මේ අපිට අවශ්‍ය විදිහට මේ කයයි මේ හිතයි පවත්වන්න පුළුවන් නම් මේ විදිහේ ඒ පුහුණුවක අවශ්‍යතාවයකුත් නැහැ. ඒ විදිහට අපිට අපේ අන පිළිපදිනවා නම් මේ කය හිත අන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. සමහර විට ඔන්න අපි හිතමු කය ගැන හිතමු. ඔන්න මොකද වෙන්නේ, කෙනෙක් ගොඩාක් වෙහෙස මහන්සි වෙනවා, දුවලා පැනලා වැඩ කටයුතු කරනවා. එකපාරට අන්න මේ ඇඟ ලෙඩ වෙනවා. ඇඟ ලෙඩ වෙනවා, ලෙඩට වැටෙනවා, හොම්බෙම්ම යනවා. එතකොට ඒ වෙලාවට මේ කයට අපිට අන කරන්න පුළුවන් නම් අනේ එහෙම කරන්න එපා, මට මේ වැදගත් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා හෙට, ඒකෙන් පස්සේ අපි ලෙඩ වෙමු, ඊට පස්සේ පොඩි විවේකයක් තියෙනවා කියලා ওই විදියට අන කිරීමක් කරාට එයා අහන්නේ නැහනේ. එයා පිළිගන්නේ නැහැ. එයා ඒ විදිය දෙයක් මේ බාරගන්න සූදානම් නැහැ. ඉතින් ඔන්නඔහොම මේ මගේ කියලා ඉඳාගෙන ඉඳියට මොකද, අයිතිවාසිකම් කිව්වට මොකද, මේක නිකන් අර කුලියට ගත්ත ගයක්. කුලියට ගත්ත ගයක් ඒ කුලිගේ ඉඳගෙන අයිතිවාසිකම් කියනවා. ඕක තමයි වැඩේ. එතකොට එහෙම කාලයක් ඉඳියාම නිකන් ඉබේම අයිතියක් තියෙන හැඟීමකුත් මතුවලා එනවා. ඒකනේ ওই කුලිගේ වලල කට්ටිය අයිතිවාසිකම් කියන ටික දවසක් යනකොට. ඉතින් ඔන්නඔහොම දෙයක් තියෙනවා. ඔහොම දෙයක් තියෙනවා. ඊට පස්සේ මේ හිත ගමුගමුකෝ, අපි මේ මනුස්ස හිතක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. එතකොට ওই මනුස්ස හිත බොහොම විභවයක් සහිත දෙයක්. නිකන් හරියට දැලිපිහියක් අතර ගත්ත රිලෙවෙක්ගේ ස්වභාවය තමයි තියෙන්නේ. දැලිපිහිය හරිම තියුණු ආයුධයක්. ඒ ආයුධයට දොස් කියලා හරියන්නේ නැහැ. රිලවගේ තමයි පොඩි කේස් එක තියෙන්නේ. මොකද කරන්නේ, තමනුත් කපා ගන්නවා, වටපිටාව ඉන්නේ උනුත් කපනවා. ওই විදියට වෙහෙසට පීඩාවටපත් වෙනවා. එතන මෙන්න මේ මනුස්ස හිත, ඒ හිතේ තියෙන කැපැසිටි එක, ඒ ප්‍රොසෙසින් පවර් එක හරියට නිකන් අර දැලිපිහිය වගේ. හැබැයි මේක හම්බෙලා තියෙන රිලෙවෙට හම්බෙලා තියෙන ඉතින් කපා ගන්නවා, කිඳිරි ගන්නවා, කෑ ගහනවා. ඉතින් ওই විදිහේ දෙයක් එකනේ අපි ගනුදෙනු කරන්නේ. එතකොට මෙන්න මේ වගේ හිතක් එක තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් අර කෙනෙක් කියනවා, මොකද්ද මේ මොලෙන් භාගයක් විතර අයින් කළ දැම්මනම් අනේ හරි සතුටින් මේ ගොඩදෙනේ ජීවත් වෙයිලු. ඔය තියෙන මොලෙන් භාගයක් විතර අයින් කරා නම් කට්ටියට මෙච්චර ප්‍රශ්න ගැටළු මතුවෙන එකක් නැහැ. එහෙනම් ඔය හරියට හොඳට කාලා බීලා ජොලිය ඉඳි. නමුත් මෙන්න මේ ආයුධයේ තියෙන ප්‍රබලතාවයම තමයි මේ වෙහෙස පීඩාවට හේතුව. අර දැන් ඌරෝ ඉන්නේ. අනේ මරන්න අරන් යනකම් උන් හොඳට කාලා බීලා ජොරියේ ගාගෙන ඉන්නවා. අවුලන්නේ නැහැ. උන්ට එහෙම කේස් එකක් නැහැ, උන්ට එහෙම ලෙඩක් නැහැ, උන් හොඳට විවේකීව ඉන්නවා. මෙන්න මේ ආයුධයේ ප්‍රබලකම කොච්චරද තියනවා නම් කපාගෙන තමයි නතර වෙන්නේ. ඕන දෙයටයි, එපා දෙයටයි හැම දෙයටම දුක් කරදර ගන්නවා. කා ගන්නත් ඕනේ, පෙරේතකමක් තියෙනවා. නමුත් බඩේ ඉඩ නැහැ. ඉතින් මොකද කරන්නේ, වෙහෙසෙනවා, පීඩාවට පත් වෙනවා, වටපිටාවේ වුණුත් කපනවා, මමත් කපා ගන්නවා, මගම රීරි පාග පාග තමයි ඉතින්. ඉතින් ඔය ස්වභාවේ, ඔය වැඩේ එක්කනේ මේ ගනුදෙනුව. ඉතින් එහෙම ගනුදෙනුවක් කරනකොට මෙන්න මේ ආයුධේ මොට කළා හරියන්නේ නැහැ. මේ ආයුධේ නෙමෙයි අවුල තියෙන්නේ, මේ රිලා වගේ තමයි අවුල තියෙන්නේ. ආයුධේ හොඳයි, දැලි බිය හොඳයි, කැපෙනවා, සියුම්. ඒකෙන් ප්‍රයෝජනේ ගන්න දැනගන්න ඕනේ පාවිච්චි කරන තැනත්තා. දැන් ඔයා ඔය අපිටම මද්‍රව්‍ය පාවිච්චි කරලා කරන්නේ ආයුධේ මොට කරන එක තමයි. අර මොලෙන් භාගයක් පොඩ්ඩක් අයින් කරා වගේ කියනවා, ප්‍රසංග කරදර නැතුව මට පොඩ්ඩක් ඉන්න පුළුවන්. ඈ අමතක වෙනවා, මට ලෝකේ අමතක වෙනවා, පොඩ්ඩක් විවේකීව ඉන්න පුළුවන්. ඒකයි මම මේ අඩියක් හවසට ගහන්න කියලා කියනවා. ඔන්න මොකද කරන්නේ, අර ආයුධේ පොඩ්ඩක් මොට කරා. මොකද මේක ෂාප් වැඩි, රිලවෙට් අතර දීලා තියෙන්නේ, කපා ගන්නවා. වැටපිටාව ඉන්නේ උන්ටත් ඉන්න විදිහක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ, ওই විදිහේ ආයුධයක් තියෙන්නේ. එතකොට මේ ආයුධයට දොස් කියන්න එපා. ඒ වෙනුවට මෙන්න මේ ආයුධයක ගනුදෙනු කරන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා. ඔය හිතක් අපිට ඕන විදිහට පවතින්නේ නැහැ. මහා නිකං වෙහසක් පීඩාවක් ගැළපිලා එනවා. ආතතිගත ගතියක් මතුවෙලා එනවා. කයත් ලෙඩ වෙනවා. එතකොට මෙන්න මේ දෙන්නම අපිට මේ එක විදිහක රහසක් කියනවා. මොකද්ද මේ කියන රහස? කය නිතර නිතර කනට කොඳුරමින් කියනවා, ඔබේ ඔබ මගේ අයිතිකාරයා නෙමෙයි. අහන්නේ නැහැ හැබැයි, අහන්න සූදානම් නැහැ. පොඩ්ඩක් කන දීලා බැලුවොත්, පොඩ්ඩක් අහලා බැලුවොත් ඔන්න කියනවා, මේ ඔබ මගේ අයිතිකාරයා නෙමෙයි. ඔන්න ඕක කොඳුරමින් තමයි ඔය කය හැම වෙලේම ඉන්නේ. ඊළඟට මේ හිතත් ඕකම කොඳුරනවා. හිතත් කොඳුරනවා, හිතත් නැවත නැවත කියනවා. මෙන්න මේ විදියට අපිට ඕන විදියට හිතවිලි පවත්වන්න බෑ. අනේ මේ ප්‍රශ්නේ අමතක වෙලා ලබන සතිය ආපහු එන්න කියලා කියන්න බෑ. අනේ කම්මැලි වෙලාවට මොකක් හරි වෙන දෙයක් කරන්න පුළුවන් උද්‍යෝගයක් නැගිලා එන්න කියලා කියන්න බෑ. මේ විදියට මම තරහ වෙලාවට කවුරුත් එක්ක කතා නොකර පැටලෙවි ඉන්න පුළුවන් නම් හොඳයි කියලා කිව්වට අහන්නේ නෑ. ඉතින් අන්න මොකද වෙන්නේ, මේක මේ අපේ අන පිළිගන්නේ නෑ. ඒ ස්වභාවේ අඳුන ගන්න පුළුවන්. පොඩ්ඩක් අහා මේ කියන දේ, මේ කොඳුරන දෙයට කන් දෙන්න විතරයි අවශ්‍ය. කන් දීපු ගමන් ඔන්න එන්න බණක් ඇහෙනවා. අපි අහන්න අකමැති බණක්. ඉතින් එන්නේ ඒ බණේ තමයි ඔය ඇහෙන්නේ. තේරෙනවා මේ මේ කය මට ඔන ඉදිරිය පවත්වන්න බෑ, නඩත්තු කරන්න බෑ. මේ හිත මට ඔන ඉදිරිය පවත්වන්න බෑ, නඩත්තු කරන්න බෑ. මේකේ අමූතු ක්‍රියාවලියක් යනවා. අන්න ඒ ක්‍රියාවලිය එක්ක මම කොහොමද ගනුදෙනු කරන්නේ, මේ කයට තියෙන අයිතිවාසිකම කොහොමද මම ටික ටික මුදා හරින්නේ. ඔන්න ඔය අත්දැකීම තමයි. පේනවද දැන් මේ කය බෙහෙස දෙනවා, මේ අපිට ඕන විදිහට පවත්වන්න බෑ. එයාට ඕනේ ස්වභාව ධර්මයක් තමයි එයා අනුගමනය කරන්නේ. හිතත් ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේ කියනවා, කයට නම් අනේ පොඩ්ඩක් හරි කිව්වත් කමක් නෑ මගේ කියලා, හිතට නම් කොහොමවත් කියන්නවත් ලෑස්ති වෙන්න එපා. මොකද කියලා ඉවරනකොට මේක වෙනස් වෙලා. කය නම් පොඩ්ඩක් බැලුවාම අවුරුද්දක් දෙකක් එක වගේ තියෙනවා. දැන් පරණ යාළුවෝ එහෙම එනවා. ඉතින් අනේ වයසට ගිහිල්ලා. නෑ වයසට ගිහිල්ලා කියනවා. අයියෝ මේ මේ ඔක්කොම මේ වයසට ගිහිල්ලානේ. මං විතරයි වගේ තිරියන් වෙලා තියෙන්නේ. ඈ එහෙම නිකන් කියලා පොඩ්ඩක් ඉතින් බලනවා. එතකොට මූණ ඉතින් ඇඹුල් වෙලා යනවා. ආස්පත්‍ය යනවා. ඉතින් ඔය වගේ කයක් සමහර විට අවුරුද්දක් දෙකක් තුනක් එක විදිහට තියෙනවා කියලා දැක ගන්න පුළුවන් බාහිර පෙනුමින්. නමුත් හිතේ එහෙම ස්වභාවයක් ඇත්තෙම නැති තරන්නේ. එතකොට එන්නේ වගේ කයකට හිතකට අයිතිවාසිකම් කියමින් අපි මොකද්ද මේ අරගෙන තියෙන වෙහෙස පීඩාව? දැන් අසනීපයක් වුණ වෙලාවට මොකද කරන්නේ? අනේ ගිහිල්ලා බෝගහක් වටි කරගෙනවා. අනේ ප්‍රාර්ථනා කරනවා ඉක්මනට මේ අසනීපේ සුව වේවා, මේකෙන් මිදේවා, අන්න මේ විදිහට ආශිර්වාද කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරනවා අර බොජ්ජංග පිරිත් කියවන උදේ ඉඳලා රෑ වෙනකන්, රත්න පිරිත් කියවන උදේ ඉඳලා රෑ වෙනකන්. නමුත් ඒ පිරිතේ තියෙන අර්ථය මොකද්ද? අර්ථය තියෙන්නේ ඕක ඔය අපේ පාලනෙන් තොරයි, එන්නේ ඒ බව හඳුනගන්න, ඒ බව බාරගන්න. මේකේ මේ අයිතිය අතහැරලා දාන්න. අයිතිය අතහැරපු ගමන් හොඳ වෙන්නත් පුළුවන්. මේ හොඳ කරන්න දඟලන තාක්කල් තමයි මේ අවුල තියෙන්නේ. ඒ උත්සාහය අතහැරියාම එයා එයාගේ ස්වභාව ධර්මයට අනුව හොඳ වෙන ස්වභාවයක් ඒ කයේ තියෙනවා. හිතෙත් ඒ විවිධ අවස්ථා එක එක විදිහයි. එතකොට ඒක පොඩ්ඩක් බලාගෙන ඉඳියාම තේරෙනවා ඔන්න දැන් මාරු වුණා, ඔන්න වෙනස් ස්වභාවයකට ආවා. උදේවරුේ කම්මැලි හවස්වරුේ හොඳට වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන්. උදේට බොහොම ඇලිමැලි වෙන්න කෙනා හවසට බොහොම ශක්තියක් සහිතව වැඩ කටයුතු කරනවා. ඉතින් ওই විදිහේ හිතක් ওই විදිහේ කයක් එක ගනුදෙනු කරනකොට මෙන්න මේ විදිහේ පුහුණුවක එදිලා එදිලා ඉන්නකොට ඔය වැරදිලා වගේ ඔය කියවෙන්නේ. කියනවා මේක මේ මට අයිතිවාසිකම් කවට බෑ. මේක මේ මේ විදිහට පවත්වන්න බෑ. දැන් අපි මෙහෙම සාකච්ඡා කරාට මොකද ඊළඟ දවසෙත් ගිහිල්ලා ওই විදිහටම පවත්වන්න උත්සාහ කරනවා. ওই විදිහටම හොඳ කරවන්න උත්සාහ කරනවා. නමුත් හරියන්නේ නැහැ. ඔන්නඔහොම සිය දහස් වරක් ඕකට මුහුණ දෙනකොට ටිකෙන් ටික මෙන්න මේකට අයිතිවාසිකම් කියවිල්ල තමයි නවත්තන්නේ. අර බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ මහා සුනාමියක් එනවා මේ විල මැද තනි වෙලා ඉන්න ජනතාවට මොකද්ද ආරක්ෂාව? මොකද්ද පිහිට? එතකොට කියනවා අකිංචනං අනාදානං යම්කිසි දෙයක් අල්ලා නොගැනීමත් යම්කිසි දෙයක එල්බ නොගැනීමත් තමයි පිහිට. ඒ කියන්නේ ගහගෙන යන්න දෙයක් නැහැ කියන එක කියන්නේ. මුකුත් අර සුනාමියට අවුලා ගහගෙන යන දෙයක් නැත්නම් ඉතින් අවුලක් නැහැනේ. එයාට කරදර වෙන දෙයක් නැහැ. කරදර වෙන දෙයක් නැහැ. ඒ වෙලාවක ඇවිල්ලා ආනෝ ස්වාමිනි ස්වාමිනි මේ මාරයා මාරයා කියන මොකද්ද මේ මාරයෙක්ගේ කතාවක් කියන්නේ. එතකොට කියනවා මේ මේ කයක් තියනකන් මේ හිතක් තියනකන් මරණයක් මරන්නෙක් මැරෙන්නෙක් පණවන්න පුළුවන්. මේ කයක් නැත්තම් මේ හිතක් නැත්තම් ඒකට අයිතිවාසිකමක් නැත්තම් අන්න මරණයක් මරන්නෙක් මැරෙන්නෙක් පණවන්න බෑ. ඉතින් ඕක තමයි වෙනස. ඕක තමයි කරන වැඩේ. ඉතින් ඔය පුහුණුව තුලින් ඒක ගැළපිලා ඉන්න පුළුවන්. ඒ වගේම ඕෂෝ තව ලස්සන කතාවක් කියනවා. මොකද්ද? එයා කියනවා මෙන්න මෙහෙම දෙයක්. කෙනෙක් ඇවිල්ලා මාව මරනවා. මරනකොට හැබැයි මම බලාගෙන ඉන්නවා. මෙන්න මේ කෙනා ඇවිල්ලා මට අනුතුරු කරන විදිය, මට තුවාල වෙන විදිය, මම ලේ ගලන විදිය, මගේ ශරීරය මේ විදියට හුස්ම විකෘති වෙමින් මරණ දිහාවට යන විදිය මම බලාගෙන ඉන්නවා. අන්න එතකොට දැන් මේ මැරෙන්නේ එක් දෙයක් බලාගෙන ඉන්න තව පුද්දලෙක් ඉන්නවා. මම මේක නිරීක්ෂණය කරනවා. මම මේ වෙන ක්‍රියාවලිය බලනවා. එහෙනම් මේ මැරෙන්නේ මම නෙමෙයි, මට අයිති දෙයක් නෙමෙයි කියලා එයා යම් කිසි විදියක අදහසක් ප්‍රකාශ කරනවා. අන්න ඕක තමයි අපි වඩන පුහුණුව. ඔන්න ඒ නිරීක්ෂකයා අර ක්‍රියාවලියෙන් දුරස් වුණා. නිරීක්ෂකයාට ඒක අදාළ නැත්නම් අන්න මරන්නෙක් මැරෙන්නෙක් මරණයක් පණවන්න බෑ. අර විදියට මහා ගං වතුරක් එනවා. අන්න ගහගෙන යනවා. ගහගෙන ගියාට මොකද අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැහැ. කවුරුත් දුක් ගන්න කෙනෙක් නැහැ. ඉතින් ඔන්න ඔය විදියේ ශක්තියක් ඒක ටික ටික ගොනු වෙලා එයි. ඒක සඳහා තමයි ඔය වචනේ යෙදෙන්නේ. ඉතින් ඔය විදියට කරගෙන යම්.
එහෙමයි ස්වාමීනාස බොහොම පින් මම ඒ සම්බන්ධ වැඩිතුර අදහස් ස්වාමීනාසික දැනගන්න කැමති නම් ඒ වාර්තා වේ වූ පුද්ගලයාට අතවස්වා ඉදිරිපත් කරන්නත් අවස්ථාව තියෙන බව මම මතක් කරන්න කැමතියි. අදට අපිට ලැබී තිබෙන වාර්තා එපමණයි ස්වාමීනාස. ඊළඟට තියෙන්නේ වාචිකව සතිමත් වීම පිළිබඳ ප්‍රශ්න හෝ ප්‍රකාශ ඉදිරිපත් කරන්න. ඒ සඳහා දිනුෂාට ඉදිරිපත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. මම අන්මියුට් කරන්නම්. දැන් දිනුෂාට පුළුවන් කතා කරන්න.
අවසරයි ස්වාමීන් වහන්ස.
හොඳයි කියන්නේ ඇහෙනවා.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මට ගිය සතියේ බ්‍රහස්පතින්ද ප්‍රෝග්‍රෑම් එකේ පොඩි හෝම්වර්ක් එකක් දුන්නා. අර මට කොවිඩ් හැදිලා ගොඩක් දවස් ගෙදරට වෙලා ඉඳලා ඊට පස්සේ එළියට ගියාම සතිය කැඩෙන හැටි බලන්න කියලා ඒකත් එක්ක අත්දැකීම කියන්න කතා කරේ. සාමාන්‍යයෙන් එදිනෙදා දැන් වැඩ කරද්දි බිසි වෙනවනේ ස්වාමීන් වහන්ස. එතකොට එනකට පොඩ්ඩක් හිත නිස්කලංක වෙච්ච ගමන් බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙනවා අර උපේක්ෂා වේදනාව තියෙනවා. ඒක මට කියන්න තේරෙන්නේ මොකද්ද ඔය එකක් තියෙනවා කියලා තේරෙනවා. අර මේ උපේක්ෂා වේදනාව වගේ එකක්. ඒක එන්නේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් එක. මම කරන්නේ සවුන්ඩ් ඔෆ් සයිලන්ස් අල්ලනවා මුලින්. අල්ලලා ඊට පස්සේ ඒකත් එක්ක මරු උපේක්ෂාවට යනවා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ දැන් අර මම කියලා කෙනෙක් නැති වුණාට අර මම කියන එන්ටිටි එක මොකක් හරි අපිට මම කියලා දැනෙන එකක් තියෙනවනේ. එතකොට මේ මම කියන එක අර ලොකු අවකාශයට මික්ස් වෙනවා. එතකොට අර ලොකු අවකාශයක් තුල මම ඉන්නා වගේ දැනෙන්නේ. එතකොට ඒක තුල ඉඳන් බලද්දී එනේන රූප සිතිවිලි එක එක දේවල් මම නෙමෙයි කියලා වගේ බලන්න පුළුවන්. දැන් අර මගේ ශරීරය ඇතුළ මගේ හිත ඉන්නවා කියලා අර පොඩි තැනකට ආවොත් මම කියලා ගන්නවා ඒක එකක්. ඊට පස්සේ මේ ළඟදී මට මියුසිකල් ෂෝ එකක් බලන්න යන්න ඕනා. ඊට පස්සේ ඒක ගැන මට ඉතින් යන්න විශේෂ ආසාවක් තිබුණෙත් නෑ, අකමැත්තක් තිබුණෙත් නෑ. ඉතින් කෙරෙන්න ඕන දෙයක් ඉන්න ගියා. ඊට පස්සේ එතනදී අර ලොකු ഘോഷාවක් තිබුණා එක විදියට මහන. ඊට පස්සේ දැන් මම එතන සතිමත් වුණාම මං හිතුවා එතන උපේක්ෂාව අල්ලනවා කියලා. මොකද ඒක මට කියන්නේ කිසිම ආසා හිතන දෙයක් නෙමෙයි එතන. මේ කියන්නේ ඇත්තට මම ආසා කරන දේවල් තියෙනවා. නමුත් මේ 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 මෙතන කියපු සින්දුවේ ගෲප් එකේ මම කොහොමද ආසා කරපු දෙයක් නෙමෙයි. ඊට පස්සේ මම අර ශබ්ද අර ලොකු ഘോഷාව අල්ලලා අර sound of silence අල්ලනවා වගේ ඒ ලොකු ഘോഷාව අල්ලලා ඒ තුලින් අර උපේක්ෂා වේදනාවට ගියා. ගිහිලා දිගටම ඒකේ හිටියා. ඉන්නකොට දැන් ඒක සතිය කැඩෙනවා, දැන් කතා කරන්න වෙනවා ඉඳලා ඉట్లా. ඊට පස්සේ ආපහු අතෙන්ට එනවා. සමහරලාට අර ഘോഷාව වැඩි කියලා හිතුනොත් ගැටීමක් ඇති වෙනවා. එතකොට ආ ගැටීමක් ඇති වෙනවා කියලා දැනගෙන ආපහු එනවා. ඊට පස්සේ අර සමහර සින්දු තියෙනවා ආස කරන සින්දු නිකමක් හරි හුනොත් ඒකට ඇලීම් වශයෙන් හිත යනවා. ඒ පැත්තට ඊපස්සේ ආ මෙන්න ගියා කියලා දැනিলা ආපහු එනවා. ඊළඟට වැඩි කාලයක් තුල අර උපේක්ෂාවේ හිටියා. දැන් තව එකක් මම නොටිස් කරා, දැන් ඉඳගෙන භාවනා කරද්දි හිත පිට ගියාට දුක හිතෙනවා. අකමැති එකට නමුත් දැන් අර වෙලාවෙදි හිත පිට ගියාට දුක නෑ. මොකද මේක නිකන් බෝනස් එකක් වගේනේ. එහෙම ඒක තමයි සෝමනහන්ස මට කියන්න ඕන අත්දැකීම. තවදුරටත් උපදෙස්
හොඳයි. ඒ ප්‍රකාශයේ අහන්න සතුටුයි. මොකද ඔතන තියෙනවා අපිට නොපෙනෙන පැත්තක්, ගොඩක් වටින පැත්තක් තියෙනවා. අර මම කලින් කිව්වෙත් වගේ දෙයක්. එයා කියනවා මොකද්ද මේ මම එදිනෙදා ජීවිතේ දේවල් එක ගනුදෙනු කරන්න ගියාම ප්‍රශ්නමත් වෙනකොට මට මේ සිහිය ගැන අපේක්ෂාවක් තියාගන්න බෑ. ඒ වෙනුවට මට ඒකට මුහුණ දෙන්න වෙනවා, වැඩේට බහින්න වෙනවා. ඒ අවස්ථාවට අනුව ඒක කටයුතු කරන්න වෙනවා. ඉතින් ඒ වෙලාවේදී අපිට පිටිපස්ස හැරිලා බලන්න ඕන නම් කෝ සිහිය, කෝ අර උපේක්ෂාව, කෝ මම පුරුදු කරපු එක, කෝ මගේ හිතේ සැනසීම කියලා. ඒක නෙමෙයි නිවැරදි වැඩේ. ප්‍රතිපදාව හරිනම් අවශ්‍ය වෙලාවට එන්න ඕනේ. ඉකින් දායි හැරෙන්න දෙයක් නැහැ, බලන්න දෙයක් නැහැ. කෙලිම පැන්නා වැඩේ කරා. ඒ අවශ්‍ය වෙලාවට ඒ විදියට මුහුණ දුන්නා. අර කියනවා මොකද්ද මේ පනින්න පෙර හිතා බලමු නෙමෙයි, පැනලා ඉවර වෙලා හිතනවා. ඈ පැනලා ඉවර වෙලා හිතනවා. ඉතින් පොඩ්ඩක් ඉතින් ආපදා වෙන්නත් පුළුවන්. නමුත් කාලෙත් එක්ක අනේ ඒ ශක්තිය ගොනු වෙලා එනවා. එතකොට අර විදිය නිකන් වැඩට යන්න කලින් හිතනවා මේ අපහසුයි අමාරුයි කියලා. නමුත් අන්න මූණ දීලා බලනකොට එච්චර දෙයක් නැහැ. මූණ දීලා බලනකොට අර පසුවීමේ ඒ අර කලින් කී විවේකයක් තියෙනවා. අර කොච්චර ප්‍රශ්න මැද්දේ වුණත් මේ සිහි කල්පනාව තියෙනවා. අන්නේ ඒ ශක්තිය තමයි ගොනු වෙලා එන්නේ. ඒක අර කාලයක් තිස්සේ කරපු පුහුණුවේ ආනිසංශයක්. හැබැයි ඒ දැන් ඒ දවස්වල ඔය වගේ කලබලයකට මූණ දුන්නට එහෙම කරගන්න බෑ, හැකියාව නැහැ. දැන් ඔන්න තේරෙනවා කලබලයේදී වුණත් පුළුවන්. ඒ වෙලාවේදී තමයි නියමෙටම පුළුවන්. ඒ වෙලාවේදී තමයි නියම චෙක් එක, නියම පරීක්ෂණේ තියන්නේ ඒ වෙලාවේදී. අර නිකම් විවේකයෙන් ගෙදෙට්ට වෙලා පස්ස නැතු ඉන්නකොට ඉතින් කොහොමත් විවේකයිනේ. නෑ අන්න අර අවුලට ගිහිල්ලා බැලුවාම අන තේරෙනවා කොහොමද. කොහොමද කියලා තේරෙනවා. ඉතින් අර භික්ෂුවකට උනත් අන්න උදේවරුේ කරුණාවෙන් ගමට යන්න, හවස්වරුේ මේ ප්‍රඥාවෙන් නැවත අන්න කැලේට එන්න, ආරණ්‍යට එන්න කියලා ප්‍රකාශ කරනවා. එතන මේ වස් කාලෙත් තියෙන්නේ ඇවිදින් නැතුව දැන් හෙට වස් ඉවරයි. හෙට වස් අවසන්, වස් තුන් මාසයක් අවසන්. දැන් වස් එකකින් 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 එක එකතු වෙවි එකතු වෙවි එනවා. නිකන් වස් වදිනවා වගේ කිලත් කියනවා වස් එකතු වෙනකොට. ඉතින් ඔය ඔළුව හැරුණ අතේ යන්න පුළුවන් කාලයක් එනවා. මේ ගාලේ මේ කාලේ ඉඳියා මේ කාලේ මේ විදියට එක තැනකට වෙලා ඉන්න ගුරුවරයෙක් යටතේ ඉන්න කියලා එහෙම පැනවීම තියෙනවානේ. අන්න එක වස් සීමාවක් පැනනට පස්සේ ඔළුව හැරුණ අතේ යනවා. ඔළුව හැරුණ අතේ යනවා. ඉතින් ගිහිල්ලා ආවෝ එයිද නැද්ද කියලා කියන්නත් බෑ. අර මොකක්ද අර ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැන කියනවා සමිතය හාමුදුරන්ගේ නම. සමිත කියන්නේ ආ තැම්පත් තැනැත්තා. තැම්පත් තැනැත්තා තමයි ඒකේ අර්ථය. එතකොට ඒ ගුරුන් වහන්සේට අඳුන්නලා දෙනවා මේ බාන මේ සුදු හාමුදුරුවෝ මේ හාමුදුරන්ගේ නම සමිත. මේ 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 අපිත් එක්ක නැවතිලා ඉන්න ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ගුරු හාමුදුරුවෝ කැමති නැහැ. ගුරු හාමුදුරුවෝ මෙයා සමිතද, එහෙම නැත්නම් සමිත කියන අර්ථය නෙමෙයි ඒකේ අනිත් පැත්තද මෙයාට තියෙන අර්ථේ කියලා අහනවා. තැම්පත් නැති තැනැත්තා කියලාද මෙයාගේ මේ නම දාලා තින්නේ කියලා අහනවා. කොහොම හරි ඔහොම ඉන්දියට මේ හාමුදුරන්ට ඉන්න බෑ, ඉන්න බෑ, දරන්න බෑ. අන්න මොකද කරන්නේ යනවා පිට වෙලා යනවා ලංකාවට එනවා මේ අසු ගණන් වල ලංකාවට එන ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ හබරනද කොහෙද යම් කිසි තනි කුටියකට වෙලා ඉන්නකොට අලියෙක් ගාලා මැරෙනවා ඊට පස්සේ අරහෙට පණිවිඩේ ගියාම මෙන්න මේ විදියට මේ හාමුදුරුවෝ අන්න අලියෙක් ගාලා මලා කිව්වාම අර ගුරු හාමුදුරුවෝ කියනවා ආ දැන් නම් එයාට සැනසීමෙන් ඉන්න පුළුවන් දැන් නම් එයාට සමාදානෙන් සැතපෙන්න පුළුවන් එතකොට අර ගමේ මිඳලා හරියන්නේ නැහැ ගමේ මිඳලා හරියන්නේ නැහැ එතකොට අලියෙක් ගහලා මැරෙනවා වගේ කේස් එකක් තමයි තියෙන්නේ ඊළඟට අනිත් පැත්තට ආරණ්‍ය මිඳලා හරියන්නේත් නැහැ මේ දෙක සමබර කරන්න ඕනේ සමබර කරන්න ඕනේ යන්න කරුණාවෙන් ගමට වඩිනා උදේවරුේ ප්‍රඥාවෙන් හවස් වෙනකොට නැවතත් ආරණ්‍යට වඩිනවා ඉතින් ඔන්න ඔය දෙපැත්ත අර විදියට වැඩට යනවා නැවතත් තමුන් විවේක වෙනවා ගෙදර ඇවිල්ලා විවේකීව සක්මන් කරනවා පරියන්කයක් කරනවා අර පුහුණුව කරනවා ආපහු පවවදා උදේට අන්න වැඩට යනවා ගමට යනවා ඉතින් ওই විදියේ වැඩක් ওই විදියේ දෙයක් තමයි තියෙන්නේ දැන් සමහර කෙනෙක් අහනවා කො ගමට එන්නේ නැහැ නේ ඔබ වහන්සේලා කැලේමනේ කියලා එහෙමත් කියන කට්ටිය ඉන්නවා දැන් මේ ගමට වැඩලා තමයි මේ ගමට තමයි වැඩලා තියෙන්නේ අසූම් හරහා ගමට වැඩලා ඉතින් ඔය එක එක විදියට වඩින්න පුළුවන් නේ ගමටත් එහෙමත් තියෙනවා මගෙත් පොඩි ගතියක් තියෙනවා මටත් නිකන් අර කැලේට වෙලා ඉන්නකොට නිකන් කැලේ පැත්ත බලාගෙන ඉන්නකොට පොඩ්ඩක් නිකන් අමුතු විවේකයක් තියෙනවා ඔන්න කොහේ හරි ගමනක් යන්න සෙට් වුණා කියලා එක පාට වැටෙනවනේ ඔය කොහෙන් හරි යන තොප්පියක් ඔලුවට එතකොට එන්න ඉතින් හිත කරදර එනවා දැන් ඉතින් යන්න එපා මේ මගුලට කියලා පොඩ්ඩයි ඉතින් හිත අමාරු වෙනවා බැරි වෙලාවත් එහෙම යන්න තිබිලා එකක් මග ඇරිලා කනගාවින් ගියොත් අන්න එහෙන ජොලියකුත් වෙනවා ෂහ යන්තම් මග ඇරුණා යන්තම් ඒකෙන් බේරුණා ඉතින් හැබැයි ඔන්න දෙක අතර සමබර කිරීමක් තමයි මේ ප්‍රතිපදාව අර කලබලේ අතරෙත් ඔය දෙහෙම තියෙනවා කලබලේ අතරෙත් ඔය දෙහෙම තියෙනවා අපේ විශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන ප්‍රශ්නයක් ආපුවාම ආයේ කෝ සතිය කෝ මං කරපු නුව කෝ ධර්මේ මට ආරක්ෂාවට එනවාද කියලා වටපිට බලන්න තියන්නේ ඉතුරු වෙන්න හරියන්නේ නැහැ එනට වැස්සා කරා ඒ අවස්ථාවට මුණ දුන්නා අන්න ඒක තමයි නියම නැකත අර කියන්නේ අර නැකත් ගැන කියන දේශනාවක බුදුරජාණන් වහන්සේ මේ 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 මෝඩයා මේ නැකත හොය හොය මේ කල්ලරිනවා කෝ නැකත කෝ සතිය කොයි වෙලාවේද මම මේක පටන් ගන්න කිය කිය කල්ලරිනවා නමුත් අන්න ඒ ප්‍රයෝජනේ සලකන තැනටට ඒකම නැකත ඔව් වැඩ හරිනම් මේ වැඩේ පටන් ගනින් ආයේක නිකන් මේ මේ නැකත් බල බල එහේ මේ ආංජනන් එළියවන්න දෙයක් නැහැ මේ මොහතාවද සුබ මොහතාවද කරා. අනේ ඒ විදිහේ දෙයක් තමයි කියන්නේ මේ වෙලාවේදී වටපිට බලන්න තියන්න ඕනේ නැහැ. ඒ වෙනුවට කරා. කළා බලනවා පස්සේ ආ ටිකක් ඩැමේජ්. කමක් නැහැ. හෙටත් යනවා. අනිද්දාත් යනවා. ඔන්න ඔහොම ගමනක් තමයි තියෙන්නේ. ওই විදිහේ ප්‍රතිපදාවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ගැළපිලා එනවා. ඒකේ අමාරුවක් නැහැ. ওই කී ප්‍රකාශය බලන්න. ඒ තොරතුරු ටික තියෙනවා. දැන් අර කල ඊයේ දවසේ අර කෙනා කියපු එකෙත් ওই තොරතුරු ටික තියෙනවා. හැබැයි අපි මේක බාර ගන්න සමහර විට සූදානම් නැහැ. අපි තේරෙන්නේ නැහැ අපිට ඒ ශක්තිය උරගා බලන්නේ අපි කැමති නැහැ. නමුත් බැලුවොත් අන දකින්න පුළුවන් ওই කලබලයේ ඇස්සේ අර විවේකේ තියෙනවා. කලබලයේ ඇස්සේ සිහිය තියෙනවා කියන දේ දකින්න පුළුවන්. එතකොට එක්තරා විදිහක නිකන් අර සමහර වෙලාවට නිකන් මේ මුලා වෙලා වගේ වැඩ කරන්න බැලුවාම ওই වැඩකට ගිහිල්ලා ඒකට බැහැලා සම්පූර්ණ ඒකේ ලෝකේ කරගෙන කරනවා. අර නිකන් අතපස්සට අරන් නැහැ. අර අපි කියන්නේ අතපස්සට ගන්නවා කියලා නිකන් අර කරනවා හැබැයි අත පස්සට අරගෙන හිත පස්සට අරගෙන තමයි කරන්නේ. නමුත් අන්න අර නිවැරදි දේ නම් නිවැරදි පුහුණුව නම් මොකද්ද? ඒක කරන මුළු හදින්ම කරනවා. වැඩේ තමයි තනි කර ඉන්නේ. ආයේ හාට මෙහාට ඒ වෙහෙසෙනවා. ඒ වෙලාවට ඒක සම්පූර්ණ. දැන් ඔය මෙහෙට එන කට්ටියගේ ඔක දකින්න පුළුවන්. මෙහෙට එන කට්ටියගේ අන්න ගොඩක් වෙලාවට ආපුවාම අලුතෙන්ම ආපු කෙනෙක්ගේ අන්න අපි දකිනවා මේ මේ නිකන් හිත හැකිලෙනවා. හැකිලුණු හිතෙන් තමයි එයා වැඩකට බහින්නේ. සාමාන්‍ය අත දෙනවා. අත දුන්නට මොකද බරගන්නේ නැහැ. අර නිකන් අල්ලගෙන ඉන්නවා කඹේ. කඹේ අල්ලගෙන ඉඳියට මොකද බරගන්නේ නැහැ. ওই විදිය දෙයක් දකින්න පුළුවන්. ඉතින් මට තමයි මේ කර්ම ටික රැස් වෙන්නේ මං කරන්නේ මොකද? දැන් ওই නිරෝෂ් වගේ තාව ගාලේ හොඳට මොනවා හරි බර කොටයක් කරේ තිබ්බාම ඉතින් නිරෝෂ් උස්සගෙන යනවා කර ගහගෙන යනවා. ඉතින් ඕම දවස් දෙක තුනක් සතියක් දෙකක් යනකොට අර මිනිස්සේ අර වැඩේ දීපු වෙලාවට සම්පූර්ණයේ තමයි අනේ ඒ විදිහේ අර හිත පස්සට අරගෙන වැඩ කරපු කෙනා මුළු හදින්ම ඒකට බැහැලා කරන්න යොමු වෙනවා. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් එන්නේ විදිහේ වෙනසක් තමයි වෙන්නේ. ඉතින් බලන්න වැඩට ගියාම සමහර විට සම්පූර්ණ වැඩේ දෙයක් නැහැ. අනේ ඒක උපරිමෙන් කරා, පුළුවන් විදියට කරා. ආපස්සට ආවට පස්සේ නැවත විවේක වෙනවා. මොන විදිහේ ශක්තියක් තියෙන්නේ? ඒ ශක්තිය ගලප ගන්න පුළුවන්. මේ විශ්වාසයෙන් කරගෙන යන්න.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගොඩක් පිං තෙරුවන් සරණයි.
ඊළඟට තව කවුරු හරි කෙනෙක්ට අවස්ථාව තියෙනවා සූමතසවා සතිමත් වීම පිළිබඳ ගැටලුවක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට. නදීප් ඔබට අවස්ථාව.
රොහත්සින් නාමන්ත අවසරයි ස්වාමීන් වහන්ස. කලින් ප්‍රශ්නයට පොඩ්ඩක් සම්බන්ධයිත් වගේ ස්වාමීන් වහන්ස, මගේ කලින් ඔය නිරීක්ෂණයක් තිබුණා ස්වාමීන් වහන්ස, කේන්තියක් හෝ සතුටක් ඇති වෙන වෙලාවෙදී මම ඒක නිරීක්ෂණය කරා. මුල් කාලයේදී තිබුණා ඔළුව පොඩ්ඩක් ස්ට්‍රෙස් වෙලා වගේ තියෙනවා, තද වෙලා වගේ. ඊට පස්සේ පපුව ප්‍රදේශයේ අර ගැස්සීම, ඒ කේන්තියක් හෝ තරහක් ආපු වෙලාවට, ඊට පස්සේ සතුටක් එනකොට ඔය ඔළුවේ ඒ ඔළු කට්ට සහ ඇතුළ අතර හිඩසක් වගේ නසොන්නත, ඒ අතරේ ලොකු හීතලක් දැනෙනවා, වතුර ටිකක් දානවා වගේ. කොහොම අද්දකීම් ටිකක් නිරීක්ෂණය කරා ස්වාමීන් වහන්සේ. ඊපස්සේ මේ ළඟදි දවසක් ඔය ලංකාව ඉදලාව මේ කසුන් කල්ලා හරි ඉතින් යාළුවෙක් එන්න කියලා පස්සේ මායි වයිෆ් ගියා. ඉතින් දැන් ආස සින්දු තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් ෂෝ එකට යනකොටත් ටිකක් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. වාඩි වෙලා දැන් අහනවා, එතකොටත් කැමැත්තක් නැහැ. ඊට පස්සේ කොහොම හරි මම දැන් මට තේරුණා දැන් මේකට කිසි කැමැත්තක් නැහැනේ කියන ඒ දෙයට පොඩ්ඩක් සතුටුමත් වුණා. ඊට පස්සේ ඉඳලා ස්වාමීන් වහන්සේ මට මං කිව්වේ මට සතුටක් වෙන වෙලාවදී ආපු අර ඔළුවේ ඇති වෙන වෙනස, අන්න ඒක අත්දකින්න පුළුවන් වුණා ස්වාමීන් වහන්සේ. නමුත් අර ඒ වෙලාවෙ ඉඳලා මට ඊට පස්සේ දැන් එයාත් එක්ක තව ආටිස් කෙනෙක් හිටිය, මට නම මතක නැහැ, යටිගිරියෙන් කෑ ගහලා දැන් සින්දුව කියන ස්වාමීන් වහන්සේ. මං ඒකට තියෙන ද්වේෂයට වඩා ඒ සින්දුවේ තේරුමට පොඩ්ඩක් හිතේ දෙව්වා. ඇත්තටම ඉතින් සින්දුවෙත් හොඳ තේරුමක් තියෙනවා. නමුත් අර ഘോഷාවට තියෙන අකමැත්තත් එතනම තියෙනවා ස්වාමීන් වහන්සේ. නමුත් අර ඒ දෙක දැකලා මම දැන් මේ ඉන්නේ අකමැත්තකින් මේ කෙරේ ද්වේෂයක් කියන එක හඳුනාගත්ත නිසා අර ඔළුවේ තදගතිය නැති වෙලා ගිහිලා ඔය මං කියන ඔය වතුර ඇතුලේ මොළේට වතුර ටික ස්ප්‍රේ කරනවා වගේ ඔය තත්ත්වය ඇති වුණා ස්වාමීන් වහන්සේ. ඊට පස්සේ මම ඕක ආයේ පරියන්දිත් මට හිතුණා මේ පොඩ්ඩක් මේ වගේ දෙයක් ආවොත් තවත් ඇතුළට ගිහිල්ලා බලන්න පුළුවන්ද කියලා. හරියටම ස්වාමීන් වහන්සේ ඒ විදිහටම අර ක්ෂණයකින්ම ඔය පොඩි ස්පාර්ක් එකක් වගේ එනවා පපුව පැත්තෙන් ආපු ගමන් ඔළුවට ආපහු. මන් දන්නේ අර ඔය අපි කියන්නේ බෞද්ධ රසායනික ක්‍රියාවලිය ඒකේදී තියෙන දෙයක්ද කියලා මට හිතාගෙන මම ඒක අර ඒ වෙලාවට මතක් වෙනවා. මේක තමයි දැන් හાર્ට් එකෙන් මොළේට සිග්නල් එක, මොළෙන් හાર્ට් එක සිග්නල් යනවාද, ඕවා ටිකක් මතක් වෙනවා. මතක් කළා කියලා පොඩි හිනාවකුත් යනවා. ඉතින් නමුත් ස්වාමීන් වහන්සේ මට අර very අර යටටම ගිහිල්ලා ඩීටේල්ස් ගන්න අත්දැකීමක් වුණා අර මගේ පහුගිය ඒ වෙච්ච අත්දැකීම ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට අර අත්දැකීමක් ලෙස ඉදිරිපත් කරන්න ඕනයි කියලා හිතුණා සවන්න. බොහොමත්ම
හොඳයි. ඒක ඇත්තටම නිකන් දිනුෂා කියපු එකෙත් ඔය වගේ කොටසක් තියුණා. නිකන් නදී මතක් කරපු එකත් හොඳයි. ඒක මම එතනින් ලිස්සලා ගියානේ, ඒක කියුනේ නැහැ මගේ. එතකොට ඔය වගේ ඇත්තටම මේ මොකක්ද ඒකට කියන්නේ? එක්තරා විදියක දැන් මේ ප්‍රතිපදාවේ මෙහෙම දෙයක් කියනවා. මොකද්ද? බුදුරජාණන් වහන්සේ කියනවා මේ නර්තනය කියන්නේ උමතුවක්, ඊළඟට මේ ගායනයක් කියන්නේ හැඬීමක්, මේ හිනාවක් කියන්නේ කුමර කුමරියන්ගේ දෙයක්. ඒක නිසා ඔබට උමතුවේ හේතු නැති වේවා, මේ විදියට හැඬීමේ හේතු නැති වේවා, යම් කරුණකින් ප්‍රමුදිත වූයේ ඒත් ඔබට මදසිනා පහළ වේවා. ඔමනේ කියන්නේ. ඉතින් ඕක කියලා ඕක ගැන විස්තරයක් කළා දවසක. මං කිව්වා ඕක මම මේ සින්දුවකින් කියන්නම්. මෙන්න මේකයි ඔයි කියලා තියෙන්නේ. මොකද්ද මේ බොහොම නිකන් අර නිකන් අල්ප ජීවිත කාලයක් අමුතු විදියක ගමනක් තමයි තියෙන්නේ. ඒ වෙලාවේ මේවා නෙමේ ප්‍රයොරිටි එක, මේවට නෙමේ අවධානය යොමු කළ යුත්තේ. ඒ වෙනුවට මෙන්න මේ හිත නිවා ගැනීමක් මේ විදිහේ ප්‍රතිපදාවක් දිහාවට අවධානය යොමු කළ යුතුයි කියන අදහසනේ උතන තියෙන්නේ. එතකොට එන්නේ ඒකට යොමු වෙන්න, ඒකට අවධානය දෙන්න, ඒ සඳහා ශක්තිය වැය කරන්න. හරියට නිකන් අර අපි මේ ජීවිතයක් ගෙවනවා. බොහොම නිකන් ආතල් එකෙන් ගත කරනවා. නමුත් මේක කොච්චර කල් පවතීද, කොච්චර දුරක් යයිද කියලා අපි දන්නේ නැහැ. හරියට නිකන් අර මොකද්ද අර අර සින්දුවක තියෙන්නේ නේ, මොකද්ද තියෙන්නේ අර සුරා සොණ්ඩෙක් ගිරි කුලකින් විසිවි මහ පොළවට පාවියේදී ගත දැවට එන මේ සීත සුලං රැල් අහෝ සැපයි කිවලු මේ වැටිලා මග එනවා මේ පොළවේ වදින්න කියනවා පට්ට උලඟ ශහමාර ගතියක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ ගමනකනේ අපි යෙදෙන්නේ, ඔන්න වගේ ජීවිතයක යෙදෙන්නේ. හැබැයි දැන් ඕක කියන්නේ සින්දුවෙන් තමයි, ඕක කියන්නේ සින්දුවෙන් තමයි. දැන් සතිපාසල සින්දු තියෙනවා, සතිය ගැන සින්දු තියෙනවා, එක එකවා තියෙනවා. ඉතින් ඔය මොකද්ද මේක නිකන් පරස්පරයිනේ, පරස්පර ගතියකුත් තියෙනවා. මේ හැඬීමක් කියනවා, හැබැයි හැඬීම ගැන සින්දුවෙන් කියනවා. දැන් මට වැරදිලාද, මට වැරදිලාද, මට වැරදිලාද, මෙයාට වැරදිලාද කියලා පොඩි ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් ඇත්තටම මුලදී අර විදියට අර අපි කියන්නේ මොකද්ද ඒක ඒකෙන් දුරස්සෙලා ඒකෙන් අත් මිදිලා මේ විදිහේ පුහුණුවක් වඩ아가න වඩ아가න යනකොට අන දවසක කෙනෙක්ට තේරෙනවා මෙන්න මේකට මගේ හිත තුල එහෙම ලොකු ආකර්ෂණයක් නැත්තම් මේකේ මම මුලා වෙන්නේ නැත්තම් සින්දුව ඇහුණාට දෙයක් ප්‍රශ්නයක් ඇති වෙන්නේ විදිහක් නැහැනේ. සින්දුවට ද්වේෂ කරන්න අවශ්‍යතාවයක් නැහැ. වටපිටාවට ද්වේෂ කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ ද්වේෂය එන්නෙම අන්න හිත තුල කෑදරකම තියනවා නම් තමයි. හිත තුල නිකන් අහන්නත් ඕනේ, හැබැයි නිකන් මේ අහන්නත් බෑ වගේ ගතියක් තියනවා නම් ආසයි බයයි කියලා කියන්නේ. ආසයි බයයි ගතියක් තියනවා නම් අන්න වටපිටාවට ද්වේෂයක් එනවා. වටපිටාවේ එන්ජොයි කරන ඒවුන්ට ද්වේෂයක් එනවා. තමුන්ගේ හිත තුලට ගන්න කැමති නැ මේක. කියනවා අයියෝ මේ හරි කරදරේ, මේ සින්දු ආදාලා මේ භාවනා කරන්න නැහැ කියලා ලොකු චෝදනාවක් නගනවා. නමුත් ඒ චෝදනාව පිටිපස්සේ තියෙන තනිකර අර පෙරේතකම. කන්නත් ඕනි, කෑදරකමක් තියෙනවා. නමුත් කා ගන්නත් බෑ. කාලි ඉවර කරගන්න බෑ. ලොකු ගොඩක් බෙදාගෙන. ඉතින් ඒ විදිහේ දෙයක්, ඒ විදිහේ අවස්ථාවක් තමයි තියෙන්නේ. නමුත් කාලෙත් එක්ක තේරෙනවා සින්දු එනවා. ආවට එච්චර දෙයක් නැහැ. දැන් මෙහෙ ඔය ගමේ පහල සින්දු දානවා සමහර වෙලාවට බජව් යනවා. ඉතින් ද්වේෂ කරන්නත් පුළුවන්. අයියෝ මේ ගමේ කෙරෝල්ටම ඇවිල්ලා මුන් බජව් දානවා, මේ භාවනා කරන්න විදියක් නැහැ කියලා. නමුත් දෙයක් නැහැ. ඉතින් උන්ට බජව් දාන එක නවත්තන්න අපිට පුළුවන්ද? ඒ මිනිස්සුත් කාලා බේලා ජොලි කරලා ඉන්න බෑ අප්පා. ආසක්මනත් කෙරෙනවා, පිටිපස්සෙන් සින්දුවකුත් ඇහෙනවා. මොකද්ද ප්‍රශ්නේ? මොකද්ද ප්‍රශ්නේ? සමහර විට නිකන් අමුතු බීට් එකකට තමයි සක්මන යන්නේ. දෙයක් නැහැ. දෙයක් නැහැ. අන්න ඒ විදිහේ මේ තමුන් තුල පැටලෙන්න දෙයක් නැත්තම් මේක හරහා ගියාට ගැටලුවක් නැහැ. දැන් කැලයක් කරා උලඟක් හමනවා. කවදාවත් කොම්ප්ලේන් කළා නැහැනේ. අයියෝ වේවල් ගස් තියෙනවා මේ කැලේ පුරාවට. මොකද මෙච්චර කටු කියලා කියන්නේ නැහැ. පැටලෙන්නේ නැහැ. කොහෙවත් පැටලුණා කියලා අර්ථයක් නැහැ. අන්න උලඟ හමනවා. බොහොම පහසෙන් හමනවා. අර ඒ දවස්වල අපි ඉස්කෝලේ යන කාලේ මොකද්ද වෙලා තියුණා? මේ රොයල් එකෙන් පැනලා මියුසියස් එකට. ඉතින් මේ වෙන ප්‍රශ්නයක් දැන් ටීවී එකේ කට්ටිය ගිහිල්ලා අහනවා දැන් ළමයින්ගේ මොකද උනේ මොකද උනේ. ආ නෑ, ඒගොල්ලෝ එහෙම කරදරයක් නෑ. අර දොරේ අර ගේට්ටුවෙන් ඇවිල්ලා මේ දොර ගේට්ටුවෙන් ගියා. ඒ රොයල් එකෙන් නේ පැනලා තියෙන්නේ. වෙන ඉස්කෝලකින් පැනන නම් එහෙම චෝදනා ගොඩක් ඉදිරිපත් වෙනවා. නෑ, එහෙම කරදරයක් උනේ නෑ. අර ගේට්ටුවෙන් පැනලා මේ ගේට්ටුවෙන් ගියා. එහෙම ප්‍රශ්නයක් නෑ කියලා කියනවා. ඉතින් ඕක තමයි වැඩේ. අන්න පැටලෙන්න දෙයක් තියෙනවා නම්, අන්න ගැටලුවක් තියෙනවා නම්, අන්න ප්‍රශ්නයක් මතුවෙනවා. කසුන් කල්ආර ගැන ද්වේෂයක් මතුවෙනවා. මේ විදිහට මේ විලාපයක් තියෙනවා, මේ තව එකෙක් ඔයාවිල්ලා කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් බලන්න, අන්න අර අපි තුල කොක්ක්ක් නැත්තම් ඒ තැනත්තට කොහෙ ඉඳියත් මොන වගේ පසුබිමක ඉඳියත් ඒක ගැටලුවක් එන්නේ නැහැ. අර ඒකනේ අර සැරියුත් මොගලන් දෙනමට ඒ ගිහි කාලෙදී වුණා කියලා තියෙන්නේ. ඒ ෂෝ එකේ තමයි ඉන්නේ. නිකන් ඒක නිකන් එන බජව්වක් දවස් ගාණක් යන එකක්. නමුත් අන්න හිත ඇකිලි වුණා. හිත අනිත් පැත්ත බැලුණා. මේක තවදුරටත් ආකර්ෂණයක් නැහැ. මේක තවදුරටත් හිතලවන්නේ නැහැ. එතකොට මං කියන්නේ බජව් ඉන්දියත් ප්‍රශ්නයක් නැහැ කියන එක මම මේ කියන්නේ. මොකද අදාල් නැහැ නේ එතනත්තර තවදුරටත්. අර පෙරේතකම තියෙන එකට තමයි බජව්වේ ප්‍රශ්නේ තියෙන්නේ. ඔය ගොඩ දෙනෙක් අර තමුන් කන්නේත් නැ වෙන එකට කන්න දෙන්නෙත් නැහැ. ඒ ස්වභාවය තනිකරම අර කෑදරකම පෙරේතකම ඇතුලේ තියෙනවා. තමුන් නොකන එක කමක් නෑ අත්තකිට මතානු කට්ටියට. ඉතින් ඒක ඒ ප්‍රතිපදා උතුම්නේ අකාල මරණ කාලා නෙමෙයි අකාල මරණ. ඉතින් එහෙම ජීවිත තියෙනවා. හැබැයි වෙන එකේ කණ එකට ඉරිසියා කරනවා නම් ඒකේ පොඩි ගැටලුවක් ඇත. ඒක පිටිපස්සේ වෙන අර්ථයක් ඇත. ඉතින් අන්න අර පෙරේතකම කෑදරකම තමයි ඒ පිටිපස්සේ තියෙන්නේ. ඉතින් ඔන්න බලන්න ඔන්න ඔය කියන ශක්තිය ගැළපිලා ඉන්න පුළුවන්. මේ සින්දු ඇහෙනවා දෙයක් නැහැ. ගමේ බජව් දානවා දෙයක් නැහැ. ඒ මිනිස්සුන්ට චෝදනා කරන්න යන්න ඒවා කෙලින් කරන්න යන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවට තමන්ගේ හිත තුළ විවේකයක් තියෙනවා. තමන්ගේ හිත තුළ විශ්වාසයක් තියෙනවා. සක්මනත් කෙරෙනවා. බීට් එකකුත් යනවා. අන්න සින්දුවත් ඇහෙනවා දෙයක් නැහැ. දෙයක් නැහැ. අර මේ පැත්තෙන් ඇවිල්ලා මේ පැත්තෙන් ගියා වගේ. අර ඒකනේ අර මේ මහා මාර්ගේ හාමුදුරුවෝ පිණ්ඩපාතේ වැඩිනවා. මෙන්න ඉන්නවා නර්තන ශිල්පිනියක් බාගෙට ඇඳගෙන සංගීත රාව සහිතව අමුතු විදිහක ආකර්ෂණීය නර්තනයක් ඉදිරිපත් කරනවා. මේ ස්වාමීන් වහන්සේ හැරිලා යනවා වෙනුවට මේ ස්වාමීන් වහන්සේ මේක තුලින් ගියා. ගියා මොකද උනේ? අන්න ඒකම තමයි හේතුනේ මෙන්න මේ විදිහේ විවේකයක් හිත තුල සාක්ෂාත් කරගන්න. මේ නර්තනය තියුණාට මොකද ඒක එච්චර ආකර්ෂණයක් දනවන්නේ නැහැ. අර දිව්‍යාංගනාව නැටුවට මොකද අනුරුද්ධ හාමුදුරුවෝ බිම බලලා. අර විදිහට නර්තන ශිල්පීන් ඉන්දියාවට මොකද බෝසතාණන් වහන්සේගේ හිත බිත්තිය දිහාවට හැරලා තියෙන්නේ. ඔක ඔය කයේ බැල්ම ගන්න එපා. ඔක හිතේ ඔය බැල්ම තියෙන්නේ. නර්තන ශිල්පීන් නටනවා. ලස්සන සංගීත රාව ඉදිරිපත් කරනවා. හරි ආකර්ෂණීයයි. හරි කාමුකයි. නමුත් හිත බිත්තිය දිහා බලාගෙන අනුරුද්ධ හාමුදුරුවන්ගේ පරණ දිව්‍යාංගනාව සෙට් එක හිතන හිතන වර්ණ හිතන හිතන ආලෝක හිතන හිතන සංගීත රාව පහළ වෙනවා. නමුත් අන්න හිත බිම බලලා එහෙන් බැලුවද නැද්ද කියන එක නෙමෙයි. ඒ හිතෙන් ඒක තවදුරටත් අගේ කරන්න යන්න. එතකොට මොකද වෙන්නේ? නර්තන ශිල්පීන්ගේ නර්තනය අහෝසි වෙලා යනවා. දිව්‍යාංගනාව අතුරුදහන් වෙලා යනවා. අර විදියට පාරේ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ට තවදුරටත් අර බාගෙට ඇඳගත්ත නටන ගෑණි අදාළ වෙන්නේ නැහැ. ගසුන් කල්හාර ඕස්ට්‍රේලියාවට ආවත් දනවන්නත් බෑ. අන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ. ඉතින් ඒ සඳහා ටිකෙන් ටික ගමන හැදිලෙනවා. කරලා බලමුනේ.
එහෙමයි මතක් කරා ඉස්සරහ මට මුල්සරියාවම පල්ලෙහැන් කැමුණ සොයනස ලොකු බෆල් දාලා මියුසික් එකේ නෝ හවසට ගිලම්පස පූජාව එහෙම ඉවරලා ආවට පස්සේ ඇහින්නේ එක මුලින් කේන්තියක් ආවා. පස්සේ කොහොමරි ඒ බෆල් බේස් එකට කොහොමරි සක්මන වුණා වගේ මට පස්සේ තේරුණේ ස්වාමීන්
වහන්සේ. අර බීට් එකට යනවා සක්මනනේ කකුල් ගැලපෙනවා. ඉතින් ඕක ඉතින් සෑහෙන කාලයක් මම සක්මන් කරන්න ඕනේ ඕක තේරෙන්න. නැත්තාවේ නිකන් පොලෝ මට්ටම් කරන්නනේ හදන්නේ. ගමේ කොල්ලොන් සිල් සමාදන් කරවන්න හදන. නැච්ච ගීත වාදිත හොඳ නෑ. උඹලා ඒ විදියට ඉඳපල්ලා.
බොහොම පින් ස්වාමීන් වහන්සේ. ඊළඟට රාජිකා අතෝස්වාසිට වුණා. රාජිකා ඔයාට අවස්ථාව. තිරුවන් සරණයි.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. තිරුවන් සරණයි. ප්‍රශ්න නැද්ද කියලා ස්වාමීන් වහන්සේ අහුවත් එක්ක ඇත්තටම එහෙම මට ලොකු ප්‍රශ්නයක් නම් නෑ. කතා කරන්න එහෙම ලොකු මූඩ් එකකුත් තිබුණ නැහැ. ඒ වුණාට මේ නදීප් මේ කතා කරපු දේත් එක මට දෙයක් ඔළුවට ඔයිට කලින් දවසක නදීප්ව මේ කොහේ හරි ගිහිල්ලා මම හිටපු නැති දවසක ඒක කිව්වේ. මම හිතන්නේ සාගර හාමුදුරන්ට තමයි ප්‍රශ්න ඉදිරිපත් කරේ. කිව්වේ මේ හරි ගිහිල්ලා සින්දු කියන්න ගියාම නිකන් ඔක්කාරයට ආවා. ඒ සින්දු කියන්න තිබිච්ච එකට පොඩි අකමැත්තක් ආවා වගේ කතාවක් කිව්වා. දැන් ඔක මම රෙකෝඩින් එකට
හොරපස්සේ ඔක්කාරයට ඇවිල්ලා නම් මම හිතන්නේ මොන හරි පොඩක් වැඩි වෙලා වගේ තියෙන්නේ නැති.
රාජිකා
ඔයා වැහෙනවා. මේ
මොකද්දෝ තියෙනවා. ඇහුණාට මොකද නිකන් වෙන ගැලක්සියකින් ඉඳන් ඇහෙනවාගේ ගතියක් තියෙන.
මගේ කටහඬ ස්වාමීන් වහන්සේ නදීප් මේ නාමන්තත් ඒ අතර කතා කරනවා ඇහුණා. මං කියන කැහෙනවද?
දැන් නම් ඇහෙනවා. මේ දෙන්නා මේ ඇහුනේ කලින්. මං දන්නේ නැහැ මගේ කනෙක්ෂන් එකේ අවුලක්ද කියලා.
මං නා
හරි කියාගෙන යන්නකෝ. එතකොට හොයාගන්න පුළුවන් කොහෙද අවුල තියෙන්නේ කියලා.
එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ දැන් එදා නදීප් කියපු රෙකෝඩින් එක ඇහුවමත් මට හිතුණා මේ කතාව මේ කියන්නේ දැන්
මට තරම් දැන් මම සතිය වැඩුවාට මට එහෙම දැන් ඔය මම කලා කටයුතු කරනවානේ මාත් කරනවානේ මට ඒවා එපා වීමක් නැහැ. මට දැන් මම ලොකු ප්‍රොඩක්ෂන් එක නාට්‍යයක් කරා මං ඒක කරන්න ගියත් ආයේ මුළු හදවතින්ම කරනවා. ඒක ආයේ නාට්‍ය කියලා අතාරින්නේ නැහැ. සින්දුවක් ලියන්න ගියත් ආයේ මුළු හදවතින්ම ඒක කරනවා. කරන්න පුළුවන් මැක්සිමම් කරනවා. කොයි දේ කරන්න ගියත් මගේ ඒක මං දැකලා තියෙනවා. හැබැයි නාට්‍ය රංගපානකොට මම ඒ අතරෙම දකින්නවා දැන් මේක ඇති මේ හරයක් නැහැ කියන එකත් දකින්නවා. දැන් අනිත් අය කියන දේවල් කතා කරනකොට මේක මේ මහ ලොකු දෙයක් අපි ඔය කියන තරම් ලොකු දෙයක් නැහැ මේක නිකන් කරා ඉවරයි කියන එකත් මම දකින්නවා. හැබැයි එහෙමයි කියලා මම අර ඒකර නිකන් කරන වෙලාවෙ ඒකට දෙන්න ඕන වටිනකමක් දෙනවා. ඒක මම එන්ජොයි කරනවා. හැබැයි ඒකේ වටිනාකමක් ලොකුට නැහැ කියන එකත් දකින්නවා. ඉතින් මම දන්නවා මේ කික්කනාගේ තියෙන සංකල්පත් එක්ක තමයි ඔය ඉදියට එන්නේ කියලා. ඉතින් මට අදහසක් විදියට ඔබ වහන්සේත් මොනවා හරි ඉදිරිපත් කරන්න කියපු නිසා ඒක අදහසක් විදියට ඉදිරිපත් කරන්න හිතුණා. මේ මම දන්නවා අපිට වරදිලා දන්නෙත් නැහැ. නදීප හරියට කරනවා අපි වරදි දන්නෙත් නැහැ. ඉතින් නිකන් මම මේ ඉදිරිපත් කරේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ උපදේශකේ සම්බන්ධයෙන් අවවාදයක් ලබා දෙනවා නම් බොහොම පිං ස්වාමීන් වහන්සේ.
ඔව් අපිටත් ඉතින් අර මේ නිකන් ඉන්න බෑනේ. අර මෙහෙ කොල්ලෙක් ඉඳියා. ඌ යනකොට කට්ටියක් දෙකට බෙදිලා මේ එන ආරවුලක්ලු මූ ඉතින් ගිහිල්ලා බෑලා එකෙට ගහලා ඉතින් මොකද වෙලා තියෙන්නේ අර අදෙගොල්ල මේක තියලා මූට දීලා තියෙනවා හොඳට බඩ පිරෙන්න. ඉතින් අර කොහේ හරි නිකන් ප්‍රශ්න නැති කෙනෙක් හරි ඇදලා අරගෙන මේ පොඩ්ඩක් නිකන් එක පාරක් ගැව්වාම ඔන්න ඉතින් කුටි කන්න පුළුවන්. ඉතින් ඕක තමයි වැඩේ. ඉතින් පොඩ්ඩක් නිකන් රාජිකාව ඉතින් අල්ල ගන්නත් අමාරුයිනි. රාජිකාව ඉතින් හරි බිසි අර නිකන් සක්‍රියා වගේ. ඔය කියන්නේ මොකද නිකන් අපි බොහෝ වැඩකාර රාජකාරී ඇත්තෝ ඒකින්ද අපිට වැඩි වෙලාවක් ගත කරන්න බෑ. ඒකින්ද අපි යනවා කියන අර්ථය තමයි සක්‍රිය දෙන්නේ. බොහෝ වැඩ රාජකාරි බහුල කට්ටිය අපි ඉතින් බුදුරජාණන් වහන්සේ කියන වැඩ රාජකාරි බහුල නම් ඉතින් ප්‍රමා වෙන්න හොඳ නෑ. ඒවා ගිහිල්ලා බලා ගන්න කියලා කියනවා. ඉතින් රාජිකාව අල්ලන සක්‍රිය අල්ලන ලේසි මං හිතන්නේ. රාජිකාව අල්ලන එක ඊට වැඩිය අමාරුයි. ඉතින් කියනවා බන්තේ මට බැන්නට මං හොඳයි. නෑ හොඳයි ඉතින් කියන්න අහුවෙන්නේ නෑනේ හොඳයි කියලා. මම ඉතින් පොඩ්ඩක් බයින එකත් ඇත්ත. ඉතින් ඒකත් නැහැ කියන්න බෑ. ඒ වුණාට ඉතින් මේ හොඳයි. හොඳයි නෙමෙයි හොඳයි කියලා තමයි කියන්න තියෙන්නේ. හැබැයි කියන්න chance එකක් එන්නේ. ඉතින් මේ වගේ වෙලාවක නිකන් අර අහක ඉන්න කෙනෙක් ඇදලා අරගෙන පොඩ්ඩක් නිකන් ප්‍රශ්නයක් නැද්ද කියලා ඇහුවාම ඔන්න පොඩි chance එකක් එනවා. ඉතින් ওই විදිහට ඉතින් කාලෙත් එක්ක ওই විදිහේ පුහුණුවක මේ විදිහේ වැඩක තමයි ඉතින් යෙදිලා ඉන්නේ. මේ යෙදෙනකොට එක එක්කෙනාගේ විශ්වාසය තහවුරු වෙනවා. විශ්වාසය තහවුරු වෙනවා. අන්න අර විදිහට මේ එක එක්කෙනාට එක එක විදිහට තමයි දැනෙන්නේ. මේක සමහර කෙනෙක්ට බාධාවක් දැනෙනවා, සමහර කෙනෙක්ට මේක පුළුවන් කියලා දැනෙනවා. ඉතින් ඒ දියුණු කරගත්ත ශක්තියනේ. ඉතින් ඒකත් එක්ක තමයි අපිට ඉදිරියට යන්න වෙන්නේ. ඒකත් එක්ක තමයි ඉදිරියට යන්න වෙන්නේ. ඒතත කරන වැඩේ ඒ වෙලාවට ඉතින් කැප වෙලා කරනවා. ඒක දෙයක් නෑ. ඒක උපරිමෙන් කරනවා. ඒක දෝතින් කරනවා. ඊට පස්සේ එතනින් එහාට අදාල නැහැ. ආපහු එනවා නම් තමයි කේස් එක. ආපහු එනවා නම් දවස පුරා ඒකම වැඩ කරනවා නම් අනේ ඒක තමයි කේස් එක. කෑවා කන එක හොඳට කනවා. අර ඒ කාලා ආයි එතන අතරලා යනවා. ආයි ගෙදර ගිහිල්ලා ටිකක් කන්න ඕනේ. පැක් කරගෙන අරන් යන්න ඕනේ කිව්වොත් එන්නේ එතන ලෙඩක්. අනະ භික්ෂුවකට දෙන ආහාර වගේ මේ ලෝකයේ පරිභෝග කරන්න කියන එක තමයි කියන්නේ. භික්ෂුවට දෙන ආහාර කොහොමද? දුන්නා වැළඳුවා හොඳට වැළඳුවා අඩුපාඩුවක් නැතුව වැළඳුවා තිබ්බා ගියා. ආපහු ගෙදර අරන් යන්න ඕනේ ඩෝගි බෑග් එකක් නැද්ද කියලා. ඒ අහන්න ගියොත් අන්න මොකද වෙන්නේ? එතන අවුලක් තියෙනවා. ඉතින් එන්නේ විදිහට ලෝකේ පරිභෝග කරන්න කනවා. කන එක හොඳට කනවා. හොඳට ඇති වෙන්න කනවා. ඒක විඳිනවා. ඒ අවස්ථාව ගන්නවා. හැබැයි එතනින් එහාට දෙයක් නැහැ. ඒක අතහැරලා ගියා. බුදුරජාණන් වහන්සේ කියනවා පැකට් කරගෙන අරන් යන්න එපා. ඒ විදිහට හවස තියාගෙන කන්න එපා. උදේ ගමට ගියා. උදේ දාන වේල ගෑගත්තා. ඒක වැළඳුවා. ආපහු පවදාට ඔන්න අලුත් දවසක්. හෙට අලුතෙන් ගිහිල්ලා හෙට ආපහු පින්ටපාති ගිහිල්ලා එකතු කරගන්න. එහෙම ආහාර රැස් කිරිල්ලක් ආහාර එකතු කිරිල්ලක් භික්ෂුවකගේ ප්‍රතිපදාවේ නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒක තමයි වැඩේ. ඉතින් මේ විදිහට ලෝකේ පරිභෝග කරන්න තමයි මේ පුහුණුව තුලින් මතුවලා එන්නේ. ඉතින් භික්ෂුව කිව්වහම කෙනෙක් හිතනවා ආයෙනම් මේ පැවිදි වෙච්ච කට්ටිය ගැනද කියන්නේ කියලා. එහෙම දෙයක්වත් නැහැ. වෙන පුහුණුවක් යෙදෙනවා නම්, පුහුණුවක් කරනවා නම්, ඒ තැනැත්තා අන්න මේ සංසාරේ බිය දන්නවා නම්, ඒකෙන් ගැලවෙන්න කටයුතු කරනවා නම්, ඒ තැනැත්තා මේ ප්‍රතිපදාවෙ ඉන්නේ. මේ තැනැත්තා මේ ප්‍රතිපදාවෙ ඉන්නේ. අන්න ඒ යෙදෙනකොට බලන්න ඕනේ මෙන්න මේ විදියට ඒ අවස්ථාවට මුහුණ දුන්නා. එතන තිබ්බා ගියා. බෑග් එකේ දාගෙන මල්ලේ දාගෙන අරන් යන්න දෙයක් නැහැ. අන්න ඒ වැඩේ කරා උපරිමෙන් කරා එච්චරයි. තව අඩුපාඩු වුණා මීට වැඩි හොඳ කරන්න තිබුණා එහෙම දෙයක් නැහැ. එහෙම එහෙම කරගෙන යනකොට දවසක අන්න නිකන් ෆර්ෆෙක්ට් විදිහට වැඩ වෙනවා. ෆර්ෆෙක්ට් විදිහට වෙනවා. වෙන්නේ කොහොමද? අන්න අර නැවත නැවත අඩුපාඩු සහිතව පළවෙනි දවසේ පර්ෆෙක්ෂන් හොයාගෙන ගියේ නැහැ. දෙවැනි දවසෙත් නැහැ. බොහෝ අඩුපාඩු සහිතයි. නමුත් කාලෙත් එක්ක අන්න ශිල්පේ දියුණු වෙලා එනවා. එහෙම නැත්නම් මසල් මෙමරි එකක් කියනවා. නිකන් මොලෙන් තව දුරටත් පාලනය වෙන්නේ නැහැ. දැන් මෙමරි එක මසල් එකටම ඇවිල්ලා. මසල් මෙමරි එකක් කියලා එකක් නැහැ. නමුත් මොකද වෙන්නේ? අන්න අර සර්කිට් එක කොච්චර ප්‍රබල වෙලාද තියනවද කියනවා නම් දැන් එයාට හිතන්න දෙයක් නැහැ. වයලින් එක ගත්තාම වයලින් එක ඇඟේ කෑල්ලක් වගේ. ඒක ගායි කල්පනා කරන දෙයක් නැහැ. කොහොමද මේක අල්ලන්න ඕනේ? කොහොමද මේ සද්ද එන්නේ කියලා බලන දෙයක් නැහැ. අන්න ඒ විදිහේ ශක්තියක් තමයි මේ ගොනු කරන්නේ. ඒ ශක්තිය ටිකෙන් ටික තමයි ගැළපිලා එන්නේ. දැන් රාජිකාට උනත් මතක ඇති මේ වැඩසටහන පටන් ගන්නකොට දැන් අවුරුදු බර ගානන්නේ. ආ ඒ කාලේ බණ කියපුවා වඳුරුවද අද බණ කියන්නේ.
ඒක ස්වාමීන්
වහන්සේ.
ඈ? අගෝස්තු අපි පටන් ගත්තේ 2020 අගෝස්තු 9 වෙනිදා.
ඒ කියන්නේ අපිට ඇනිවර්සරි ප්‍රසන්ට් එකක් එහෙම හම්බුන්නේ නැහැ තාම.
අපි ඇනිවර්සරි එකට ආව උපහාස තරහ වෙලා ගියා
ඈ. අපි දන්නේ ඒවා. මේ කොමාරි මං කියන්නේ ඒ දවස්වල බණ කියපුවා වඳුරුවද දැන් බණ කියන්නේ. ඒ දවස්වල Q&A කරපු ආමඳුරෝද දැන් Q&A කරන්න කියලා බැලුවොත් නැහැ මහා පරිවර්තනයක් තියෙනවා. මහා පරිවර්තනයක් තියෙනවා. කට්ටිය දෙනවා ආමඳුරන්ට මුකුත් ප්‍රතිලාභයක් ලැබුණ නැහැ. ඒ විදිහේ පේමන්ට් එකක් අපි ආමඳුරන්ට කරේ නැහැ කියලා. ඒ නැහැ අපිට පේමන්ට් දැන්ටම account එකට බැර වෙලා ඉවරයි. ඒවයි හිතන්න කල්පනා කරන්න දෙයක් නැහැ. හිතන්න කල්පනා කරන්න දෙයක එන්නේ පස්සේ දොරෙන්. ඒකයි කේස් එක දන්නෙත් නැහැ. දන්නෙත් නැහැ ඒ transaction එක වෙන්නේ අමුතු ක්‍රමයකට. අර ඉස්සර සම්පත් බැංකේකේද කොහෙද එක්කෙනෙක් කම්පියුටර් කාර්යයක අලුත් ජිල් මාට්ටයක් හදලා දෙනවා හැම ට්‍රාන්සැක්ෂන් එකෙම 7.0001 එකක්ද කොහෙද ඔයාගේ account එකට යනවා හොයන්න බෑනේ කව ඕකේ අල්ලන්න බෑනේ ඔය ගාන අන්න ටික දවසක් යනකොට මාස කිහිපයක් යනකොට අවුරුද්දක් යනකොට කෝටි ගාණක් අර පොතේලු අනේ මේ වගේ ට්‍රාන්සැක්ෂන් තමයි අපිට එන්නේ ඒ ඒ ඒ ගායි මිල කල නොහැකි ගණනක් එකතු වෙලා බලනකොට අන්තිමට ඒවා නිකන් බැංක account වලට වෙනම දාන දෙයක් නැහැ දැම්මත් වැඩකුත් නැහැ එහෙම දෙයක් නැහැ එහෙම දෙයක් නැහැ ඒ වෙනුවට අපේ ට්‍රාන්සැක්ෂන් එක ඉබේම ඇවිල්ලා අන්න එදා කතා කරපු හාමුදුරුවෝ දැන් කතා කරන්නේ එදා Q&A කරපු හාමුදුරුවෝ අද Q&A කරන්නේ නිකන් කතා අහලා බලන්න දෙකේ වෙනස රාජිකාට ඒ වගේම මතකයි රාජිකාගේ මෙමරි එක හොඳයිනේ අපිට වගේ අමතක වෙන ස්වභාවයක් නැහැ නිකන් ඉතින් ඒකින්ද මතකයි කොයි විදිහේ පරිවර්තනයක් කොයි විදිහේ වෙනසක් තියනවාද අනේ නැවත කිරීම තුලින් දැන් මේ අවුරුදු කීපයක වෙනසක් සමහර විට ඉතින් ඒ විදිහේ ශක්තියක් ගොනු වෙන්නේ කොහොමද අන්න අර නැවත වඩනවා නැවත පුරුදු කරනවා නැවත අමාරුවෙන් නමුත් කරනවා ඉතින් පළවෙනි දවසේ කොච්චර ආවේශකින් පීඩාවකින්ද Q&A එකක් කරන්නේ නැත්තේ පළවෙනි දවසේ බණ කියන්නේ නැත්තේ කොච්චර අමාරුයි නා එහෙම තමයි පටන් ගන්න දැන් ඉතින් ගේමක් නැහැ දැන් ප්‍රශ්නේ අහන්න නැතුව තමයි සමහර වෙලාවට උත්තර දෙන්නේ අහගෙන ඉඳි නෑ නේද ප්‍රශ්නේ කියලා තහන සමහර වෙලාවට ඇහුනෙත් නැහැ තමයි සමහර වෙලාවට හැබැයි ගොඩක් වෙලාවට ඇහෙනවා ඇහෙන්නේ මොකද්ද වචනයක් දෙකක් ඇහෙනවා නිකන් අර බ්ලා 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 මොන වචන දෙකක් ඇහෙනවා ආපහු බ්ලා 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 ඉතින් ඒ වචන දෙක ඇති අවශ්‍ය පිළිතුර ලබා දෙන්න ඒ අවධානය දිනා ගන්න කොටස ඇති ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් ඔය ඕක තමයි ගැළපිලා එන්නේ ඕක අමුතු එනර්ජි එකක් ගොනු වෙන්නේ. ඉතින් බලන්න තම තමුන්ගේ ජීවිතවලට ලං කරගන්න පුළුවන්ද කියලා. මේ ආයාසෙන් කරනව නෙමෙයි. නිකන් ගොඩාක් වෙහෙස අරගෙන එහෙම කරනව නෙමෙයි. වෙනුවට සැහැල්ලු විවේක අන්න අර ස්වභාව ධර්මයේ පණිවිඩය අහනවා. මෙන්න ස්වභාව ධර්මෙන් කියනවා කොළ ලයිට් එකක්. එහෙනම් යන්න. මෙන්න ඇම්බර් ලයිට් එකක් දාගෙන ඉන්නවා. එහෙනම් පොඩ්ඩක් බලන්න කෝකටද කොයි පැත්තට යයිද දන්නේ නැහැ. ඔන්න සමහරේට රෙඩ් ලයිට් එකක් දාගෙන ඉන්නවා. ඒ වෙලාවට හොඳ නෑ. අර රෙඩ් ලයිට් එකක් තියෙන්නේ. අපිට අදාළ නෑ. අන්න විකට් එකට යන බෝලයක් නෙමෙයි. විකට් එකට යන්නේ නැති බෝල ප්ලේ කරන්න යන්න හොඳ නෑ. නිකන් ට්‍රිප් කැච් යනවනේ. මේක මේ ටෙස්ට් මැච් එකක්. මේක නිකන් පිට දාලා ඔය එහෙම ගියාට වැඩක් නෑ. ඒ වෙනුවට මේක නිකන් ලෑල්ල දාගෙන ඉන්න ඕනේ. ඉන්නකොට තමයි තේරෙන්නේ දැන් බේනවා. බෝලේ ඉස්සර නිකන් ටී බෝලයක් ගන්නට පේන බෝලේ දැන් ඔන්න ෆුට්බෝලයක් ගන්නට පේනවා. අනේ එතකොට ටික බැට් කරන්න පුළුවනි. දැන් මුලින් හයව ගහන්න ගියාම හරි. අවුල් යනවා වැඩි. ඒ ඉස්සර සෙල්ලම් කරනකොට කියන්නේ මචං බෝල කන්න එපා. එක්ක ගහපන් නැත්නම් වරෙන් අවුට් වෙලා වරෙන්. ඕක තමයි ඒ දවස්වල දෙන උපදෙස්. අපි ඉතින් ඔය නිකන් ඔය 6-7 මැච් නේ ගහන්නේ. මෙහුණාට ටෙස් මැච් එකක් ගහනකොට අන දවස් පහක් සෙල්ලම් කරනකොට මේක නිකන් තියනවා අමුතු ගමනක්. මට මං කියන දේ තේරෙන්නේ නැත්නම් නදීප්ගෙන් අහන්න. නදීප් කියලා දෙයි කොහොමද ටෙස් මැච් එකක් ගහන්න ඕනි. කොහොමද නිකන් මේ ආක යන බෝල් වලට අත නොදා ඉන්න ඕනි, පිත්ත නොදා ඉන්න ඕනි කොහොමද? ට්‍රිප් කැච් එකක් ගියොත් අපරාධේ. නිකන් අපරාධේ. ඉතින් ඒකෙන් ඉඳා අන්න විකට් එකට යන බෝල ප්ලේ කර කර ඉන්නවා. ඉන්නකොට තේරෙනවා දැන් නම් අර ටී බෝලයක් වගේ පෙවුන බෝලේ දැන් ඔන්න ෆුට්බෝලයක් ගන්නට පේනවා. දැන් ඔන්න අවශ්‍ය නම් වෙන පැත්තකට යන එකකට උනත් පොඩක් පිත්ත දාන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ විදිහේ ශක්තියක් ටික ටික ගොනු වෙලා එනවා. ඉතින් ඒ ගොනු වෙනකොට අර අර බුදුරජාණන් වහන්සේ අර බෝසත් යන වහන්සේ කෙනෙක් මේ කොහොම ශක්තියක් ගොනු කරනවා ඇතිද? මේ ඇඟිල්ලෙන් පොළව ඇල්ලුවාම පොළව දෙදරන ගන්නට මේ සත්‍ය වචනයෙන් මේක වේවා කිව්වහම ඒ වැඩේ වෙන ගන්නට ශක්තියක් ගොනු කරලා තියෙනවා. කොච්චර නම් වැරදිලාද? එක වරක් දෙවරක් නෙමෙයි. ඔය ජාතක කතා කියවලා බලන්න කොච්චර වැරදිච්ච තැන් තියෙනවද කියලා. 이르දීෙන් එන බ්‍රාහ්මුණා මෛතුන ධර්මයේ ඇසිරලා පාගමණින් ගෙදර යනවා. පාගමණින් කැලේට යනවා. ඉතින් ඔහොම තමයි කියවලා තියෙන්නේ. මේ විදිහට තමයි වැරදිලා තියෙන්නේ. අපි දකින්නේ අර බුද්ධත්වයේ අර ආශ්චර්ය විතරයි. නමුත් ඒක පිටිපස්සේ තියෙන කතාව අපි දකින්නේ නැහැ. කොච්චර වෙහෙස මහන්සියක් කොච්චර දුක් කරදර විඳිමින්ද කොච්චර ක්‍රමානුකූලවද මේ ශක්තිය ගොනු කරලා තියෙන්නේ. අර නිකන් කන්න දීපාය නීද මොකද්ද කියලා තියෙන්නේ අර ජාතක කතාවක්. ඒකේ කියනවා අවුරුදු 50ක් පැවිදිකම් කළා. යාළුවෙක් ඇවිල්ලා පරණ යාළුවෙක් ඇවිල්ලා නෝනායි දරුවයි එක්ක මේ බමුණව බලන්න. එතකොට අර කතා කර කර ඉන්න අතරේ අර දරුවා කැලේ කොහේ හරි රිංගලා නාගේ දස්ස කළා. එතනම විස මුර්ජා වෙලා ඇදගෙන වැටෙනවා. ඉතින් ගෑණි කියනවා දැන් ඔයාව බලන්නේ නෑවේ අපි. ගෑනු කියනන් එන වගේ කතා. දැන් ඔයාව බලන්නේ නෑවේ දැන් මේ දරුවා මලා. ඔයා දැන් මේක හොඳ කරලා දෙන්න කියලා. ඉතින් අර බමුණ කල්පනා කරනවා දැන් මේක හොඳ කරන්නේ කොහොමද? ඊට පස්සේ මෙන්න මේ විදිහේ මොකද්ද සත්‍යක්‍රියාවක් කරනවා. මම අවුරුදු 50ක් මේ පැවිදි ජොබ් එක කළා. ඈ එක සතියයි කැමැත්තෙන් හිත සතුටින් මේක කරේ. ඉතුරු අවුරුදු 49යි අර කාලෙම අකමැත්තෙන් තමයි මම මේ ජොබ් එක කරේ. අන්න ඒ සත්‍යානුභව බලෙන් මේ දරුවට සුව වේවා කිව්ව ගමන් අන්න දරුවට පණ එනවා. ඒක තමයි අන්න ඒ විදිහේ ශක්තියක් ටිකෙන් ටික ගොනු වෙලා එනවා. ඒ විදිහේ කරදර බාධක හරහා ගිහිල්ලා තමයි මේ ශක්තිය ගොනු වෙන්නේ. පළවෙනි දවසේ බලාපොරොත්තු වුණා නම් දෙවෙනි දවසේ බලාපොරොත්තු වුණා නම් ඒක වෙන්නේ නැහැ. ඒ වෙනුවට ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික අන බලන්න මේ ලෝකේ අත තිබ්බහම ලෝකේ දෙදරවන ගන්නට ඒ බුදු කෙනෙක් අන්න එහෙම නැත්තම් මේ විදිහේ මේ කියන්නේ වැරදුනා කියලා. හැබැයි ඒක සත්‍ය. වැරදිලා තියෙනවා. අවුරුදු 50 ජොබ් එක කරා එක සතියේ සතුටින් කර ඉතුරු 49 කාලෙම එපා වෙලා තමයි මම මේ පැවිදිකම කරේ. අන්න ඒ සත්‍යානුභව බලෙන් දරුවට පණේවා. කිව්වහම පණේනවා. ඉතින් ඔන්න මේ විදිහේ දෙයක් ටිකෙන් ටික ගොනු කරගන්න පුළුවන්. තම තමුන් යන්න ඕනේ. තම තමුන් යන්න ඕනේ. දැන් මේ සාකච්ඡාවට උනත් සිය ගණනක් ඇවිල්ලා ගිහිල්ලා ඇති. ඇවිල්ලා ගිහිල්ලා ඇති. බස් එකට නගිනවා ඊළඟ හෝල්ට් එකෙන් බහිනවා. ඉතින් හෝල්ට් එකක ගමනක් ගිහිල්ලා තියෙනවා. නෑ බස් එකේ නැගලා ඉන්න ඕනේ. ඉන්නකොට තේරෙනවා. අන්න මුලින් නම් ෆුට්බෝඩ් එකේ ඉඳියේ ඔන්න ටික ටික උඩට නැගගත්තා. ඔන්න එල්ලල අර මේ පොල් එලිලා බොමාරුවෙන් වඳුරෙක් වගේ රිලෙක් වගේ තමයි ගියේ. අන්න නමුත් දැන් සීට් එකක් හම්බෙලා තියෙනවා. නරක සීට් එකකුත් නෙමෙයි හොඳ සීට් එකක් හම්බෙලා තියෙනවා. හොඳ සීට් එක නෙමෙයි ඉදිරිපෙළ ආසනක් හම්බෙලා තියෙනවා. ඉදිරිපෙළ ආසනකුත් නෙමෙයි ඩ්‍රයිවිං සීට් එකම හම්බෙලා තියෙනවා කියලත් ඔන්න තේරෙන්න පුළුවන්. ඉතින් මේ විදිහේ දෙයක් ටිකෙන් ටික ගොනු වෙලා එන එක හරි ආකර්ෂණීයයි. නමුත් ගොඩ දෙනෙක් ඒ ගොනු වීම දකින්න ඉතුරු වෙන්නේ නැහැ. දැන් සිය ගණනක් ඇවිල්ලා ගිහිල්ලා ඇති. නම් කීයක් මේ විදිහට සම්බන්ධ වෙලා ඇතිද මේ වැඩසටහනට? නමුත් කීප දෙනෙක් ඉන්නවා අන්න අවුරුදු ගණනාවක් ඉඳපු කට්ටිය ඉන්නවා. මාස ගණනාවක් ඉඳපු කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ දැකලා තියෙනවා මේ විදිහට යනකොට මම වෙනස් වුණේ කොහොමද? වැඩසටහන වෙනස් වුණේ කොහොමද? ආමඳුර වෙනස් වුණේ කොහොමද කියන නිරීක්ෂණය ඒ කෙනා ගාව තියෙනවා. ජෝම කරගෙන යන් මම මේ ආගෙන්දිය මිනිස්සෙක් ඇදලා අරගෙන නිකන් පාරක් ගහපු එක තමයි කරේ ඇත්තටම. ගුටි ගන්න වෙන වැඩක් නැද්ද මං කියන්නේ?
අවසරයි ස්වාමීන් වහන්සේ. එහෙමයි ඔබ වහන්සේ මේ දැන් කියපු දේවල්ට පොඩි රිමාර්ක්ස් ටිකක් එකතු කරන්න කැමති. පළවෙනි දේ තමයි මම කියපු ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙත් අහගෙන හිටියාද කියලා මට සැකයක් ආවා. මොකද ඇත්තට මේ ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා කියලා මට හිතෙන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අර කාරණාව මම පිළිගන්නවා. මේ පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි වැඩසටහන කරනකොට හිටපු ස්වාමීන් වහන්සේට වඩා සෑහෙන්න වෙනස් සෑහෙන්න දියුණුවක් තියෙනවා. මම එහෙම හිතන්නේ අපිත් එක්ක කතා කරේ නෑනේ ඔබ වහන්සේ මේ සීවෙන වැඩසටහනට. මම ඒක නිසා ඊමේල් එකකින් මම හිතන්නේ මම ගිහලා එව්වා. ඔබ වහන්සේ විතරක් නෙමෙයි මම පෞද්ගලිකව දකිනවා මගේ ලොකු වෙනසක් තියෙනවා. ඒකයි මම කොච්චර ඔය ගැටළු ප්‍රශ්න නාට්‍ය සින්දු මොනවා කරත් මේ වැඩසටහන අතහැරලා යන්නේ නැති එක හේතුවක් මගේ කමඨාන පිටිසිඳ වෙන බව මම දන්න නිසා. ඒ වගේ මාත් එක්ක ඉන්න අනිත් කට්ටියගෙත් නිතර සම්බන්ධ වෙන පිරිසක් ඉන්නවනේ අපි. ඒගොල්ලන්ගෙත් එහෙම ලොකු වෙනසක් මම දකිනවා. ඉතින් ඒක නිසා අපිට මේ සම්බන්ධ වෙන අනිත් අලුතෙන් සම්බන්ධ වෙච්ච අයටත් අපි ආරාධනා කරනවා දිගටම සම්බන්ධ වෙන්න, දිනපතා සත්‍යමත් ඉඳ ගැනීම ඇවිදීම් වල යෙදෙන්න සහ වාර්තා ඉදිරිපත් කරන්න කියලා ඒගොල්ලන්ටත් මතක් කරුණේ ස්වාමීන් වහන්සේ.
ඔව් හොඳයි හොඳයි. ආරණිය මොකද නිකන් අර කොච්චර වැඩ රාජකාරී තුනත් අර නිකන් අර සක්‍රියා වගේ විනාඩි 5කට වත් ඇවිල්ලා යනවා. මං කියන්නේ මෙහෙමයි. ඉතින් මම ඉන්දියෙ නැතුවට ගැටලුවක් නෑ, වැඩේ වෙනවා නම් එච්චරයිනේ කියලා තමයි. එහෙම මැනේජ්මන්ට් නම් තියෙන්නේ එහෙම තමයි. ඒ වුණාට ඉතින් අර පොඩ්ඩක් නිකන් ඉඳලා ඉඳලා නිකන් ඇවිල්ලා ඔළුව දාන්න ඕනේ. නැත්තම් ඉඳලා ඉඳලා පොඩ්ඩක් ඇදලා අරගෙන පාරක් ගහන්න ඕනේ. අන්න එතකොට ඇවිස්සලා එනවනේ ආපහු. නැත්තම් ඉතින් අර නිකන් මැනේජ්මන්ට් නම් හරි වැඩේ යනවා, ගෝලියෝ ටික ඉන්නවා, අවුලක් නෑ. ලොකු ස්වාමීනාසෙත්ටත් බයිනකොට සමාධිලට මං ගියා ස්වාමීනාත් මන් නැතුණට වැඩේ යනවනේ. ආ උපාසක කට්ටිය ගිහිල්ලා ඒ වැඩ ටික කරලා වැඩේ වෙලා තියෙනවා. මොකවාමදෝ කියනවා මූ hina වෙනවා, මොකට hina වෙනවද කියන්න බෑ. හැබැයි වැඩෙත් කෙරෙනවා. ඉතින් ওই විදිහේ ගමනක් තියෙන්නේ. ඉතින් පොඩ්ඩේ ඉතින් රාජිකා අවුෙච්ච වෙලාවයි ඉතින් අපි පොඩ්ඩක් නිකන් ඇන්නේ. එහෙමයි
එහෙමයි ස්වාමීනාත්. තේරුවන් සරණයි.
මට ගුටි ගන්න වෙන එකක් නැහැ නේ. ගුටි ගන්න උනේ නැහැ නේ. නදීප් මං ගුටි ගාවේ නැහැ නේද?
නෑ ස්වාමීනි මං ඉන්නවා.
අපි වහන්සේට ගුටි ගහලත් නැහැ. එහෙම ඒක නිසා එහෙම කියනවා.
එහෙම කවුරු හරි ඉන්නවා ආරක්ෂාවට ඉන්නවා. කොහේ ගියත් එහෙම ආරක්ෂාවට ඉන්නවා කවුරු හරි. ඒ ඒක තියෙනවා. මට සාමාන්‍ය ගුටි ගන්න ග්‍රහ අපලයක් නැහැ. මම ගුටි ගන්නවා නම් මේ කටේ හැටියට කොච්චර ගුටි කාලා තියෙන්න ඕනේද? මට එහෙම ග්‍රහ අපලයක් නැහැ. ඒකින්ද දවසක් මේ ආපු මිනිහෙට හොඳටම පිස්සු තද වෙලා. මටත් ටිකක් පිස්සුනේ. දැන් මූ හොයන 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 මූ කොහෙද කියලා හොයාගන්න නැහැ. දැන් ගෙදරට කෝල් කළා. ගෙදර කට්ටිය කියනවා කලින් ඉඳන් තියුණලු භාවනා කළා නම් නෙමෙයි පිස්සු ඇදිලා තියෙන්නේ. ඒ වෙනුවට මේ හිතුවලු අපි භාවනා කරාම හොඳ වෙයි කියලා. ඉතින් මොකද වෙන්නේ? භාවනා කරපු ගමන් පිස්සුව ඩබල් වෙලා එනවා. ඉතින් මෑන් මිසින්. හැබැයි දානශාලාවක් හොදන දවසක මුළු ආරන්නේ පුරාම ඇවිද්දා 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 මිනිහා නැහැ. අන්තිමට ගිහිල්ලා බලනකොට දානශාලාව පිටිපස්සේ ඉන්නවා. අර නිකන් අර ලෝකෙ වටේ ගිහිල්ලා ගිහිල්ලා රෝවිතස්ස වගේ ඇවිල්ලා බලනකොට අන්න මේ මගේ ගාවම ඇත. ඉතින් ඊට පස්සේ මූ අර ගෙඩියක් ගහනවා. ඌ ගාලා මේ අර විශ්තිලා හොඳටම අර ඒ කියන්නේ මොකද්ද අර අර බයිපෝල වගේ කේස් එකක්. ඒ වෙලාවට එනර්ජි එක අහම ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. ආයි නිකන් පියාඹන්න පුළුවන් වගේ ශක්තියක් දැනෙන්නේ. පියාඹන්න පුළුවන් කියලා හිතනවා මේ යන කෝච්චියෙන් ගඟට පයින්නවා. ඉතින් ඔහොම ඉතින් මගේ පිස්සුවට මං ගිහිල්ලා ගෝ ඔය මොකද්ද කරන්නේ ඕක නවත්තන්න කියලා. මූ හැරුණා හැරිල්ලක් ආයේ නිකන් රොබෝ කප් වගේ එනවා. දැන් ඇස් ලොක් කළා මගේ දිහා. ඇඟ නිකන් අර මොකද්ද කියන්නේ නිකන් අත මිට මොලෝගෙන දැන් අර රොබෝ වගේ එනවා. මූණ රතු වෙලා ලේන හර පිරි පිපිලා එනවා. මං හිතුවා අද නම් හරි තමයි, අද නම් කන දවස තමයි කියලා. නමුත් එදත් කන්න උනේ නැත. ආවා 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 අනිකන් අර ඇඟේ වදින ගානටම ආවා. ආපු ගමන් මෙහෙම මම නිකන් දැන් මේ ඇඟට එන හින්දා අත තිබ්බා. අත තිබ්බ ගමන් හැරිලා ගියා යන්න. ඒ සාමාන්‍ය ඒ වගේ කට්ටියට තියෙනවා නිකන් අර වෙන මිනිස්සෙගේ ස්පර්ශය දැනුණ ගමන් අර ආවේශ ගතිය නැති වෙනවා. හැරිලා ගියා යන්න. ඉතින් එදා ගුටි ගෑවේ නැහැ කියන්නේ කොහොමවත් ගුටි ගන්න ග්‍රහයක් එහෙම නැහැ. ඉතින් සෑඩ් කන්න ගාවින් ගිහිල්ලා දේරිලා දෙනවා. ඉතින් එහෙම ඉඳලා ඉතින් රාජිකාගෙන් ගුටි ගන්න වෙන එකක් නැහැ. රාජිකා ඉතින් කොහොමත් අපිට එහෙම ගන්න බලාපොරොත්තුවක් නැහැ නේ.
අන්න එහෙම ඉන්න ස්වාමීන් වහන්සේ නැත්තම් ඉතින් වැඩක් නැහැ නේ අක්කා. ඔච්චර හොම් කළාත් අපි ගුටි ගහනවා කියනවා.
ඒකනේ ඉතින් අපි බය නැතුව අයින්නෙත් ඒකනේ. නැද්ද මං කියන්නේ? නැත්තම් ඉතින් මෙහෙම අයින්නේ නැහැනේ.
ඒ වයි ස්වාමීන් වහන්සේ බොහොම පිං ඔබ වහන්සේ උපදෙස් වලට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
මං දන්නේ අහපු ප්‍රශ්නේට උත්තර දුන්නද කියලා.
කමන්නේ හොම යනකොට හම්බේ ස්වාමීන් වහන්සේ. අපි ඉතින් එනවනේ හැමදාම
ස්වාමීන් වහන්සේ අවුරුදු දෙකක වෙනස කිව්වා මට. ඉතින් එක දවසක් දුකක් තිබුණා මහත්තයා කීයේ ඉඳලා ඒකත් නැතිලා ගියා.
ඒ මොකද ඒ කතාව? ඒක අපි දන්නේ නැති කතාවක් දුක.
තේරුන්නේ නැහැ නදී. තේරුන්නේ නැහැ.
ඒ ස්වාමීන් වහන්සේ පළවෙනි ප්‍රෝග්‍රෑම් දෙකේදී නදී මහත්තයා කිව්වෝ. ඊට පස්සේ මහත්තයා කියලා හැලිලා
ගියා. මටත් රාජිකා නෝන කියලා තමයි කතා කරේ පටන් ගන්න.
ආ එහෙමද කතා කරේ? ඒකනේ බලන්න නේ මේ අමතක වෙනවා කියන්නේ නේද? නදීප් මෙහෙ ඇවිල්ලා යන කලින් මං හිතන්නේ ඔක වෙන්නේ නැත්තේ
නෑ ස්වාමීන් වහන්සේ. ආවට පස්සේ වැඩසටහන පටන් ගත්තේ? මොකද කොවිඩ් පටන් ගත්තා මට එන්න බැරි වුණානේ ස්වාමීන්
වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ වැඩසටහන පටන් ගන්නකොට නදීප් ඕල්රෙඩි නදීප් ඉත්‍රාය ඔහේ ඇවිල්ලා හිටියා. අනිත් කවුරුත් ඔබ වහන්සේ දැකලා තිබුණේ නැහැ. ඒ නිසා නදීප්ට තමයි විශේෂ සැලකිලි තිබ්බේ. අපි ඔක්කොම නිකන් අර අනිත් පැත්තේ හිටියේ.
ආ එහෙමද තියුනේ දවසල? හා
එහෙමයි එහෙමයි.
එහෙනම් රාජිකා නෝනායි නදීප් මහත්තයා දැන් අපි අවසන් කරමු එහෙනම්.
ඒකයි. නදීප් ඉදිරියට කරගෙන යන්න.
කොහොමද ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අද දිනෙත් අප වෙනුවෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා උන්වහන්සේලාගේ වටිනා කාලය අප වෙනුවෙන් වැය කරලා අපේ සත්‍ය දියුණු කර ගැනීමටත් ධර්මානුශාසනාවක් මගින් අපට අනුග්‍රහ කිරීම මගිනුත් විශාල කර්තව්‍යයක් ඉටු කරා. ඒ වෙනුවෙන් අද දවසේ පින් අනුමෝදනා කිරීම පිණිස පන්දුල මාමාට මම ආරාධනා කරනවා පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.
මම එහෙනවා නේද නාදී?
එහෙනවා බා.
ගෞරවනීය ස්වාමින් වහන්සේ ඇතුළු සභාවෙන් අවසරයි. අද දිනත් අපගේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා දෙනම ධාම වටිනා ධම් දේශනාවක් සහ සාකච්ඡා වාරයකින් අප සියල්ලන්ටම උපදෙස් ලබා දුන්නා. ඒ වහන්සේලා ලබාගත් සීලම පින්, ඒ වගේම අප විසින් ලබාගත් තව සීලම් පින් ප්‍රථමයෙන් වහන්සේලා දෙනටම යන ගමනේ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීලම් පින් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙකුත් නිස්සරණ වනයේ වැඩ සිටින සැලුවන් ස්වාමීන් වහන්සේලාගේ ශාසනික කටයුතු වඩ වඩාත් කරගෙන යාමට ශක්තිය බලය හේතු වේවා. ඒ වගේම අපටත් මේ පින් කරගෙන යන මේ ගමන අවසානයේ අත්දැකීමට ශක්තිය බලය ලැබේවා. මෙම ක්‍රියාවට සාධුකියා සමාදින් යම් නොපෙන්න පිසත් නැත්තම් මේ ඇටත් ඒ වගේම අපගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කිරීමට ගාථා කියා කිරීමට සහභාගි වන්න. දෙවියන්ට පින්තිම එත්තා වචා චම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සම්ප සම්පත්ති සිද්ධියා.